recorded.
ஏங்க இத்தனை பலன்ன என்ன சொல்றேன் அப்படி இறங்க வகினக்கம வெடி வேணே அப்பயே அடியும வெடி அவசியதாவே வெடி நேரு அப்பே கெமத்த கெமத்த வெடி வேணே வெடி அதங்க கெமத்த வெடி வேணே வெடி வேணே அப்படி தேன අවශ්‍යතාව වැඩි වෙන වැඩි වටිනකම අපි ඇලෙනවා වැඩි නේද
හරි ගන්නව තමයි මේවා වෙන්නේ නේ කියන්නේ අර මගේ කරගන්නව තමයි මම හදන්නේ ඒක ඒ කියන්නේ මගේ අවශ්‍යතාවය වැඩි නේ
අවශ්‍යතාවය
ඒක කොහොම හරි මම මගේ කරගන්නමයි හදන්නේ
ඒකට ඔබ ආරියක් කරනවා
නම්
ඔව් එතන
අන්න හරි අම්මට තේරුණාද
වටිනකමත් එක්ක
අපි වටිනකම වැඩියෙන්ම දෙන්නේ අපිට අවශ්‍යතාවය වැඩි නේද අඩු ඒවා ඒවා මොන වුණත් කමන්නේ වගේ නේද දැන් නිකන් අපිට හිතෙන්නේ අර අපේ කෙලෙස් වැඩිපුරම එන්නේ ඒවට ඒ කියන්නේ අපි ඒකට මොනවා හරි වුණොත් ඕන දෙයක් කරන්න ලෑස්ති මම මගේ එක වැඩිවම දැනෙන්නේ අර වැඩියෙන්ම ඇලුම් කරන්නේ ඇලුම් කරනවා කියන අවශ්‍යතාවය වැඩි එතකොට ඒ කියන්නේ ඒක බේරගන්න අපි ඕන දෙයක් පියදම් කරනවා නේද උපරිම උත්සාහය ගන්න
මරන්න පුළුවන් නම් ඒ කරඩුවක් අපි
යනවා ඔව් කෙනෙක්ව මරන්න වුණත් පුළුවන් ඒක බේර ගන්න
වැඩි
වෙන වැඩි දැන් පොඩ්ඩක් හිතන්න පුළුවන්ද මේ මොකද්ද අපිට වටිනම දේ වටිනාකම වැඩි ඒ කියන්නේ අපි තියෙන චරකල් තියෙන හම්බ කරගත්තු සේරම දීලා වුණා ආරක්ෂා කරගන්න කැමති මේ වටිනම දේ නේද
නෑ නෑ ඊටත් වටින තමයි
හරි ඒක හරි මට දැන් අන්න එහෙම හිතලා අපි ඉස්සෙල්ලා හිතනවා දරු දරුවට එහෙම තමයි තව මොනව හරි තියෙනවද වටිනකම වැඩියෙන්ම දෙන්නේ මොකටද මට ඒ දරුවෝ කියන්නේ ඒවා බොරු දරුවෝ බේර ගන්න හදන්නෙත් ඇයි මට ආස්වාදයක් තියෙනවා නේද මාව තමයි ඔය ආරක්ෂා කරන්න
හදන්නේ
මාව මම තමා ප්‍රධාන එතකොට ඔන්නව තැන තමයි දැන් බුදුහාමුදුරුව පෙන්නන්නේ ඔන්නව තැන තමා බව මම ඒක තමයි අපිට අහුවෙන්නේ නැතිම දැන් අපිට නැළුම් කරන දේවල් වටපිටාවේ වණිය අහුවෙන්නේ ඒවා වටිනකම වැඩියෙන් දෙන්නේ ඒකෙන් මට සතුටක් ලැබෙන හින්දා නේද අපි කොච්චර නෑ කිව්වා ඔව් දරුවෝ කිව්වට හැම දරුවටම එහෙම ආදරේ නෑනේ
මගේ
නෑ අනිත් අයගේ දරුවන්ටත් එහෙමම ආදරේ
නෑ
තමන්ගේ දරුවට දරුවට ආදරේ නෑ හැම දරුවටම එක වගේ වෙන්නේ මගේ දරුවා තමයි පන්තියේ පළවෙනියා වෙන්න ඕන අනිත් අය නෙවෙයි මොකක් හරි එහෙම තමයි වෙන්නේ. දැන් ඔක්කොම දරුවන්ට ලෙඩක් හැදෙනවා. කොයි දරුවද අපි බේරගන්න? අපේ දරුවා. එහෙම තමයි. ඇයි? අනිත් පැත්තේ ඉවරයි. එතකොට අන්න එතන බලන්න දැන් අම්මගේ තියෙන්නේ තමන්ගේ දරුවටනේ. බුදුහාමුදුරන්ගේ තිබුණේ ඔක්කොම දරුවන්. මෛත්‍රියේ සීමාවක් නැහැ. කරුණාව මෛත්‍රිය ඒවා අර දැන් ඒවා උපරිමයට වැඩෙනවා කියන එක අර බ්‍රහ්ම විහරණ කියලා
කියන්නේ.
සතර බ්‍රහ්ම විහරණ. මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ඛා. ඒක එතකොටයි. දැන් ඒවා ඉහළටම වැඩුණොත් ඒවා බ්‍රහ්ම මට්ටම වගේ කියලා කියන්නේ. ලෝක සත්‍යයන්ගේ ඉහළම ලෝකෙට අයිති ඉහළම මට්ටම. ඒවත් ඒවට කියනවා මේ චේතෝ විමුක්ති කියලා වචනයක් තියෙනවා. කියන්නේ මෙත්තා චේතෝ විමුක්ති, කරුණා චේතෝ විමුක්ති. කියන්නේ මෛත්‍රියම උපරිමයට වැඩුණාම ඒක විමුක්තියක් කියලා කියනවා. මෙත්තා චේතෝ විමුක්තිය, කරුණා චේතෝ විමුක්තිය. ඒක නිවන නෙවෙයි. හැබැයි ලෝකෙ මට්ටමින් යන්න පුළුවන් ඉතින්ම හිත දියුණු කරපු මට්ටම. ලෝකෙට අයිති පැත්තේ.
ලෝකෙට.
ඒ කියන්නේ බ්‍රහ්මතලෙ ඉතින්ම වගේ ඒක බ්‍රහ්මය විහරණය වෙන්නේ ඒ වගේ කියනවා. සතර බ්‍රහ්ම විහරණය. ඒක නිවන නෙමෙයි. ඒක ඒ මට්ටමේ ඉන්න අයටත් නිවන් මාර්ගයට එන්න විදිහක් බුදුහාමුදුරුව පෙන්නනවා. ඔක තියෙනවා සූත්‍රයක, මේ අට්ඨකනාගර සූත්‍රයේ කියලා.
ඒක සම්බස්ගත සම්බද්ධිය ඒ අත්‍යේ
ඒ සූත්‍රයක් තියෙනවා අට්ඨකනාගර සූත්‍රයේ. ඒ බ්‍රාහ්මණෙක් කැවිලා ආනන්ද හාමුදුරුවන්ගෙන් අහන බුදුහාමුදුරුවෝ පෙන්නන නිවනට ඇතුල් වෙන ක්‍රම, නිවන් දොරටු මොනවද කියලා ප්‍රශ්නයක් අහනවා. එතකොට ආනන්ද හාමුදුරුවෝ අනේ ඉස්සෙල්ලා එක උත්තරයක් දෙනවා. කෙනෙක් ප්‍රථම ධානය වඩාගෙන ඉන්නවා. හරි, ප්‍රථම ධානය හොඳට ඒක පුරුදු කරගෙන ඉන්නවා කියමුකෝ. එයාට නිවන් මාර්ගයට එන හැටි පෙන්නවා. එයාට පුළුවන් නිවන් මාර්ගයට එන්න. ඒ කියන්නේ ප්‍රථම ධානයේ නිවන් මාර්ගය නෙවෙයි. ප්‍රථම ධානයේ වඩාගෙන ඉන්න කෙනාට නිවන් මාර්ගයට එන්න විදිහක් තියෙනවා. ඒක තමයි ඒ සමවැදුන ධානයේ වචන දෙකක් එනවා. අභිසංකතයි අභිසංචේතයි. අභිසංකතයි අභිසංචේතයි. සංකත කියන එක දන්නානේ. සකස් කරගෙන. සකස් කරගත්තු දෙයක්. අභිසංකතයි. සංචේතයි. හරි, චේතනාවකින් සකස් කිරීම. හරි, අපි කියන්නේ හිතෙන් හදාගත්තා කියලා. දැන් මේක වටිනවා කියලා හිතෙන් හදාගන්න. අභිසංකතං අභිසංචේතයි. අපේ චේතනාවක් නැතුව වටිනකමක් කියන්න බෑ. අපේ නේ අදහස ඉන්නේ මේක වෙච්චර. ඒක නේ එක් එක්කෙනා එක් එක්ක දේවල් වලට. ඒකට අභිසංකතං අභිසංචේතයි තං කියලා ඒ මෙනෙහි කිරීම තුලින් නිවන් මාර්ගයට එන්න පුළුවන්. ඒ මොකද්ද දැන් ප්‍රථම ධානයේ වඩාගෙන ඉන්න කෙනාට ඔය ප්‍රථම ධානයේ තත් ධානයේ අபிසංකතයි අபிසංචේතයි. ඊළඟට දෙවෙනි ධානයේ වඩාගෙන ඊළඟට අහනවා යා ඒ දොරටුවට ඇරෙන්න තව එකක් තියෙනවා. බුදුහාමුදුරෝ පනවනවා. ඒකට කියනවා දෙවෙනි ධානයේ වඩාගෙන ඉන්න කෙනා එයා ඒ ධානයෙන් දකිනවා මේකත් අபிසංකතයි අபிසංචේතයි. අහව තුන්වෙනි ධානයේ හතරවෙනි ධානයේ මහා කය හතට එනවා. මේ අරූපාවචර ධාන තුනක් කියන අටවෙනි එක කියන්නේ මේ සංඥානා සංඥාක කියන එක පළවෙනි හතට එනවා. මම හත්වෙනි ධානයේ උපදවාගෙන ඒක ඉන්න කෙනාට නිවන් මාර්ගයට එන්න පුළුවන්. ඒ කියන්නේ අනාගාමී හෝ අරහත් වෙන්න පුළුවන්. මේකත් අபிසංකතයි අபிසංචේතයි තයි කියලා දැක්මක්. එතකොට අරය අහනවා තවත් මාර්ග තියෙනවා. එතකොට එනවා ඊළඟට ඔය ඉස්සලා කියපු අර චේතෝ විමුක්ති හතර. කෙනෙක් මෙත්තා චේතෝ විමුක්තියට සමයදිලා ඉන්නවා. එයාටත් පුළුවන් ඒ මෙත්තා චේතෝ විමුක්තිය මේ මෛත්‍රියේ උපරිමය ඒකත් අபிසංකතයි අபிසංචේතයි තයි කියලා මෙනෙහි කිරීම තුළින් නිවන් මාර්ගයේ නිවන් දොරටු. ඊළඟට මුදිතාව, කරුණාව, උපේක්ඛාව මේ උපේක්ෂා ගතිය අபிසංකතයි අபிසංචේතයි තයි කියලා දැක්පතුල අර හතයි මේ හතරයි 11ක් වෙන්නවා. ඔය අට්ඨකනාගර සූත්‍රය කියලා. හරි ලස්සනයි ඒක. එච්චර ඒ මට්ටමට ආවත් එයාට පුළුවන් නම් දකින්න ඒකත් අபிසංකතයි අபிසංචේතයි. දැන් උපේක්ෂාවේ හිටියත් ඒකත් අபிසංකතයි අபிසංචේතයි තයි කියලා දැක්ක. හරි. විශේෂයෙන් සකස් කරන ලද විශේෂයෙන් හිතන ලද අபிසංචේතයි. චේතනාවෙන්ම සකස් කරගෙන නේ අபிසංචේතයි. ඔන්න නිවන් මාර්ගයට එන හැටි ඒක දැක්ක. අපි මෙච්චර මේ වටිනවා කියන එකේ ඒ වටිනකමේ දැන් මං කිව්වේ උපරිම වටිනකම එන්නේ තම මැරෙන්න ගිහින් එහෙම තියනද අත්දැකීම මරණාසන්න අත්දැකීමක් ලැබලා තියනවද නැහැ වතුරේ ගිලිලා හරි කොට්ටක් හුස්ම ගන්න බැරි වෙලා එහෙම නැහැ ඒ වගේ අත්දැකීමක් තියනා නම් මේක හොඳටම දැනෙනවා අපි නිකන් කිව්වට වැඩක් නැහැ ඒ වෙලාවට මොකද්ද කරන්න හදන්නේ? මොකද ආන්නේ? ඈ?
මට වෙලා.
ආන්න.
මොකද කියන්නේ?
ආන්න හරි. දැන් ඒ වෙලාවට මොකද්ද කරන්න හදන්නේ?
අල්ලන්න හදනවා නේද?
ආන්න හරි. තුත්තිරි ගහක් හරි අල්ල ගන්න. මේ වෙලාවට කොහොම හරි බේරෙන්න. ඔන්න. දැන් ඕකේ. දැන් පේනවද? ආටද වැඩියෙන්ම ආදරේ. මරණාසන්න අත්දැකීම එන්න ඕනේ ඒක බලන්න. තමන්ගේ හුස්ම ගන්න බැරි වෙනකොට අනිත් ඔක්කොම අමතකයි. හරි. අන්නෝක තමයි අපි දැන් අපට අපේ තව උපමාවක් ඒක මතක නැහැ හාමුදුරු කෙනෙක් කිව්වද මේ ඇත්තටම මේක තිබුණාද කියලා. අපි හිතමු රජකම තියනවා කියලා. දැන් ඔයාට රජකම දෙනවා දවස් 7කට. ඒයි දවස් 7න් පස්සේ මැරෙනවා. දැන් බාර ගන්නවා. ඊළඟට දැන් මොකක් හරි විදිහක් කිව්වොත් ඒ මැරෙන එකෙන් බේරෙන්න නම් ඕ රජකමයි තියෙන ඔක්කොම අතහැරලා කවුරු හරි කියනවා ඉතින් මේ නගරෙන් ඈත කැලේ මැද්දට යන්න ඕන කවුරුවත් නැති තැනකට ඉතින් තනියම කැලේ පුළුවන් විදිහට ඉන්න හරි කරන්න බැරි වැඩක් වගේ නේ හැබැයි ඕක කරන්නේ නැත්නම් අනිවාර්යෙන් මැරෙනවා. කියන දවස. එතකොට දැන් මගේ දරුවෝ ටික පරිස්සම් කර ගන්න ඕන කියලා ඉඳී. බලන්නකෝ නේ. නැත්තම් අර අනිත් වටිනා වටිනා දේවල්ද පරිස්සම් කරන්නේ? නැත්තම් ඔකේ අනිත් පැත්ත කියමුකෝ. ඔය තියෙන කොහොම දුන්නොත් ඔයාට ජීවිතේ වෙනවා. අපි එහෙම කරනවා නේ. දැන් heart attack එකක් ඇවිල්ලා මැරෙන්න යනවා. මේ ඔපරේෂන් එකට මෙච්චර දෙන්න ඕන. ආයේ ඔකේ ගාන බලන්නේ. තියෙන ඔක්කොම මේ ගේ දෙන්න ඕන. කිව්වත් ඉතින් පාරට බැහැලා හරි මේක සනීප කරගන්න එක. තේරුණා? ඒක කරනවනේ. නෑ නෑ මට ඊට පස්සේ ඉන්න ගණන් නෑ කියලා මේක කරන්න එපා කියනවා. නෑ. ඒකට පේනවාද දැන් අපි අපේ වැඩිම ආසාව මොකක්ද? ජීවිත ආසාව නේද? ඒකට පේනවාද? අර අපේ අවශ්‍යතාවය වැඩිම ජීවිතේ. අපි කොච්චර නෑ කිව්ව මට නම් ඉතින් කොහොම ජීවත් වෙන්න ඕනේ නෑ වරම ඒවා කියනවා කතාවට. එන්නක අර ඒ එතනට ආවොත් තේනවා මේ මේ දහම හොයන්න අවංක වෙන්න. අවංකයි සත්‍යවයි. අවංකව බැලුවොත් අපි වැඩියෙන්ම ඇලුම් කරන්නේ මට. නේද? තමා. ඒකට නැයි තමා කියන එක තමයි ඉස්සෙල්ලම මේ මේ අඳුරගන්න. ඒක තමයි සක්කාය කියලා කියන්නේ. තමා බව, සොකීය බව. ඕකම තමයි දකින්න බැරි එක කියලා කියන්නේ. ඒකට තමයි මම අර ඊටිවේ අර ඊතලෙන් ඊතලයක් දෙපළු වෙන්න විදිනවා. එක්කෙනෙක් ඊතලය උඩට විදිනවා, තව කෙනෙක් දුන ශිල්පෙත් උඩු වෙන්නේ. ඒක දෙපළු වෙන්න විදිනවා. උඩ යන ඊතලෙ. ඉච්ඡවි රජවරු මේ විදිහටයි දුන ශිල්පෙ පුරුදු වෙන්නේ. එච්චර දක්ෂයි. ආනන්ද හාමුදුරුවෝ කියන බලන්න මේ ඉච්ඡවි රජ කුමාරවරු කොච්චර දුන ශිල්පෙ දක්ෂද කියලා බුදුහාමුදුරුවෝ වහන්සේට කියනවා. ඒ ජන ගමන් ඒක දැක. බුදුහාමුදුරුවෝ අහනවා ඕක දානන්ද දක්ෂකම අස්සලෝමිකින් ඈත තියෙන අස්සලෝමයක් දෙපළු වෙන්න විදිහ එක. එතන කියන මේක නම් කොහොමාරි කරන්න පුළුවන්. අසලෝ මේ කොහොම විදින්නද ස්වාමීනි? ඒක කරන්නව බෑ. ඊළඟට අහනවා ඒකද ලේසි නැත්තම් මේ අසලෝ මේ හතකට පළලා අන්න ඒකකින් හතකට පළපු තවත් එකකට දෙපළු වෙන්න විදිහ. ඒකට නම් කොහෙත්ම හිතා ගන්නවත් බෑ කරනවා කියලා. එච්චර දුෂ්කරයි, එච්චර සී. ඒකේ බුදුරජාණන් වහන්සේ කියනවා සක්කාය සක්කාය විදිහට දකින්න එක ඕන්න ඊටත් වඩා දුෂ්කරයි අමාරු විදිය. ඒකයි ඒ සී වගේ වෙනකට උක තමයි අමාරු දෙය. සක්කාය සක්කාය විදිහට දකින්න. එගෙන අපිට සතියත්තේ වැහිලමයි ඉතුරු ටික තියෙන්නේ. හැබැයි ඒකේ තමයි වැටිම ඇලීම තියෙන්නේ. කඩන්නම බැරි තැනවල. ඒකයි ඒ සක්කාය පිරිසිඳ දකින්න කියලා තමයි කියන්නේ. එතරම් ඒක පිරිසිඳ දකින්නවා කියන්නේ සක්කාය හරියටම දැක්කා කියන්නේ ඒක ගැන තියෙන වැරදි දෘෂ්ටි ටික අයින් වෙනවා. එමකට සක්කාය දිට්ඨිය කැඩෙනවා. සක්කාය පිරිසිඳ දකින්නවා කියන්නේ ඒක තමයි කියන්නේ සක්කාය දිට්ඨිය කැඩෙනවා කියලා. ඒක තමයි මේ නිවන් මාර්ගයට ඇතුල් වෙන තැන. සෝවාන් වෙන්න කියන්නේ සෝතේට ආපන්න. නිවන කරා යන ප්‍රවාහයට පැමිණෙන්න කරන්න කියන්නේ. සක්කාය දිට්ඨිය කැඩෙන්න ඕනනේ සංයෝජනේ. ඒකට විභාග කියන්නේ මෙන්න මේ සක්කාය කියන එක දකින්න. සක්කාය කියන්නේ අර සුඛීය බව, තමා බව, ඒ ගතියක් තියෙනවනේ නේද? මම කියන බවක් කොහේ හරි එදෙනවා නම් එතන ඒ බව දකින්න.
මම
එහෙම නිසානේ හැමදේම කියලා තමයි අපිට හිත. ඒක
ලබා
ගන්න හදන. අපිට පේන්නේ මම කින්න හිඳයි තණ්හා
කරන්නේ.
ඒ මොකද්ද දැන් මගේ කියලා මොනවා හරි ගන්න හදන්නේ මම ඉන්න හින්දා නැත්නම් මට මොනවා හරි ලැබෙන්නේ මම ඉන්න හින්දා මගේ හරි මට හරි කතාව යෙදෙන්නේ මම ඉන්න හින්දා ඒකෙත් බලන්න දැන් මම කවුද කියලා අහුවත් කොහොමද කියන්නේ අර පොඩි කාලේ එහෙම දෙන්නේ නේ මම කවුද කියලා කියන්නේ මොනවද අපි කියන්නේ මගේ නම මම ආවේ මෙහි ඉඳලා. ආ මගේ අම්මයි තාත්තයි මේක. නෑ කියන්නේ මම ගැනද මගේ දේවල් ගැන. දැන් නම කියන්නේ මමද? කියන්නේ මගේ නම කියලානේ කියන්නේ. මම රවි කියලා කියන්නේ මගේ නම රවි. එතනත් අපි මම කියලා කියනවා කියවට මගේ දෙයක් නේද කියන්නේ මගේ මූණ මේ වගේ කියලා නේද ඕන දෙයක් කියන්නේ මම කියලාද කියන්නේ දැන් මම කවුද කියලානේ කියන්නේ ඔයා කවුද පොඩි කාලේ රචනා ලියන්න එහෙම දෙන්නේ දැන් බලන්න ඒ දැන් උනත් කිව්වොත් අපිට මොනවද කියන්න පුළුවන් මම කවුද කියලා අහුවු මම ගැනද කියන්නේ මගේ දෙයක් ගැනද? අදිට ඕන දෙයක් කියන්නේ මම කවුද කියලා. කියන්න කිව්වා. කියන ඕන දෙයක් ඒ. හොඳට බැලුවත් ඒ එක්ක මගේ දෙයක් නැත්තම් මට තියෙන දෙයක්. මටල මගේ හරි මට. මම කියන එක ඇත්තටම අහුවෙන්නේ නැහැ. බල පුළුවන් දෙයක් මම කොහෙද ඉන්නේ මම කවුද හරියටම නැහැ ශරීරය මම කියන්න ගියත් දැන් ශරීරය කොහෙද මම ඉන්නේ ඈ ශරීරය තුල එතකොට දැන් ශරීරයේ ඕන කොටසක් කියන්නේ මගේ අප මගේ ඔළුව මගේ හෘදේවා නේ මේ මම නැත්තම් මගේ වෙන්නේ කොහොමද? දැන් ඉස්සෙල්ලගේ මගේ කියන ඒවා තියෙන්නේ මම ඉන්න හින්දා. ඒක බාහිරෙන්ද දෙන්නේ? දැන් මේක මගේ අත කියලා කවුරු හරි කියා දෙන්න ඕනද?
කාලේ
නම් අපි ඉපදෙනකොට මේක මගේ අත කියලා අපි දන්නේ නැහැ දන්නේ නැහැ ඔය කීපයකට තමයි මම මේ එන්නේ පොඩි කාලේදී මගේ කියන ගතිය නැද්ද අපිට හිතෙන්නේ නැහැ කියලා මගේ කියන වචනේ දන්නේ නැති වෙන්න පුළුවන් ආකර්ෂණය වෙන්න නම් මම ඉන්න ඕන නේද ගාර පේන මට්ටම නෙමෙයි. ඒ කියන්නේ පේන්නේ නැහැ මම කියන්නේ. ඒක තමයි කිව්වේ අර අසලෝමෙන් අසලෝමිට විදින එක ලේසි කියලා බුදු කෙනෙක් පෙන්න. ඊට වඩා දුෂ්කරයි මේ. මාව ඒ කියන්නේ සක්කාය කියන වචනේ. සක්කාය විදියට දකින්න. තමයි එකක් ඕන ඔය පොඩි ළමයාගේ කතන්දරේ ගොඩක් අය කියනවා. පොඩි උපදුන ගමන් ළමයා රහත් වෙලාද නැහැ රහත් වෙලා නැ උපදින්න බෑ
නේද මම කියලා කොට තියෙනවා උනාට යා ඉලාවේ තරක අපි
පොඩි ළමයා මම කියන එක අරන් නැත්තම් එහෙම එහෙම වෙනවද? එහෙනම් ඒ කියන්නේ රහත් වෙලා උපදිනකොට වෙන්නේ නැහැ. දැන් ඉපදුනේම රහත් වෙලා නැති හින්දා අනිත් පැත්තෙන් බැලුවොත් නේද? හැංගිලා තියෙනවා. සමහරට ඇලෙන කියන එක නොපෙනෙන්නත් පුළුවන්. ඒකයි අර ඇලෙන හරි ගැටෙන හරි දෙක තමයි අපිට ප්‍රකට. උපේක්ෂාවකින් ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ නේ. අර උපේක්ඛා චේතෝ විමුක්තියක් නිවන නිවේ. ඒ කියන්නේ උපේක්ෂාව උපරිමයට ගියාගෙන ඇලීම ගැටීම නැහැ නේ. ඒක බ්‍රහ්ම විකරණයක් කියලාද? ඒ බ්‍රහ්මයාගේ මම නැහැ. එයාට පේන්නේ නැහැ ඒක මොකද උපේක්ෂාව උපරිමයට තියෙනවා. මට කියලා දෙයක් ඕනේ නැහැ උපේක්ෂාන්. මම කිසිම ඇලීමක් ගැටීමක් එන්නෙම නැහැ. හරි. ඒ මට්ටමට આવොත් කෙනෙකුට හිතෙනවා නිවන කියලා. දැන් බුදු කෙනෙක් වෙන්නනවා. ඒ උපේක්ෂාවෙත් මුලාව තියනවා කියලා. අවිද්‍යාව තියනවා. දැන් ඇලීමේ තියෙන්නේ රාගානුසය. ගැටීමේ තියෙන්නේ පටිඝානුසය. ගැටෙනකත්. උපේක්ෂාවේ තියෙන්නේ අවිද්‍යානුසය. අනුසය විදිහට තියෙන්නේ අවිද්‍යාව නොදන්නකම. ඒක මං නිකන් අර උපමාවේ ගන්නවා. දැන් අර බල්ලා වතුරට ඉබුණාම වතුරට බුරනවනේ. ඇයි? වතුරේ බල්ලෙක් ඉන්න බුරන්නේ ඇයි තරහ ගිහින්නේ? මේ නැත්තම් වල් ගෙවන. ඔය දෙකල කරන්නේ. එක්ක ගැටෙනවා එක්ක වැලෙනවා. ඒකනේ අපි දන්නේ උරවටිලා කියලා නේ.
ජනගටෙනෙක් පටිගා
පටිගා පටිග කියන්නේ නිකන් ගැටෙන තරහා පැත්තට යන කාමරාග පටිග කියලා කියන්නේ. කාමරාග ඇදෙන පැත්ත පටිග ගැටෙන පැත්ත. ඇලීම් ගැටීම් වගේ. ඒවා සංයෝජන. හැබැයි බුදුදහමේ කාමරාග පටිග දුරු කරන්නේ රෝවන් වුණාට පස්සේ. ඒ කියන්නේ සක්කාය දිට්ඨියනේ ඉස්සෙල්ලා දුක වෙන්නවා. කාමරාග පටිග නෙවෙයි. ඒවා දුරු වෙන්නේ අනාගාමී වෙනකොට. හරි. ඒ සංයෝජන. ඇලීම් ගැටීම් කියන දෙක සම්පූර්ණයෙන් දුරු වෙන්නේ අනාගාමී. මේ සක්කාය දිට්ඨිය කැඩුනොත් තමයි මේ දුරු කරන මාර්ගයට වැටෙන්නේ.
දැන් කරගෙන යන්නේ සක්කාය දිට්ඨිය
දුරු වුණා. අන්නේ තීර්ථකේ උනේ ඇලීම් ගැටීම් දුරු කරන එක තමයි ඒගොල්ලොත් කළේ. හැබැයි සක්කාය දිට්ඨිය එහෙම නෑ. මම ඉද්දි ඇලීම් ගැටීම් ටික අයින් කරගෙන යනවා. ඇලීම් ගැටීම් අයින් උනේ කාටද කියන එක තියෙනවා. එතකොට මේ පැත්තෙන් තමයි උපේක්ෂාවේ උපරිමයට යන්න පුළුවන්. හැබැයි ඒකෙත් මම ඉන්න බව ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. එච්චරට සිය ඇලීම් ගැටීම් නැත්තම් මම ඉන්නවා කියලා තේරෙන්නේ නැහැ. හරි. එතන තමයි බුදු කෙනෙක් අර පෙන්වන්න හදන තැන. ඒකට මම අර වතුරේ බල්ලගේ උපමාව ගන්න හැදුවේ. ඔන්න දැන් බල්ලාට බුරණ එක තමන්ගේ වැරද්දක්. මේ තරහ ගන්න එක මගේ වැරද්දක් කියලා පේනවනේ. කවුරු හරි පෙන්වලා දෙනවා කියමුකෝ. එතකොට එයා තරහ අඩු කරගන්න අපි භාවනාවකුත් කියන්නේ. ඔය බල්ලා අනිත්‍යයි. ඔය බල්ලා ඔහොම හිටියට වායසට ගිහිල්ලා මැරිලා යන එකේ. ඈ? එහෙම නැත්නම් ඔය බල්ලා ඇති වෙලා නැති වෙන එකේ. එහෙමත් නැත්නම් ඔය කරන භාවනාව ඔක්කොම දාන්න. ඔය බල්ලා සතර මහා ධාතුව ධාතුවෙන් හැදිච්ච එක. සතර මහා ධාතුව තියෙන දැනක බල්ලෙක් හදාගෙන බල්ලෙක් කියලා. තමන භාවනාවල කරන්නේ
ආයතන ඔය
බැල්ලා පංච උපාදානස්කන්ධය රූපයක් රූප රූපය අල්ලගත්ත රූප උපාදානස්කන්ධය නේ ඒවත් දාන්න ඔය මොකක් හරි කරනකොට මොකද වෙන්නේ එයාර තරහ අඩු වෙලා යනවනේ නේ ඒ බැල්ලා අනිත්‍යයි වෙනස් වෙලා නැති වෙලා යනවා මොකක් හරි කියනකොට මොකද වෙන්නේ අර තරහ අඩු වෙනවා ඇලීමක් තිබුණත් ඒකත් අඩු කරගන්න පුළුවන් නේ හරි දැන් ඇලීම් ගැටීම් දෙකම අඩු කරගෙන ගිහින් නැති වුණා කියලා මොකද ඒක තමයි උපේක්ෂා මට්ටම දැන් බැල්ලා මොකද කියන්නේ බල්ලෙක් ඉන්නවා මට ඇලීමක්වත් ගැටීමක්වත් නැහැ මට ප්‍රශ්නයක් නැහැ ඉතලනේ ප්‍රශ්නේ තියෙන්නේ තරහ ගන්නවා හරි ඇලිම ඇති කර ගන්නවා දැන් කියනවා අර බල්ලා හිටියට මට ප්‍රශ්නයක් නැහැ. ඔක තමයි උපේක්ෂා ගැතිය. නේ? හැබැයි දැන් අපි ඕක දිහා බලා හිටියොත් ඒ බල්ලා ඇත්ත අවබෝධ වෙලාද? තාම වතුරේ බල්ලා ඉන්නවා කියන එක තියෙනවා. ඒක ඇත්තද? ඒක මුලාවක්නේ. අය ඒ තමයි තේරෙනා නේ. එයාට ඇලිම ගැටීම නැහැ. හරි බල්ලෙක් ඉන්නවා මට ප්‍රශ්නයක්. තේප. ඇලිම ගැටීම නැහැ. හැබැයි ලෝකේ තියෙන. තේප. දෙයක් තියෙනවා. දැන් දෙයක් තියෙනවා කියනකොට අපි ඇලිලත් නැහැ ගැටිලත් නැහැ. දෙයක් තියෙනවා කියලා පැනවීම තුල මම ඉන්නවද නැද්ද? අර අජ්ජත්ති බහිද්දේ වෙන් වෙලා නේද? දේ අරහෙ තියෙනවා මම මෙහෙ තියෙනවා. ඇලිම ගැටීම. දැන් පේනවද? එතනත් මම ඉන්නවා. දැන් ඔන්නෝක අහුන්නේ නැහැ මේ අර ඇලීම් ගැටීම් නැති කරගෙන යන අයට.
ඒ අන්නේ තීස්තක ඒ යල්ටත් ඔය ආගෙන සතරම ධාතු වඩ සම්පාදේ එලත් ඒක
තවත් කළා. ඔව් දැන් හින්දු වගේ කතා කරන අනේපට ව්‍යාපෝතේ යෝවා.
එල්කින්
යා යාලා කියන්නේ ඇලීම් ගැටීම් නැති වෙන මට්ටමටම කියන්නේ අර ධානවල ඉහළ ධාන කියන්නේ ඒවා. චතුත්ථ ධාන කියන්නේම උපේක්ෂාව. උපේක්ෂාව උපේක්ඛාය පග්ගත සහිත චතුත්ථ ධාන හතරවෙනි ධාන. ඒකට සමය දුනායි හිටියා. ඊළඟට හිස් බව ආකාශේ. ඒකත් නැති හිස් බවත් එක්ක පුරත් ආකාසා නංචය. ඊළඟට හිස් බව පෙන්වන්නේ විඥාණයෙන් නේද කියලා දැකපු අයත් හිටියා. හිස් බව දැනගෙන තියෙන්නේ විඥාණයෙන්. ඒක විඥාණය ඉහළයි හිස් බවටත් වඩා. නේද? හිස් කියලා ශුන්‍යයි කියලා පෙන්වුවේ විඥාණය. දැනගත්ත. එහෙම දැකපු අය විඥානේ විඥානේ අනන්තයි විඥානේ විතරයි තියෙන්නේ. විඥානේ තමයි හැමදේම පෙන්වන්නේ. එහෙනම් විඥානං ඡායද. එතනත් දැකපු අය හිටියා. ඉතින් විඥානේ කියලා එකක් තියෙනවා. කිස් බව පෙන්වන විඥානේ නේද? ශූන්‍ය බව දැනගන්න විඥානේ කියලා එකක් තියෙනවා. ඉතින් විඥානේ තියෙනවා. විඥානේත් ඉතින් දුකක් ඒකත් නැහැ කියන්න නම් කිසිවක් නැත කිසිවක් නැත නත්ති කිංචි නත්ති කිංචි කියලා ඒකට කියන ආකින්චඤ්ඤාය දෙන්න ආපු අය තියෙනවා නේද මේ කොච්චර සියුම් වෙනවද කියලා ඒ හත් වෙන එක එතකොට ඒකේ හිටියක් ඕකත් අභිසංකතයි අභිසංචේතයි තයි කියලා ඒක බාහිරෙන් ඇහෙන්න ඕන. ඒක තමාට පේන්නේ නැහැ. කිසිවක් නැත්තම් මොකද්ද? දැන් කිසිම දුකකුත් නැහැ. නේද? මොනවා හරි තිබුණොත් තිබුණා. මට්ටමත් දුරු කරපුවයි බලන්න. ඒකට කියන්නේ මේ ලෝකෙට අයිති ශ්‍රේෂ්ඨම දෘෂ්ටි කියලා කියන්නේ බුදුහාමුදුරු පෙන්න ලෝකයාට යන්න පුළුවන් හරි ශ්‍රේෂ්ඨ හැබැයි දෘෂ්ටි. ඒකයි ඔය කියන්නේ සක්කාය කියන එක දකින එක අසලෝමේ හතකට බලලා එකෙන් තව ඒ වගේ එකකට විදින එකටත් වඩා දුෂ්කරයි කියලා අවබෝධ කරන්න අමාරු දුරණු බෝධය. ඒකයි මේක බුදු කෙනෙක්ම පෙන්නලා දෙන්න ඕන කියන්නේ. වෙන කිසිම කෙනෙකුට අල්ලන්න බෑ. සක්කාය සුඛිය බව කියන්නේ දැන් අපිට හිතෙන්නේ මොනවා හරි තිබුණොත් මම ඉන්නවා කියලානේ. එහෙනම් මොනවා හරි ටික නැති කර. කොම සංඥා ටික නැති කරන්න පුළුවන් නැති කරපු අය හිටියා. ඒකේ උපරිමේ තමයි අසඤ්ඤතලේ කියන්නේ. අසඤ්ඤ. දැන් හිතන්නේ නිවන් දැක්කා කියලා. දැන් ඒ අසඤ්ඤ වුණත් සෝවන් වෙලා නැහැ එතන ඒක. කියන්නේ ඒ කාලේ අසඤ්ඤතලේට ගියා තිබියද? ධානවල ඒ කියන්නේ ධානේ අපිට වශී කරන්න පුළුවන්. ඒ කියන්නේ සමවැදීමේ හැකියාව. හරි? ඒ කියන්නේ හිතපු ගමන් ධානයට යන්න පුළුවන්. හරි? වශී කරගන්න. ඕන වෙලාවක ඕන විදිහකට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. හිතනවා. දැන් මම බස් එකක යනවා කියමුකෝ. දැන් මම ප්‍රථම ධානයට යන්න ඕන. ප්‍රථම ධානයට යන්න. මං කළා ඒක. හින්දා දැන් ඈ. TV එක බලබලා පුළුවන් ප්‍රථම ධානයට. ඒක කොහොම වේවට වශී කරගත්තු. එහෙම එකක්. ඒකට ඒකේ පහක් තියෙනවා වශී කරන්න පුළුවන් විදි කරන්න ඕන. ඒක කරනවා නම් ආවජ්ජන සමාපජ්ජන අතිච්ඡාන බුද්ධාන පච්ච වේදනා. ආවජ්ජන කියන්නේ ආවර්ජණය කරලා ඒකට සමාදි. මේ ධානාංග වල තියෙන ප්‍රථම ධානය කියන්නේ ආවර්ජණය. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගත තියෙන ප්‍රථම ධානය. ආවර්ජණයක් නේද? එයන් සමාපජ්ජන කියන්නේ සමයදීමේ හැකියාව. අයි මෙන්න ඔච්චර ලෝකෙ ගිනිගත්තත් පුළුවන් ඒකට සමාවයි. හරි. ආවජන සමාපජ්ජන අදිත්‍යන අදිෂ්ඨාන කරලා යන්න පුළුවන්. මුක්තාන ඒකත් වැදගත්. ඒ ධ්‍යානෙට සමාදිනවා කියන්නේ එළියට එන්න පුළුවන් එක. සමහර වෙලාවට සමාදින්න පුළුවන් එළියට එන්න බැරි වෙනවා. හැබැයි ඒ කන්ට්‍රෝල් එක ගන්න ඕනේ. ඕනෑමවට ප්‍රඥාල එළියට එන්න පුළුවන්කම මුක්තාන. පක්ෂවේක්ෂණ කියන්නේ ඒක අර ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන් මේ හිතේ මේ ධානයද කියලා එහෙම බලන්න පුළුවන්. හරි. පැවටිලා හිටියද නැත්නම් ඇත්තටම ධානයද හිතිය කියලා පක්ෂවේක්ෂා කරන්න පුළුවන්කම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. පක්ෂවේ. ඔය පහෙන් වශී කළොත් තමයි ධානය පිරිහෙන්නේ. නැත්තම් ඒක පිරිහෙන. ඒ විදිහට ට්‍රේන් කරන්න පුළුවන් ඒ ධ්‍යාන කියන එක. ඒකට එහෙම හිටියක්. ඒක තමයි එහෙම ඒ වශී කරගෙන හිටියක් තමයි අර මරුණට පස්සේ ඒකට අදාළ භ්‍රම ලෝකෙට යනවා කියන්නේ. නැතුව දැන් ධ්‍යානයක් වඩලා ඒක නැති වුණාට පස්සේ මරුණහන් ඒකට යන්නේ නැහැ. වශී කරගෙන ඒක මේන්ටේන් කරගන්නවා. හරි. ඒක ලේසි නෑ. ඒ දවස ගන්න කරන්න ඕනේ. නැත්තම් නැති වෙලා යනවා.
නැත්තම්
මොහොතේ අල්ලන්න. ඈ? ඔව්. එතන අල්ලන්න. ඒකට අනුරූප තැන තමයි ගිහිල්ලා උපදින්නේ. දැන් වෙන ඒවා ඉන්න බෑ එතකොට. තමන් හිටපු ධානයට අනුරූප බ්‍රහ්ම ලෝකේ තමයි. ඔව් ඕන ධානයක පස් විදිහට වශී කරගන්න. එතකොට ඒවා හැබැයි ලෞකිකයි. කැඩිලා නෑ ඒක තමයි මෙතන ප්‍රශ්නේ. ධ්‍යාන හත ධ්‍යාන අටම වඩපු අය හිටියා. හැබැයි ඒවැයිදි පේන්නේ මම ඉන්නවා. ඒක නිවන කියලාමයි හිතෙන්නේ. එකයි ඒ කාලේ ඒගොල්ලෝ එහෙම අපි ඉතින් ඕක අහලා හිතනවා අලාරකාලාමල මෝඩයි කියලා. මෝඩ නෙමෙයි ඒ කාලේ හිටියේ ඉහෙළම හිත දිනු කරපු අය. එහෙනම් සිද්ධාත් කුමාරයත් ගියේ ඒක ඉගෙන ගන්න නේ. වාක් ඉහෙළ තත්ත්ව. ඒවයි ඉන්න පුළුවන් නම් කිසිම කෙලසක් නැහැ. පිරුණාම ආයෙ එනවා කිදෙස්. ඒකයි ඒකේ ප්‍රශ්න. එතකොට ඒ දැන් අපි ධානයක් වශී කරගත්තාම සමහර විට වශී කරපු කෙනාට හැමදාම වඩන්න ඕනේ. නැත්තම් දවසකට එක සැරයක් හරි කරන්න ඕනේ. ටිකක් ඒක වශී කරගත්තාම සමහර විට සතියක් විතර ඒක බලපානවා. නැත්තම් මාසයක් විතර. ඒ කියන්නේ කොච්චර ප්‍රබලද කියන එක. එකපාරට පිරෙන්නේ නැහැ. හරි. ඒක තමයි කියන්නේ ඔය එකක බ්‍රහ්ම ලෝකවල ආයුෂ ගානක් කියන්නේ කල්ප 84000ක් වැඩිමයි කල්ප වල. චරකට ඉච්චර කාලයක් ඒ ධාන මට්ටමේ ඉන්න පුළුවන්. හරි. ඉච්චර ප්‍රබලව ඒක වශී කරගෙන තියනවා. හැබැයි ඒ කාලේ ඉවර වෙනකොට මොකද වෙන්නේ? ආයෙක පිරිහෙනවා. ඒකෙන් චුත වෙලා ඊළඟට ආයි 31 තලයේ ඕඩර් කරකට යන්න පුළුවන්. සතර අපායයන් යන්නත්. ඊළඟට එන මතු වෙන කෙලස්සන්. ඒක දැන් ඒක කෙලවර කියලා ඒවයි ඉන්න ඇයට පේන්නේ නැහැ. මොකද ඒ තරම් දිගයි. බුදු කෙනෙක් තමයි ඒකත් දැකලා උක නෙමේ කෙලවර කියලා පෙන්වන්නේ. ඒක ඒ කාලේ අර බ්‍රහ්මයා ළඟට යනවා කියන්නේ ඒක ඒ මට්ටමේදී ඇත්ත. ඒක නිවන වගේ නේද? සදාකාලිකයි කියලා නේද? දැන් බ්‍රහ්මයා හිතාගෙන ඉන්නේ සදාකාලිකයි. කල්පය කියන එකවත් මේ ගණන් කරන්න බෑ. මේ බුදුවරුම හතරක් පහක් පහළ වෙනවා නම් නේද? මහා කල්පය. හිතා ගන්නවත් බැරි. දිගක් නේද? ඒවත් 84000ක් කියලා බුදුහාමුදුරුවෝ කියන. ඒකේ ආයෙත් නේද? බුදුවරු කී දෙනෙක් පහළ වෙලා නැති වෙලා යයිද ඒ කාලේ? නේද? එතකොට දැන් ඔය ටික මම ගත්තේ ඔය දැන් අපිට අහන්න ලැබෙන අර පොඩි ළමයාගේ උපමාව. පොඩි ළමයාට කෙලෙස් නැහැ. ඒක වෙන්න බැහැනේ. බුදුදහම අනුව වෙන්න
බැහැනේ.
පොඩි ළමයා රහත් වෙලා නම් බුදු කෙනෙක් මොනවාද අමුතු වෙන හොයාද? එහෙනම් අපි ඒ අනිත් පැත්ත රහත් වෙලා මේ ආයි පෘථග්ජන වෙන. එහෙම වෙන්න පුළුවන්. නේද? ගැලපෙන්නේ නැහැ නේද දහම? උපමා කියන ඇට ටික අහුවෙන්නේ නැති. හැබැයි සමහරු ඒක කියන මේක උපමාවට විතරයි ගන්නෙ. පොඩි ළමයා රහත් වෙලා නැහැ කියන එක කියනවා දැන්. අර හාමුදුරුවෝ එහෙම කිව්වේ. උපමාවට විතරයි ගන්නෙ. ඔව්. මොකද? ඔව්. ඒකෙන් කියන්නේ පොඩි ළමයා රහත් වෙලා කියන එක නෙවෙයි. ඔව්. පොඩි ළමයා රහත් වෙලා කියන එක නෙවෙයි. එහෙම වෙන්නේ නැහැ. මොකද එයාගේ ආයතන හැම වැඩ
ඕනේ මම හිතන්නේ ඒක අර නොකියන කෙනත් ඒක වෙන්නේ නැති කියන්නේ මොනවාරි. මේ කියන්නේ දැන් ඒක නොකිව්වට පොඩි ළමයා රහත් වෙලා නැහැ කියලා නොකිව්වට
ඔව්
අර උපමාවට තමයි ගන්නෙ.
පොඩි ළමයා වගේ කියලා දෙන්න.
ඒක ඉතින් සමහරු වරද්ද ගන්නවා පොඩි ළමයා.
ඔව් රහන්නේ.
පොඩි ළමයාගේ මානසිකත්වයට කියානම් හරි.
ඒ පොඩි ළමයාගේ
උනාව ගත්තත් කටුකුරුන් දෙහාමුදුරුවෝ. නෑ නෑ කටුකුරුන් දෙහාමුදුරුවෝ පෙන්නනා බුදුහාමුදුරුවෝ ගත්තා.
ආ
ඒ වගේ නේද? අන්නේ තීරික කියනකොට ඒ කියන්නේ ඔය අලුත උපන් අතදරුවත් රහත් වෙලානේ කියලානේ කියන්නේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒ උපමාව ගන්න. කියන්නේ ඒ ඒක වෙන්න බෑ කියලා පෙන්නන්නේ ඒ උපමාව ගන්න. ඕගොල්ලෝ කියන විදිහට දැන් අලුත උපන් උඩු බැලිය අතට නිතර පොඩි ළමයා ලස්සනට විස්තර වෙනවා ඒ බුදුහාමුදුරුවෝ කියනවා. එයාට කිසිම කාමරාගයක් නැහැ. නේද? එයාට තරහවත් තියනවාද? පටි කියන්නේ නැහැ. ඔහොනේ එයාට ඔක්කොම නැහැ කියලා පෙන්නනවා. ඉතින් එහෙනම් එයා රහත් වෙලා. ඒ බුදුහාමුදුරුවෝ ගන්න උපමාව කන්නේ තීර්ථ කියන්නේ ඒගොල්ලෝ කරන මට්ටමේ ඕක රහත් දවණ. පොඩි ළමයාත් රහත් වෙනවා. හරි.
එතන ඒකවල තාර අනුසය වශයෙන් තියනවා කියන තැන. يعني අනුසය වශයෙන් තියනවා කියලා දැන් අපිට වගේ නැහැ නේද? දැන් අපිට තරම් අර කියන්නේ කෙලස් ගොඩක් කියන්නේ. බුද්ධාරි ලෝකවල කියනවාම තමයි. අර අපේ වගේ දැන් ඒ කියන්නේ අපිට එහෙම නෙවෙයි. ඒ කියන්නේ
අනුසය කියන එකේ මූලිකම ඒ කියන්නේ සරල තේරුම තමයි පේන්නේ නැහැ.
ඔය
එක තමයි. ඔව් දැන් මේ වෙලාවේ තරහක් නැහැ නේ. ඒ කියන්නේ අනුසය නැද්ද? ඒ කියන්නේ තරහ යන්න තියෙන ගතිය නැති වෙලාව. දැන් තරහ පේන්නේ. මේ එනට අනුසය විදිහට තියෙනවා. එහෙම නැහැ.
අවශ්‍ය
නැහැ අතකට ආවොත් දැනට මතු වෙන්න හේතු නැහැ හිත නැහැ.
දරුවගේ කියනවා
ඒක පේන්නේ නැහැ. ඒ කියන්නේ ඉතින් බලන්න බෑ. ඒ කියන්නේ Tamanටම බලන්න බෑ. හිතන්නේ මගේ කිසිම තරහක් නැහැ. හරිද?
උදාහරණ. ඔව්
ඒක තමයි. එතකොට දැන් ආරණ්‍ය වල ගිහිල්ලා ඉන්නවා. ඒක තරහ යන හේතුවක් නැහැ.
අපි වෙලිටේ
කතා කරන්නේ පොඩි ඉතිහාස සංස්කෘතිය ගැන. එතකොට ඇත්තටම රවටනවා දැන් ඔය අපි දැකපු එකක් ඒකයි මම කියන්නේ. මේ විපාද කැලේ හිටියා හාමුදුරුවෝ එහෙම අර කතාව මේ අර මං කිව්වේ අර සිරිපාද කැලේ හිටියා හාමුදුරුවන් එක්ක මම අර අවාරේ සිරිපාද යන්න ගියා කියලා. මහත්සලා ඉතින් මේ වගේ තැනක ඉන්න බෑ ලේසි. කන්නත් නෑ අර එතන පැයක් විතර පහලට බැහැලා මොනවා හරි ටිකක් අරන් ගිහිල්ලා මේ ඕක තියාගෙන තමයි සතියක් විතර ඉන්නේ. හැමදාම එන්න බෑ. ඒ සතියකට විතර පස්සේ තමයි ආයෙ එන්නේ අර වර්ණකල කියලා තියෙන තැනක. ඒ රත්නකා ඒ කාලේ මං ගිහින් දැන්
ප්‍රේමාලෝකහම්පුරන්ටත් ඉගෙනගෙන අපරාය කට්ටියස බැලුවල් ප්‍රේමාලෝකහම්පුර මෙච්චර ඉක්මනට කොහොමද වඩින්නේ?
ආ.
ඒගොල්ලෝ මම කතා වෙලා හතර දිනක් ඉස්සර වෙලා යනවා. හතර දිනක් පස්සේ ආවා. අර ඉස්සෙල්ලා ගිහ හතර දෙනාට කලින් කොහොම හරි ගිහිල්ලා තේමාලු කරාම්
එයි මා උන්නහස ගැන නෙමෙයි කියන්නේ දැන් ඒ
ඔව්
දැන් ඒ හිටිය එක සාමිනහස නමා ඒක අපිත් එක්ක සිරිපාදිත් නැගලා එමන්ගේ අපි යන්න ගිහිල්ලා එහෙන් යන්න බෑ වතුර වැඩි කියලා මේ හිටියා නේද?
හිටියා.
හරි. ඊට පස්සේ මම රවුමෙන් ආයේ හැටන් ගිහින් එහෙන් නැග්ගා කියලා කිව්වේ. එයි හාමුදුරුවෝ ඊට පස්සේ හාමුදුරුවෝ නම කියන්න ඕනේ නැහැ. මේ ඊට පස්සේ උන්වහන්සේට එන්න ඕනකම තිබුණා මේ මේ ID එක හදාගන්න. කොළඹ එන්න ඕනකම තිබුණා. ඉතින් අපි එහෙමම ඒ ට්‍රිප් එකේම පාරකේම අපි එක්ක ඇවිල්ලා උන්වහන්සේ කෝට් එකත් එක්ක ඉදරක හිටියා. දවස් තුනක්ද කොහෙද ඉන්නවා උන්වහන්සේගෙන පරණ තැනක. හරි. ඊට පස්සේ මම ආපහු එක්කෙන්නද කොහෙද ගිහිල්ලා නිකන් එන ගමන් කතා කර කර මම අහුව කොහොමද මේ හිටිය දවස් ටික කියලා. එක හොඳට යාළු වෙන්නේ ඉතින්. අනේ නැත්නම් කොහොමද ඉන්නේ මේ? ඒ කියන්නේ උනාදට ඉන්න බෑ. බෑ කියන්නේ දැන් අර මනුස්ස කටහඬක් ඇහෙන එක නිකන් ලොකු බාධාවක්. අර අර වගේම ඉඳලා පුරු කියලා. ඒ කියන්නේ දේශ පටිගේ පේනවද? මතු වෙන හැටි. අතන ඉන්නකොට ඉන්න පුළුවන්. කිසිම තරහක් නැහැ. සමාජයට ආපු ගමන් ඉන්නද? දැන් බලන්න ඒ කාලේ රහතන් වහන්සේලා එහෙමද? එහෙම කතාවක් දිවෙන්නේ. එතකොට ඒකේ අර උන්වහන්සේලා ගැන කියනා නෙමෙයි. උපමාවක් ගත්තා. දැන් අනුසය වශයෙන් කියන එක Tamanටවත් පේන්නේ නැහැ. අපිට හිතන්නේ මේක නැති වෙලාම කියලා. මම අර මම ඔය ධ්‍යාන වඩන කාලේ මම කිව්වා මාස 6ක් විතර කිසිම කෙලෙසක් නැතුව ඉඳලා තියෙනවා. හිතා ගන්නකො කොහොමද කියන්නේ? හිතම හොයන්න බෑ. අරව නවත්තලා මේව කරනකොට තමයි තේන්නේ ඔන්න තියෙන ඒවා එනවා කියලා. ඒකම වඩ වඩා හිටියනම් වෙන්නේම නැහැ. ඉතින් එහෙම ඉඳලා මැරුණා නම් හරියට මඩපල් ලබලා කියලා හිතාගෙන ඉඳි. යන්නේ ඉතින් ඒකට අනුරූප බ්‍රහ්ම ලෝකෙට ගිහින් ඒක වැඩි නොනත් කල්ප 84000ක් ඉඳලා ඊළඟට ආයෙ සතර පායකට යනවා. සංසාර එහෙනම් අපි චුට්ටක් වැරදි පැත් ගියොත් මේ දහම මිස් වුණොත් එහෙම තියෙන බයක්. චර ඒ කියන්නේ ලා වෙන දැන් උපරිමයට තියෙන. ඒ හින්දා මේ පරිස්සමෙන් අර දහමත් එක්කම හොයන්න ඕන. නැත්නම් අපිට දහමට ගැලපෙනවා ලස්සනට වචනවලට මේකයි මේකයි කියලා අත්දැකීම් ටික හරි පරිස්සම් වුණ නැත්නම් ඒ කියන්නේ සෙන්නේ මේ සතර ක්ෂණ සම්පත්තිය කියන දහම අහන්න ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගත්තේ නැති වෙන. අපි අහලා තියනා නේද දැන් ආලාර කාලාම උදේ ආරම්භක සිද්ධාර්ථ කුමාරයටත් උගන්වපු අය. ඔයගලන්ට දහමෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි වුණා. ඉච්ඡර ශක්තියක් තිබේ. නෑ කියලා ඒ වුණාට ඒගොල්ලන්ට ඒක දකින්න බැරි වුණා නැත්නම් ඒගොල්ලෝ ඒක ඊට කලින් වහ يعني ඒකේ තියෙන ඒක පෙන්නන අරිය පරිේෂණ සූත්‍රයයි බුදුහාමුදුරුවෝ ගියේ කියන සුදු කුමාරයා ගියේ කියන එක ඇයි කියලා මම ගියේ ජාති ජරා ව්‍යාධි මරණ නැති ස්වභාවයක් හොයාගෙන. ඒ හැම ධානයෙම ජාති ජරා ව්‍යාධි මරණ ඉක්මවලා නැහැ කියලා තේරුණා නේද? එහෙනම් එතනින් ගියා ඒක නෙමෙයි මං හොයන මේ නිවන නැත්තම් ඒක කියන්නේ. එතකොට තේරනාද අර දැන් අර බල්ලගේ ප්‍රමාණය නම් තමයි පැහැදිලිද? දැන් බල්ලගේ ඇලීම් ගැටෙන්නේ නැති කරගෙන උට ඉන්න පුළුවන්. ඔය වගේ භාවනාවක් වඩලා ඇලෙන්නේ නැහැ ගැටෙන්නේ. එතන හිතන්නේ කෙලස් නැහැ කියලානේ. එයාට පේන්නේ නැහැ. එහෙමත බල්ලෙක් ඉන්නවා කියන එක පිළිගන්න ගතිය නැති කියලා නේ. බල්ලා ඉන්නවා මට ප්‍රශ්න නෑ. නේද? දෙයක් තියෙනවා මං තණ්හා කරන්නේ. අරමුණකනේ ඉන්නේ. දැන් පේනවාද අරමුණක ඉන්න බවම අරමුණ බව දෙයක් බව පිළිගැනීම තුලම මුලාව යෙදිලා කියලා. හරි. කියන්නේ යමක් බව නකට අර බව බව තණ්හා කියලා කියන්නේ. යමක් බව පිළිගැනේ. බල්ලෙක් බව. බල්ලා කියලා නම දාන්න ඇති වෙන්නත් පුළුවන්. හරි. ඔක සීමා තැන යමක් බව. අරමුණක් බව. ඇහැට ගන්න පුළුවන් අරමුණු තියෙන බවට කියනවා කාම ලෝකෙ. ඇහැ කන නාසය දිව කයට අරමුණක් ලබන්න පුළුවන් හැකියාව තියෙන මත්තමට කියන කාම ලෝකෙ. දැන් මනුෂ්‍ය ලෝකේ කාම භූමි. සතර අපාය කාම භූමි. දිව්‍ය ලෝක හයම කාම භූමි. කාම ලෝක කියලා කියනවා. බ්‍රහ්ම මට්ටම කාම නෙමෙයි. කාම භූමිය ඉක්මන රූපාවචර අරූපාවචර කියනකොට කාම කියන්නේ මේ ආයතන වලට අරමුණු ගන්න පුළුවන් මට්ටම තමයි කාම. එහෙනම් දැන් ආයතන වැඩ කරන මට්ටම. ඇහෙන් රූප දකින්න පුළුවන් කම කියන්නේ කාම ලෝකයේ ස්වභාවය. කනෙන් ශබ්ද අහන්න පුළුවන් කම කියන්නේ කාම භූමියේ ස්වභාවය. ඔහොම ආයතන හයකට. එතකොට බ්‍රහ්ම ලෝක වෙනකොට ඒක පොඩ්ඩක් වෙනස් වෙනවා. ආයතන අඩු වෙනවා. රූපාවචර අරූපාවචර කියනවා. ඔය මේ අභිධර්මයේ ඉගෙන ගත්තා කියලා නේද? අභිධර්මයේ තියෙන ඔය භූමිතික වෙන් කරලා ඔය වෙනවා. කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය ඔකත් දෙවිලා. විග්‍රහ කරලා තියෙනවා. දැනුමට හොඳයි. අර ආයතන ප්‍රමාණය අඩු වෙනවා. කාම භූමියේ ආයතන 6ම වැඩ. ආයතන 6 පිනවන්න කියන්නේ ඒකයි. කාම වස්තු තියෙනවා. ආයතන 6ට අහුගෙන දේවල් තියෙනවා කියන්නේ. එහෙනම් දකින්න දේවල් තියෙනවා. කනින් අහන්න දේවල් තියෙනවා. නාසයෙන් ආග්‍රාණය කරන්න දේවල් තියෙනවා. ගඳ සුවඳ තියෙනවා නේ. එතකොට ආයතන ඕනනේ ඉතින් ඒව ගන්න. දැන් අපි ඇහැ අනිත්‍යයි අනිත්‍යයි කිව්වට ඇහැට තියෙන ඇලීම නැති වෙනවද? දැන් ඔය ඕනම ඒ භාවනාව කරන කෙනෙක්ගේ ඇස් පේන්නේ නැතුව ගියොත් ඇස් පෙනීම ලබා දෙන ડોක්ටර් කෙනෙක් ඉන්නවා අපි ගිහින් සමීප කරගන්න කිව්වොත් යනවද නැද්ද? යනවනා ඇහැට තියෙන ඇලීම නැති වෙලා මොකටද ඇහැ රූප දකින්න? ඒ කියන්නේ ඇහැට තියෙන තණ්හාව නැති වෙලා නේ කියන්නේ. නම් ඇහැ අනිත්‍යයි කිසිම තණ්හාවක් නැහැ කියලා. ඒ ඔව එකයි මේ අපි අපිටම තේරෙන්නේ අපි රැවටෙනවා කියලා. ඒ සමහර භාවනා කරන්න ගිහින්. ඒකයි මේ හරිම සියුම් මේ බුදුදහම කියන්නේ. ඒවා හරියට බුද්ධ දේශනා එක්ක ගියේ නැත්නම් අපි අහු වෙනවා. මොන වට දැන්කට වුණා මගපල් ලැබුණා කියලා හිතෙනවා. අට බලනකොට තමයි පේන්නේ මේ මේවා කියලා තියෙනවා නේ. එක එක විදිහට. අහු වෙනවා. එතකොට මේ 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 ආයතන 6ම ඉක්මවා යන විදිහක් මේ බුදු කෙනෙක් පෙන්නන. නැත්තම් අර 30ක් තලයි කොහේ හරි රවුගා. සසරේ. එතකොට ආයතන එකක් නෙමෙයි ආයතන 6ම ඉක්මවා යන දැක්මක්. එන්න ඕන බුදු කෙනෙක් පෙන්නන දහමකට. ඒ දැක්ම ආයතන 6ටම අහු වෙන්න බෑ. සමහර වෙලාවට ඇහැකනනාසේ දිව ශරීරය අයින් කරලා මනස විතරක් තියාගන්න. ඒකට තමයි අරූපාවචර මට්ටම කියන්නේ. රූප ස්වභාවය නේ. කොම අරූප ගතිය. හිත වැඩ කරන අහු වෙන්නේ. මනායතරි තියෙනවා. ඒක මේ ධානයේ ඉන්නවා කියලා දැනගන්නේ මොකෙන්ද? මේ ධාරව නැති වුණා කියලා හරි දැනගන්නවා. කලින් තිබුණේ ඒවා දැන් නැහැ කියලා. රූප භාවයේ මිතුනා කියලා හරි දැනගන්න හිතක් තියෙනවා අරුම්
දැන් වැඩද සිම් කරලා මනෝභාවයේ ස්වභාවයකට
පස්සේ ඔව් දැන් ඔකේ අපිට හිතන්නේ ඒගොල්ලෝ ඒව කළා අපි ඔකට අහු වෙන්නේ නැහැ කියලා අපිත් එතෙන් දැන් විදර්ශනා කරනවා කියලා යන්නේ ගොඩක් වෙලාට ඔන්න ඔය තැන්වල විදර්ශනා භාවනා කියලා අද කරන ඒවයින් ගොඩක් වෙලාවට යන්නේ ඔය තැන්වල හරියටම දැක්කේ නැත්නම් නැහුම් නැත්නම්
ඒ ධර්මයේ අහගෙන වැඩි නැත්නම් නේ
පළවෙනි දේ ඇහෙන්න ඕන බුදුහාමුදුරුවෝ කියනවා
දෙයඩ වඩලා කෙනෙකුට මේ වාග් වල බඩ ඕන නම් එයා ඒ ගුරුතුමාගෙන් අහගන්න ඕනේ කොහොමද මේ මාර්ගය කියලා දෙන වඩවඩ කමටහන් ගන්න ඕනේ යන්නේ
ධ්‍යාන වඩවඩ ගන්න ගොඩක් වෙලාවට ධ්‍යාන වඩන හැටිම තමයි. ඒක පිළිගන්නේ නැතුව නැත්තම් ඊළඟ ධ්‍යානෙට යන්නේ කොහොමද? ওই ටික තමයි.
දැන්
මගෙන් අහුවත් ධ්‍යාන වඩන්නේ කොහොමද කියලා. ඉතින් ධ්‍යාන වඩන හැටි කියලා දෙනවා. ඒ නිවන් මාර්ගය නේ.
මේ දෙකක් කියලා හොඳට තේරුම්
ගන්න. ඒකයි කිව්වේ මේ ධ්‍යානෙට සමය දීලා හිටියත් අර විදර්ශනාව පැත්තට එන්න ඕක අபிසංකතයි අபிසංකේතයි යන බුද්ධ දේශනාව. ඒ කිව්වේ මොකද්ද කියලා හොයන්න. ඇයි ඔය ධ්‍යානෙට අபிසංකතයි කියන්නේ? ඇයි ඔකට අபிසංකේතයි කියන්නේ? ඒක ඒ දර්ශනේ එන්න ඕන ධම ඇහිලා. ඒකෙන් තමයි අර දර්ශනේ පහළ වෙන්නේ සම්මාදිට්ඨිය පහළ වෙන්නේ. සතර ඥානය කියන එක එන්නේ. දුක්ඛේ ඥාන සමුදය ඥාන නිරෝධේ ඥාන මග්ගේ ඥාන කියන ඒ සතර ඥානෙ එන්න නම් හරි ධම ඇහෙන්නම ඕන. එතන බුදු කෙනෙක් වෙන්න නම් අර්ථය ඇහෙන්නම ඕන. ඒකට කියන්නේ ඊතර වෙන. ඊතර වෙද අර්ථය ඇහෙන්නම ඕන. ඒකට ඒක පෙන්නන්නේ කල්යාණ මිත්‍රයා. ඒක පෙන්නන කෙනාට යන්න වෙන්නේ කල්යාණ මිත්‍රයා. වෙන කෙනෙකුට පෙන්නන්න බෑ. ඒ අර්ථය දැක්කේ නැති කෙනෙකුට පෙන්නන්න බෑ. නේ බුදු කෙනෙක් පෙන්නන අර්ථෙම පෙන්නන කෙනා තමයි කල්යාණ මිත්‍රයා. නැත්නම් අර තමන්ගේ අත්දැකීම් අනුව හරි තමන් දන්න ටික අනුව නේ කියා දෙන්නේ. අපිට ඒක ඊතර වෙන එකද කියන එක බලන්න. ඊතර වෙනවා කියන එකේ ලෝකෙට අයිති කිසිම ස්වභාවයක් කියදෙන්න විදිහක් නැහැ. ලෝකෙ අනිත්ක මම කියන සොපීය බව යෙදෙන්න විදිහක් නැහැ. තව විදියට කියන මට දෙයක් ලැබුණා වෙන්න බෑ. යමක් වුණා නම් මම ඉන්නවා කියලා ඉස්සලා කිව්වා. යමක් වුණා නම් සොපීය බව තියෙනයි. මටනේ යමක් හම්බ වුණේ. මමනේ යමක්
දැනගත්තා.
සක්කාය එහෙමමයි. සුඛිය බව එහෙමමයි. පිට ගොඩක් වෙලාවට වෙලා තියෙන්නේ සුඛිය බවට ලැබෙන දේවල් තමයි අපි නැති කරන්න හදන්නේ. මට ලැබෙන දේවල් අර මාව කියන එක අහුවෙන්නේ නැහැ. මගේ අපි මම කියලා හිතාගෙන ඉන්නේ මගේ දේවල් මට ලැබෙන දේවල් දැන් මට ඇහෙන සද්ද. එහෙමනේ කියන්නේ. මට පේන රූප. ඒව කොහොමද මම වෙන්නේ? නේ? ඒ මට ලැබුණ දෙයක්.
ඒතර
සම්මත මගේ. දැන් මගේ ශරීරය. ශරීරය නැති වුණාට මම නැති වෙන්නේ නැහැ. මගේ දෙය නැති වෙන්නේ. දැන් මගේ කෝප්පේ නැති වුණා කියලා මම නැති වෙන්නේ නැහැ. මගේ කාර් එක නැති වුණා කියලා මම නැති වෙන්නේ නැහැ. මගේ බව කියන්නේ මම නෙවෙයි. මට හම්බ වුණ දේවල් නේ මට අයිති දේවල්. අයිති දේවල් නැති වුණා කියලා මම නැති වෙන්නේ
නැහැ. නෑ මගේ අතප්පයක් නැති වුණත් මම නැති වෙන්නේ නැහැ. මගේ ඇස් එක නැති වුණත් මම නැති වෙන්නේ
නැහැ. ඔව්. ඒක ඒව නැතුව මම ඉන්නවා. ඇස් දෙක නැති මමලා ඉන්නවා. ඒකට එහෙම නැති කරලා දැන් ඇස් දන් දීලා නැති කරගන්න පුළුවන් එකක් නෙවෙයි. අර ස්තන්තර රජුරෝ කොහෙද හිස දන් දුන්නේ නේ? ඇස් දන් දුන්නේ කවුද මම දන්නේ නැහැ. ඒක කළානේ.
සීගල්ද?
ඒ බෝධිසත්ව කාලේ ඒව කළානේ. හැබැයි ඒවයින් මඟඵල ලැබුණේ නේ. බෝධිසත්ව කාලේ එක කරන්නම බැරි තරම් හොඳ දේවල් කළාට සොවන් උනේ නේ. ඒකත් ගන්නවා. ඒකට අපි හිතුවොත් මේ දන් දීලා පුළුවන් සොවන් වෙන්න කියලා. දැන් අර වෙසන්තර රජු සොවන්
වෙනවා කියන එකේම අර කිසිම දෙයක් දීලා කරලා කරන්න ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. තමාගේ දැක්ම විමසීමෙන් දකිනවා ඇරෙන්න ඒ දෘෂ්ටිය එහෙම නැතුව අර එහෙම ගන්න පුළුවන් එකක් නෙමෙයි නේ.
ඒක තමයි. දැන් අපි සමහර වෙලාවට ඒවනේ අහන්න ලැබෙන්නේ. දන් දීන්න, සීල් රකින්න, භාවනා කරන්න. හැබැයි ඒක මේ මේකත් එක්ක දහම ඇහිලාද? එකයි කියන්නේ සෝවන් වෙන්න නම් අංග 4යි තියෙන්නේ. කල්යාණ මිත්‍ර සේවනය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව. ඔය 4 ය දෙන්නේ නැතුව සෝවන් වෙන්න විදිහක් නැහැ. මොකක්ද මේ සද්ධර්මය කියන්නේ? බුදු කෙනෙක් පෙන්වලා දෙන අර්ථය. හාමුදුරුවෝ විතරයි දන්නේ. ඒක මගේ දහමක් කියලා කාටවත් කියන්න බැහැ. රහතන් වහන්සේලා දහම කියලා දුන්නාට පස්සේ කියන්නේ මේක බුදුරජාණන් වහන්සේගෙන් අහගන්න හරි කිව්වොත් දරාගන්න. එහෙම කියනම නිසා ඒගොල්ලන්ගේ දහම කියලා කියන්නේ නැහැ නේ. සරියුත් හාමුදුරුවෝ පවා නේද? චර මහරහතන් වහන්සේලා. අද කාලේ තමයි ඉතින් මගේ දහම කියලා ඇහෙන්නේ. මම හොයාගත්තා. මම අවබෝධ කරගත්ත දහම බුදුහාමුදුරන්ගේ එක නිවේයි. ඒ වගේම
තේරුම් ගන්න ඕනේ.
ඒක තමයි මොනින් බලන්න ඕන. නැත්තම් අර මිස් වෙනවා ඒ ලැබුණ චාන්ස් එක. ඒකයි අර දහමට විනයට ගලපලා බලන්න කියන උපදේශයක්. කවුරු කොහොම කිව්වා? කප්පෙක සසඳන්න. එකට දහම දැනගන්නත් වෙනවා ඉතින් පුළුවන් විදියට. අපි ගානේ ත්‍රිපිටකේ කොහේ හරි දැනක අගෙන් හරි අහලා හරි එතෙන්ට ගැලපෙන්නේ නැහැ කිව්වොත් ඒක බලන්න. එතන තියෙන එකයි මේ කියන්නේ කිව්වත් ඒක පොඩ්ඩක් ආයි බලන එක හොඳයි. මං කිව්වට අටකනාගට සූත්‍රය මෙහෙම තියෙනවා කියලා. තිබුණ නැත්තම් නේ.
ඔය දැන් ඒක විශ්වාස කරලා හිටියොත් එහෙම.
ඔව්. ඒ තමයි හොයන්නේ.
ඒක එහෙම අපි විශ්වාස කරලා හිටියොත් එහෙම. එක අපේ විශ්වාසයක් විතරනේ.
මෙහෙමයි විශ්වාස කරගෙන හරි ඒක කරගෙන ගිහින් යම් කිසි දවසක හරි චෙක් කරලා බලන්න ඕන. පොතක දාන්න කෙනෙක්ගෙන් හරි අහලා බලන්න මේ සූත්‍රෙ මෙහෙම තියෙනවා.
නැත්තම් බලන්න
ත්‍රිපිටකේම කියවන්න බෑනේ. ත්‍රිපිටකේ දාන්න කෙනෙක්ගෙන් අහනවා මෙහෙම සූත්‍රයක් තියෙනවාද ඒක මෙහෙම තියෙනවා. දෙයින් දෙයි මේ ෆෝන් එකට ඇප් එක දාගත්තාම ඕන රූපයක් බලතේ. ඒ දේනවාද කියලා. ඒකක් ඕන. එකෙන් කියන්නේ මුළු ත්‍රිපිටකයම කියවන්න ඕන කියලා. මං කියවලත් නැහැ. මං දන්නේ බොහොම ටිකයි. ඒ මට අවශ්‍ය දේ මං බලනවා කියලා. ඇත්තටම එහෙම කියලා තියෙනවා.
අර පස්චීතරස්ත සූත්‍රය එනවානේ මේ
එතන පළවෙනි දේ වර්තමානයේ සිත පිහිටනවා කියලා කන් නෙවෙයි ඒ කියන්නේ. අපි ඒකත් එක්ක හොයන්න. පච්චුප්පන්න යෝ ධම්මං සත්ත තත්ත විපස්සති. පච්චුප්පන්න යන්නේ ප්‍රත්‍යයෙන් උපන්න. ඔක තමයි වර්තමානයේ කියලා මේ දාගන්න. පච්චුප්පන්න කියන්නේ. ඇයි ඉස්සෙල්ලා කියන්නේ අතීතය ගැනනේ. ඊළඟට කියන්නේ අනාගතය ගැන. අතීතය අනුග යන්න එපා. අනාගතය ගැන ප්‍රාර්ථනා කරන්න එපා. සංකා ඇති කරගන්න එක.
පාලියෙන් තියෙන එකයි සිංහල පරිවර්තනයෙන් තියෙන එකයි අතර යම් යම් වෙනස්කම් දිනවනවා.
ඌ වෙනස්කම්.
ඒක කියන්නේ වර්තමානයේ.
වර්තමානයේ කියලා තමයි. දහම හරියට දකින්න නැතුව බලන කෙනාට හිතෙන්නේ දැන් අතීත ගැන කියලා තියෙනවා අනාගතය ගැන කියලා තියෙනවා ඊළඟට කියන්න තියෙන්නේ වර්තමානේ. ඒ අපේ අදහසට ගලපගෙනනේ බලන්න. ඔන්න ඕක තමයි දහම ඇහෙන්නේ නැති අනිත් එක. අපේ අදහසට පොඩ්ඩක් හරි ගැලපුවොත් දහම ඇහෙන්නේම නැහැ.
එතන අපිට හම් වෙන්නේ භාෂාර්ථය.
ඔව්. භාෂාර්ථයෙන් ලෝකෙට අයිති එකේ අපි දන්න එකට අර බුදුහාමුදුරුවෝ කිව්වේ මේකයි කියලා දාගන්න. මේ පරිවර්තන වල ගොඩක් තියෙන්නේ ඔක. ඔව්. ඉතින් දැන් අපි ධමම කියා දෙන කෙනා එයාට තේරුණ විදිහට කියා දෙනා. එතකොට අපිට කල්යාණ මිත්‍රෙක් වෙන්නේ නැහැ. එයා මේ අපිව රවට්ටන්න නෙමෙයි කියා දෙන්නේ. ඇත්තටම ධමම. හැබැයි එයා ඒක දැකලා නැත්තම්. එයාගේ මතයක් නම් කියන්නේ. එතකොට කල්යාණ මිත්‍රයා වෙන්නේ නැහැ. ඔක තහන
අපි
දන්නේ නැහැ. ඒක තමයි අපිට තියෙන. කවුද කරන්නේ මිත්‍රා කියලා හොයාගන්නද? එහෙනම් තමයි බුදුහාමුදුරුවෝ අර ප්‍රදේශයක් දීලා තියෙන දහමට විනයට ගලපන්න කියලා. ඒකත් ඉතින් අපිට ගොඩක් වෙලාට තව කෙනෙක්ගෙන් තමයි අහගන්න වෙන්නේ. එහෙම හරි. කමන්නේ දෙතුන් දෙනෙක්ගෙන් අහන්න මේක මෙහෙම තියෙනවාද? මේක මෙහෙම තියෙනවා. නේද? එතකොට ඒකේ හොඳම විදිහ තමයි නොතේරුණත් කමන්නේ පාලියක පොඩ්ඩක් කියවන්න. මොකද අපිට පාලි හරි කිට්ටුයි. සිංහලත් එක්ක බොහොම කිට්ටුවේ යන එක. දැන් ඔයගලන්ට තේරුණානේ පච්චුප්පන්න කියනකොට තේරුණා. අමුතෙන් පාලි ඉගෙනගෙන නෙමෙයි. සත්‍යයෙන් උපන්න කියන කතාව. වෙයි ඒ බලන එකත් එක්ක බලන්න වෙනවා දැන්. ඒක වර්තමානයේ කියලා අදහස ගන්නත් පුළුවන්. ඒ පටන් ගන්න කෙනාට දැන් අපි ලෝකෙ ඉඳන්නේ පටන් ගන්න. හැබැයි ඒකෙත් තව කෑලි හැරිලා. පච්චුප්පන්න යෝ ධම්මං තත්ත විපස්සති කියලා තියෙනවා. අපි කියමු පච්චුප්පන්න කියන්නේ වර්තමානයේ කියලා. අතීතෙත් නෙමෙයි නා අනාගතෙත් නෙමෙයි නා වර්තමානයේ මේ මොහොතනේ. හරි? හරි. එතකොට පච්චුප්පන්න යෝධම අනේ වර්තමාන ධර්මය. ඊළඟට කියනවානේ තත්ත තත්ත විපස්සති. තත්ත තත්ත කියන්නේ එතන එතන විපස්සනා කරනවා. දැන් වර්තමානයේ ඉන්නවා කියන එකයි වර්තමානයේ විපස්සනා කරනවා කියන එකයි දෙකම. දැන් වර්තමානයේ සිහිය පිහිටගෙන ඉන්න එක. ඔයාලට කිව්වේ වර්තමානයේ සිහිය පිහිටගෙන ඉන්න එක පුරුදු කරන්න පුළුවන්. හැබැයි එතන තියනවාද ඒක විපස්සනා කරනවා කියලා එක. කියමු නිකන් විශේෂයෙන් දකින්නවා කියලා එක. සාමාන්‍ය දැක්මේ නේ අපි සිහිය තියාගෙන. මේ දැන් මම අත මෙහෙම ගෙනියනවා. ඉතින් වර්තමානයේ සිහිය තියෙනවා. දැන් කොහොම විපස්සනා එතනින් එහාට දෙයක් දැකලා නැහැ. මේ මම මේ ඇහෙන් දැකපු එක නෙමෙයි මම කියලා තියෙන්නේ. ආයතනෙ විශ්වාස කරලා ආයතනෙ කියන දේ කියනවා. මේ මේකේ වල පොඩ්ඩක් හෙල්ලෙනවා කියලා අපිට හොඳ සිහියෙන් බලා හිටියොත් කියන්න පුළුවන්. ඒ සිහිය තියෙන්න ඕන නේද? දැන් කෝ විපස්සනා? ඔබ හරියට අර බල්ලට වතුරේ බල්ලා දිහා හොඳට බලා ඉන්න පුළුවන්. ඌ කණක් හෙල්ලුවොත් කියන්න පුළුවන් අර ඌ කණ හෙල්ලුවා. හඳ සිහියන්නේ. හැබැයි ඒක නියම සිහියද මුලාවෙන් තියෙන සිහියද? වතුරේ ඉන්න බල්ලා කන හැල්ලුවා කියලා කියන. කොච්චර සිහියක් තියෙනවද? වතුරේ ඉන්න බල්ලා අන්න ඌ ඇහිපිය ගැහුවා. කොච්චර සිහියක් ඕනද? හැබැයි ඒ සිහියේ අර විකසති කියන එක නෑ නේද? දැන්
ඉන්නකෝ
සුබ දෙනවා නේද? ආ සතරෙන් දෙකම දෙයක් තමයි දැන් සෙනෙහේ විලාසී කියලා නම් දැන් සෙනෙහේ දෙන්න
ඕනේ. ඒකට සිහියක නුවණය දෙන්න. සති සම්පජන්ණය කියලා.
අන්න හරි. ඒ නුවණ තියෙන කෙනා සිහිය පිහිටනකොට තමයි ওই දෙක එකට. ඒකයි සම්මා දිට්ඨිය එක සිහිය එන්න.
සම්මාදිට්ඨියට පත් වෙච්ච එකනකොට තමයි සීයයි නුණයි සිය දෙන්නව.
සම්මාදිට්ඨිය නැතුව ආර්ය අෂ්ටාංගික මාර්ගයක් වැඩෙන්න බෑනේ.
ඉතර වෙන පැත්ත දකින්න බෑ. ඒක
මේ මොහොතේ අර සම්මාදිට්ඨිය දැකපු දේ තමයි අපි දැසනවා.
ඔව් එතන ඒ කියන්නේ ඒ වෙලාවේ මේක බලනවා. ඒ කියන්නේ ඒ වෙලාවේම දකිනවා.
සිහියෙන් ඒක දැනගත්තට සම්මාදිට්ඨියෙන් තමයි අර කඩලා දාන්නේ හරි මොකක් හරි වෙන්නේ. නුවණ යෙදෙන්න. ඒ නුවණ කියන එක තමයි සම්මාදිට්ඨිය. ඥානය. ඥාන දර්ශනේ ඉතින්. ඥාන දර්ශනේ නිකන් එන්නේ නැහැ දහමාහන දැනගන්න. දන්න දකින කෙනෙක් වෙන්න. ඒකයි සූත්‍ර ගොඩක පෙන්නනවා දන්න දකින කෙනාටයි මේ ආශ්‍රෝෂය කරන්න පුළුවන්. නොදන්න නොදකින කෙනාට බැහැ. කියලාම කියනවා බුදුහාමුදුරුවෝ. දන්න
කෙනෙක් අතන සිහිය තමයි.
ඒක ලැබුණ නැත්නම් සිහිය තිබුණට ලැබෙන්නේ නැහැ. එහෙනම් බුදු කෙනෙක් ඕනේ නැහැ නේද? අපිට පුළුවන් නේ සිහිය තියා.
අපි කෙනෙකුට මේ සිහිය
තියෙනවා. ඔව්. සිහිය වඩන්න පුළුවන් කෙනාට පුළුවන්. පුරුදු කරන්න පුළුවන් දෙයක්. ඒ බුදු කෙනෙක්ගේ දහමක් ඕනේ නැහැ. ඕන කෙනෙකුට පුළුවන් නේ. තමන්ට පුළුවන්.
අපිට පුළුවන් අර ආයතන මට්ටමින් සිහිය පවත්තන්න. ඒ කියන්නේ අර මේ කියන්නේකේ මෙහෙල්ලෙන බව. ඒ කියන්නේ ඒක ආයතන මට්ටමෙන් නහුවේ.
ඒකත් ඔබත්තක් තමයි දැන් ආයතන අයිති කාටද කියලා කියනවනේ කාටද අයිති මාරයට ඇහැ අයිති මාරයට කඩ අයිති මාරයට එතන අපි ඇහෙන් දකින දෙයට සිහිය තියනවා කියන ඉතින් මාරයට කියන දෙයට සිහිය තියෙනවා ඇහෙන් දකින එක පිළිගන්න සිහිය තියෙනවා අර මොකද වතුරේ බැල්ලා මොකද කරන්න කියලා හොඳ සිහියෙන් බලන් ඉන්න
නෑ ඒක තමයි තවම තොන්දර පැහැදිලි වෙන්නේ කියන්නේ නිරවුල් කරගන්න. ඒ කියන්නේ පොඩි මේකක් හරි වුණා නම් ඒකත් එතකොට අපිට අර 100 තියෙනකේ ආයතන මත බලාගන්න. මේ චූටි මේකක් හරි දකින්න පුළුවන් නේ. ඒ කියන්නේ ආයතන මත. ඒ
කියන්නේ අපි මේ වෙලාවේ මුලාවගේ ඉඳලා ගන්න තීරණයක් තමයි අපි 100 ඒ කියන්නේ අර හරි දේ නොලබු අපි ගන්න තීරණය ගන්න. කල්‍යාණ මිත්‍රයෙක්ගෙන් හරි දේ ලැබිලා ගන්න.
කල්‍යාණ මිත්‍රයාගෙන් ලැබිලා නෙමෙයි අපේ ආයතන වලින් ලැබුණ එකේ තමයි අපි
දැන් කරන්නේ ඒක
මුලාව. දැන් කරන්නේ ඒක මුලාව කියලා අපි දන්නේ
නැහැ.
දන්නේ නැහැ. ආයතන පාවිච්චි කරලා යෝග කරන්න කියන එක අපි දන්නේ.
යෝගපටිච්චසමුප්පන්නේ
කරපන්න ඕනේ. අනේ. දහම කියන්නේ පටිච්චසමුප්පන්න බවනේ. කෝ දැන් මේ මේක හෙල්ලෙන භවයේ කෝ පටිච්චසමුප්පන්න බව. අනව ප්‍රශ්න කරන්න. එතකොට අර නුවණ යෙදුනද කියන එක බලන්න පුළුවන්. සිහිය විතරක් යෙදුනා නම් එතන චතුරාර්ය සත්‍ය නැහැ. පටිච්ච සමුප්පන්න බව නැහැ. දැන් බුදු කෙනෙක්ගේ දහම නැහැ.
අපි අරකට ගලපන්න ඕනේ.
ඒක කරන වෙලාවට ගලපනවා නෙමෙයි. සිහිය පිහිටනකොට ගලපන්න කිය සිහිය පිහිටන්න බෑ. හරි. භාවනා කරද්දී නේ පස්සේ බලන්න ඕන මේ අර දහමට විනයට ගලපලා බලන්න කිය. මේ චතුරාර්ය සත්‍යද මේ පටිච්චසමුප්පාද මේ බුදු කෙනෙක් කියපු එක වෙන්න පුළුවන් මේ ඊතර වීමක්ද සක්කාය දිට්ඨිය කැඩිලාද මම නිකන් ප්‍රශ්න කරන්න පුළුවන්
තමන් තමන් එක්කම
ඇතුළේම
යන මේ එකක් අර බාහිරත් එක්ක නෙමෙයි ඇතුළේ
ඒක ඒක කරද්දි නෙමෙයි බලන්නේ කරගෙන යනකොට ඕක කරන්න ඊට පස්සේ වෙලාවක බලන්න ඕන මේක ඇත්තට මේ දහම
අපි ඒවලේ කේන්තිය කියන පරිසම්පදයට දාලා බලනවා මේ වෙලාවේ බලමු මොකද වෙන්නේ කියලා මේකේ ඒක ඒසියක් හිතේ
එන්නේ ඒ ඒ ඒකේ බලන්න ඕන දැන් පටිච්ච සමුප්පාදයටද දැන් මේ වෙලාවේ තරහ ගිහින් ඉද්දි මැරුණත් මං අපායේ යයි ඒකද පටිච්ච සමුප්පාදිය මම ප්‍රශ්න කරන්න
එතන සේ ඒක සතරක්ද කියන්නේ වැඩි නෑ
සතරාගතිගේ සතර අපායනේ අගති සතර අපායයි දෙකක් ඒකද අදහස් කළේ සතර අපාය කියනකොට අපි අර
බය වෙනවා කියන්නේ මොකද? ඒක
ඉන්න දැන් මම මරුණොත් මම අපාය යනවා. ඒක මට බයක් නෑ කියලා. නෑ මෙහෙමයි. ඒක තමයි මං ඇහුවේ බය තරහා වුණොත් අපායේ යනවා කියන එක පටිච්ච සමුප්පාදිත කියලා. අපිට හිතෙනවා පටිච්ච සමුප්පන්න බව. ඕකට පටිච්ච සමුප්පන්න බව නෙමෙයි, පටිච්ච සමුප්පාදේ නෙමෙයි ඔය. ඔය කියන්නේ කර්මඵල කියන්නේ. කර්ම විපාක කියන්නේ. මේ කර්මය කළොත් මේ විපාකේ තියනවා කියන එක නෙවෙයි
කියන්නේ. මේ වෙනත් පුළා සමහරට හේතුඵල ධර්ම
වෙන්නේ. අවිද්‍යාව නිසා සංකාර
කරනවා.
ඔව්.
යාමන්නේ මම දැන් මට තරහ ගියෝ.
ඔව්.
මට තරහ ගියෝ. ඒ තරහ ගැලින්න පටිච්ච සමුප්පාදයෙන් බලන මට මේ තරහ පටිච්ච එහෙම වෙයි වහන්නේ.
ඔව්. තරහ ගිය වෙලාවෙම නැරුණොත්.
ඔව්. නැරුණා.
සමුප්පාදයට දාලා බලනවා.
මැරුණොත් කොහොමද දාලා
නෑ ඒක පටිච්ච සමුප්පාදේ මැරුණොත් අපාය යනවා කියන එකනේ
ඒක තමයි මේ මොහොතේ මැරුණොත්
ඔව් අපාය උපදිනවා
ඔව් උපාදානයේ බව දාලා මම බලනවා මම එතකොට මේ කොහේ හරි දේශයට අදාළ උපත්තිය තමයි
නෑ ඒක මම විස්තර කරනවා ඔය කියන්නේ උපාදාන බව දාලා බලන එක නෙවෙයි ඔය විපාකේ බලන්න මේ මේ නරක කර්මයන් නම් නරක ප්‍රතිඵල හොඳ හොඳ හිතක් තියෙන ඊළඟ මරුණොත් දිව්‍ය ලෝකය. ඔය කර්ම විපාක වෙ කියන්නේ හේතුඵල. හේතුඵලයි පටිච්ච සම්පදායි දෙකක් හා. එහෙම පෙන්නන්න. මේ
විදිහට
කියන්න. ඔය හේතුඵල ගැළපීමක් තියෙනවා. මේ හේතු ටිකට මේ ඵලය තියෙනවා. හරි.
මම අහන්නේ කර්ම න්‍යායෙන් මගේ දෙයක්
අහන්න.
නෑ. දැන් මම ඒ ඒකත් ඕන. ඒ ඕක නෙමෙයි පටිච්ච සමුප්පාදේ කියන්නේ.
ඒක නිමරණ අදාළ පටිච්ච සමුප්පාදේ
නෙවෙයි.
ඒක අදාළ නෙමෙයි.
ඕකට කියන්නේ ලෝකෙටයි පිටත් කියලා කියන්නේ.
ඒක ලෝකෙටයි පිටත්. ඒක ලෝකෙටයි
පටිච්ච. ඔය විදිහට කිව්වොත් සත්‍යය කොහෙද යන්නේ කියන එක නෙවෙයි
කියන්නේ. ඔව් මම මැරුණොත් මම කොහෙද යන්නේ කියලා මම එවලි දකර. ඒ කියන්නේ මම අර පුරුදු කෙරෙන්නන්නේ කරන්නේ.
ඔව්.
එතකොට මම ඒක අර සමනය කරගන්න උත්සාහ කරනවා.
ඔව්.
අර සමනය කරගන්න උත්සාහ කරනවා.
මේ සමනය කරන්නේ මොකද්ද? තරහ එන බව.
තරහය
නෝ සමනය කරා. ඒක ඇලීම ගැටීම දෙක තමයි සමනය කරා. මෝහය නිවි.
තරහය ඉන්නේ කාටද? තරහ ඉන්නේ කාටද?
ඒකක් තියෙනවා. තරහ නැති වෙන්නේ කාටද කියන එක ඊටත් වඩා. ඒකක්
තියෙනවා. ඒකම තියෙනවා.
තේමන. තරහ නැති කරගත්ත කියමු. ඒත් මම ඉන්නවා. ඒක අහු වෙන්නේ. ඒකයි මං කියේ ඔක පටිච්ච සමුප්පාද නිවි කියලා.
සතර අගතිය වැඩෙන්න බෑනේ. සන්දා ලෝකා භයමෝ හැ ඇතිවත් තයි අපිට මේ මාර්ගය වඩන්න බෑ. ඒක ඇවිල්ලා බීලා
ඉන්නවා. ඔව්.
සමාජෙම කියන ඇවිල්ලා වා බීලා බණහන් වෙන්න එපා කියලා.
ඔව්.
එයාට එයාගේ අභ්‍යන්තරය සකස් වෙලා ඉවරයි බණහන්.
හා.
යාට බයක් ඇති වෙන්න ඕනේ නැහැ බණහන්.
හන්න බය වෙන්නේ.
බයක් දෙයක් නැහැ දැන්. අපි යමු දැන් බීලා ගෙනෙන්න මෙතනට. දැන් අපි කොහොම මේකට විරුද්ධ වෙනවා යන්නනේ මේ නේ කියන්නේ. යාගේ මනස සකස් වෙලා දිනන සර් කියන බණ හරි. අපි මේක ඇසිය යුතුයි කියලා.
ඔව්.
එතකොට යාට ඒ සතරගතිය තොරව ඒක වඩන්න පුළුවන් මාර්ගය.
ඔව් හැබැයි එහෙමයි ඉතින් අපි ඔක උපමාවට ගත්තට සමහරකට ඒක වෙන්න බැරිද යන්න. ඒක නේ. දැන් ඔක අර බීලා ඉන්නගෙන සිහිය මදනේ. මැජ්ජ පමා කියන වචනේ තේරුම ඒකයි. සීය මද විකෘති. මේ වෙලාවට මේ වගේ සියුත් දේවල් ගන්න බෑ. හැබැයි ඒ ඒ මත තියෙනවා නේද? සාාරේට මත හිඳුනොත් පුළුවන් වෙන්න පුළුවන්. ඒක අපි දන්නේ. ඒවා ඒවා ඉතින් අපිට කියන්න බෑ. වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒවා ඒගොල්ල බොනවා තමයි. හැබැයි අර දහම ඇහෙන වෙලාවේ ඒකෙන්ද ඒකෙන් අයින් වෙලාද කියන එක දන්නේ නැහැනේ.
ඒ සම්මාදිට්ඨි මොන පහල වුණත් සර් ඒ කරපු වැරදි එකපාරට නතර වෙන්නේ ටික ටික මේවා
මේ වෙන්නේ නේද? නැහැ. ඒ සම්මාදිට්ඨිය ඕක අර අර සූත්‍රයක පෙන්නනවා මේ පුද්ගලයෝ කොටස් හතර. හරි. ඒ කියන්නේ හොඳ පින්ම කරනවා පින කොහොමද වෙන්නේ ඒ කාරණා දන්නවා. තව කෙනෙක් ඉන්නවා පින් කරනවා එයා දන්නේ නැහැ. ඇයි පින් කරන්නේ කියලා පිනේ විපාක මොකක්වත් දන්නේ නැහැ. හැබැයි හොඳ දේවල්මයි කරන්නේ. පව් කරන්නේ. තව කෙනෙක් ඉන්නවා පව් කරනවා. හැබැයි ඒකේ හේතුයි ඒවා විපාකයි ඒවා දන්නවා. ඔව් කියන්නේ මොකද්ද කියලා දන්නවා. තව කෙනෙක් ඉන්නවා පව් කරනවා මොකක්වත් දන්නේ නැහැ. දැන් ඔය පුද්ගලය හතර දෙනාගෙන් කවුද උසස් කියලා මේකත් බුද්ධ දේශනාවක්. දැන් පළවෙනි එක නම් පින්ම කරනවා ඒක ගැන දන්න කෙනානේ. ඒ කියන්නේ රහතන් වහන්සේ වගේ ඈ. කියන්නේ වැරදි වෙන්නේම නැහැ. හොඳ දේවල්මයි වෙන්නේ ඒවයි හේතුත් ගන්න. දැන් එයා තමයි උසස්ම වගේ ඒ පුද්ගලය හතර දෙනාගෙන් රහතන් වහන්සේ කියන නෙමෙයි නේද? හතර දෙනාගෙන් උසස් ඒ මට්ටම. දෙවෙනි එක්කෙනා තමයි පින්මයි කරන්නේ. කවු කරන්නේ? හොඳ දේවල්මයි කරන්නේ. දැන් අපි ඉන්නේ මම පන්සල් රකින්නවා. මොකටද පන්සල්ට යන්නේ? මම මොකටද බණ අහන්නේ? මේ ඔහොම කියන අය ඉන්නානේ. මම මොකටද භාවනා කරන්නේ? මං කිසි කරත්තක් කරන්නේ නැහැ. හරි? ඒගොල්ලන්ගේ පැත්තෙන් හරි. ඒකේ තියෙනවා පින. දැන් ඒ දෙවෙනි එක්කෙනානේ පින් කරනවා. ඒක අනිත් ඒවා දන්නේ නැහැ. ඇයි මේක වෙන්නේ? හේතු අරවා මේවා දන්නේ නැහැ. තුන්වෙනි එක්කෙනා අර දෙවෙනියයි තුන්වෙනියයි ගන්න පව් කරනවා. පවේ හේතුව දන්නවා. එතකොට කියනවා ඒ තුන්වෙනි එක්කෙනා උසස් අර දෙවෙනි එක්කෙනාට වඩා. පින්ම කරනවා පව් කරන්නේ නැහැ කියමුකෝ. එයාට වඩා උසස් කියන අර පව් කළාට ඒක හේතු දන්නවා. එයා උසස් කියන අර පින්ම විතරක් කරනවා. අප සමහර විට හිතා ගන්න අමාරුයිනේ. ඒ කියන්නේ ඒ
කුටමිත්තට
උනේ ඒක දැස්.
ඔව්
ඇත්තට නේ.
වයසව
සෝවන්නේ ලා. ඔව්. දැන් පිටත් ගාලා. ඔව්. පැනලා යනවනේ. කුමාරියන්නේ නේ. එතකොට ඒ සෝවන් වුණත් එහෙම දේවල් වෙන්න පුළුවන්. ඒක එකක්. අනිත් එක තමයි මේ දැන් අපි ඒක නෙමෙයි මෙතන මේ මතු කරන්න හැටි දැන් අපි අර දැන් පින් කර කර හිටියටම ඒක ඇයි කියලා දන්නේ නැත්නම් එයා අර සම්මාදිට්ඨියට එන්නේ නැහැ එක. ඒ පින් වලට විපාක ලැබෙයි. දිව්‍ය ලෝකෙත් යයි. හැබැයි කවදා හරි මේ පින් ඉවර වෙලා ගියමකෝ හැමදාම පින් කර කර ඉන්නේ නැහැ. ඊට පස්සේ ආයි ඉතින් සතර ආපායට යන්නත් පුළුවන්. يعني සසරෙන් ගැලවෙන පැත්තට වැටෙන්නේ නැහැ. හැබැයි අර දන්න කෙනාගේ පව් උණා එයා කවදා හරි ඒක නිකන් අයින් කරන ගතියක් තියෙනවා. ඒකෙන් මිදෙන්න යනවනේ. ඒ තේරෙනවාද? ඉතින් ඒවා ඔය දැන් අයියලා
එක අර මතකනේ අලාර කාලාම කවුරුද යන්නේ? අර කෙනෙක් කියලා නිතරම නිතර පව් කරනවා නම්
අපායන ඉන්නවනේ. නේද? ඒක ප්‍රතික්ෂේප කරනවා. ඔව්. ඒක නිතර නිතර සිංකරයි කියලා එයා නිවි ලෝකෙත් යන්නේ නැහැ කියලා. නැහැ, එක්ක අර ශක්සාස්ත්‍රවරුන්ගෙන් එක්කෙනෙක්. එක්කෙනෙක්. එයා කිව්වේ පින්පව් වල විපාක නැහැ. පින්කලත් එකයි පව්කලත් එකයි. ඒකට හේතුව තමයි එයා ධ්‍යාන වඩලා එයාට හැකියාවක් උපදගෙන තිබුණා මරුණයින් පස්සේ කොහෙද යන්නේ කියන එක දකින්න. ඒකට එයා එක එක්කෙනා දිහා බලනකොට සමහරු පින් කරන අය දිව්‍ය ලෝකේ යනවා. හැබැයි සමහරු පින් කරලා අපාය යන අයත් තියෙනවා. ඒක එයා දකින්න. එයා පව් කර කර ඉන්න අය ගොඩක් අපාය යනවා. හැබැයි සමහරු පව් කර කර ඉඳලා දිව්‍ය ලෝකේ යන අයත් තියෙනවා. ඉතින් ඕක දැක්කහම ඉතින් පින් පව් වල විපාක නැහැ වගේනේ හිතේ. දෙපැත්තටම යනවා.
කතාවක් නේ නැවක දකින්නවා නම් එහෙම.
ඔව්. ඇත්තටම දැක්කොත්
තමයි දැක්කොත් එහෙම.
ඒකට ඒක ඇත්ත කියලා නේ හිතන්නේ. ඒ මතේ එයා දැකලාමයි ප්‍රකාශ කළේ. ඉතින් එයාට ගෝලය ගොඩක් කියලා. ඒක ශාස්ත්‍රුගෙන. ශාස්ත්‍රුවරුන්ගෙන් එක්ක. හැබැයි දැන් අපි දන්නවනේ එයාට දැන් මේ බැලුවේ ඊළඟ ජීවිතේ යන තැන විතරනේ. ඊට පස්සේ වෙන එක එයාට පේන්නේ නැහැ. ඒ දෙවෙනි එකේ ආයුෂ ඉවර වුණහම කොහේ යනවද කියන එක. අපි කතා වල අහලා තියෙනේ දැන් ධර්මසෝත රජුවර මොකද්ද 84,000ක් වෙහෙර විහාර කළා. හැබැයි යන්නේ අපායනේ, තිරිසන් අපායේ. ඉදුරක් වෙලාද කොහෙද ඉපදුණා කියලා කියන කතාව. ඉතින් ඕක දැක්කොත් එහෙම දෙලාට අපිට ඕක වෙන්නේ නැහැ. මෙච්චර පින්තරුකේ පිමුරෙක් කියලා
මේ කරන පින්තර කරන්නේ.
ඊළඟට පින් කරන්න හිතනවා. මේ කරන පිනත් කරද්දී ඕක පිනේ විභාග නැහැ කියලා නේද? ඒ අතරේ තවයි කෙනෙක් දැක්කොත් මේ පව කර කර බිබි ඉන්න හොරකම් කර කර ඉන්න කෙනා දිව්‍ය ලෝකේ යනවා දැක්කොත් එ මොකක් වෙයිද?
පිනිපක්
කාරණා
මේක සම්පූර්ණයෙන්ම කාර්නිවල්යක්.
ඒත් ඇත්තටම මේ ඥානයක් උපද්දගෙන දැක්කොත් එහෙම එහෙම වෙනව. ඒකයි කියන්නේ අර මැරෙන මොහොතේ එන හිත මොකද්ද කියන එක ඒක කියන්න බෑ කියන. මොන විදිහට වැඩුවත් මැරෙනකොට ඉන්නේ මොකද්ද කියන එක කියන්න බෑ. එකම ගරන්ටි එක දෙන්නේ සෝවන් වුණොත් විතරයි. සතර පහයි
කියන්නේ අපි හිතලා මේ කියන්නේ කරන මේ කියන්නේ අපි දැන් පින් කරයි එක අර අපේ අර දැන් අර අපේ මේවත් කෙලිස් කැඩින පැත්ත නැත්තම් දුර වෙන පැත්ත අර ඒ පැත්ත දකින් නැත්තම් සාමාන්‍ය අපි රස් කරන එකනේ. ඒ කියන්නේ අපි මේ මට්ටමෙන් කරන්නේ අර අරක මේව එකක් වෙනවා නම් විතරයි නේ. කියන්නේ අපිට අහක් ඕන වෙනවද නැද්ද කියන එකක් දකින්න පුළුවන් නේ. කියන්නේ අපි දුක් බලන ආසාව තියෙනවා කොහොමද අහක් ඕන වෙනවම
සෝවාන් වෙනවා කියන්නේ අර සංයෝජන තුනක් කැඩෙනවා කියන එක. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය. ඒ තුන එහෙමම කැඩෙනවා. ඇත්ත දෙකීම තුල තමයි. ඇත්ත දකින්නවා කියන එක තමයි මං කියන සක්කාය පිරිසිඳ දැකීම තුල තමයි සක්කාය දිට්ඨිය දුන්නේ. හැබැයි ඒක තමයි දකින්න අමාරු එක කියලා අර උපවාව දුන්නේ අසලෝවෙන් අසලෝවට විදිහේ සක්කාය දකින්නේ. ඒක දකින්න බැරුව සක්කාය දිට්ඨිය කැඩෙන්නේ නැහැ.
මම කියන එක ඉතුරු වෙනවා වෙලාවට.
ඉතුරු. මාව හොඳ කරන්න යන්නේ.
එයම් අයිතරන්
කරනවා. ඒක මම මම හොඳ තැනකට ගෙනියන්නනේ කරන්නේ. ඒක කරනකම් සක්කායදී. මම මට තියෙන දුක් ටික නැති කරන්නනේ
හදන්නේ.
කැඩෙන්නේ නැහැ. හදන්න මාර්ගයට වැටෙන්නේ එතකොට. මම කියන්නේ වැරදි දෘෂ්ටියක් කියන එකනේ දැන් අපි අහලා තියෙන විදිහට. අපි දැක්කොත් ඒක වැරදි දෘෂ්ටියක් කියලා දැක්කොත් විතරයි අහලා තිබුණාට බෑ.
මම කියන යෙදීම යෙදෙන්නේ කොහොමද කියලා.
මම කියන එක යෙදෙන්නේ කොහොමද කියලා තාම දකින්න
දැක්කොත්.
එතකොට ඔව් ඒකේ ගැඹුරක් පෙන්වන්න තමයි මම කිව්වේ යමක් කියලා ලැබෙනවා නම් මම ඉන්නවද නැද්ද
මොන විදිහටද
මම ඉන්න. ඔව් ඒක ඇත්ත දැක්කේ නැත්තම් යමක් කියන එක මොනවම හරි ඒකේ අනිච්ච වචනේ එන්නේ. එතකොට යද නිච්චං යමක් අනිච්ච. යමක් කියනකොට ඕනම එකක් අහු වෙන්න පුළුවන්. ඒකට අහු නොවන එකක් තියෙන්න බෑ. යමක් අනිච්ච බව දකින්න නුවණ තියෙනවා. ඒ තමයි සම්මාදිට්ඨිය කියන්නේ. අනිත්‍ය මොකද්ද කියලා ඒක හොයාගන්න ඕන. සම්මාදිට්ඨිය එක තමයි අනිත්‍ය තේරුම.
සර් ඔක අපිට පොඩ්ඩක් මදු බින්දක සූත්‍රයෙන් පොඩ්ඩක් පැහැදිලි
කරමු. ඔලුව. ඒ මදු බින්දක සූත්‍රය යන්නේ ඒ කියන්නේ මොකද්ද ඔකට නිධානය කියලා තමයි බුදුහාමුදුරුව කෙටියෙන් කියන්නේ ඇත්තටම. විස්තර කරන්නේ නන්දන මහා රහතන් වහන්සේ තමයි ඊළඟට මේක විස්තර කරන්නේ. කෙටියෙන් කියපු එක අනිත් හාමුදුරුවන් අපිට විස්තර කරලා දෙන්න කියලා. එතකොට ඒකේ ඒකතෝ නිදානං ප්‍රපංච සංඥා සංකම් ප්‍රපංච වලට නිදානේ මේකයි කියලා කියන්නේ. ඒකට තේරෙන්නේ ඒක අර ආයතන වලට අරගෙන පෙන්නනවා එකින් එක ඇහෙන් වෙන්නේ කොහොමද. ඒකට තමයි කියන්නේ අර චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණ තින්නා සංගති පස්සෝ. අයි ටික තේරෙනවනේ නේ. සයි රූපේයි චක්කු විඤ්ඤාණයයි නිසා ඒ චක්කු සම්පස්සේ තින්නම් සංගති පස්සෝ කියලා කියන්නේ. ඒ තුනේ සංගතිය පස්සේ එකතු වී කියන්නේ පස්සේ. පස්ස පච්චයා වේදන ස්පර්ශය ප්‍රත්‍යයෙන් වේදන අන පච්චයා කියන එක වෙන පච්චුප්පන්න කියන පස්ස පච්චයා වේදන. ඊළඟට කියන්නේ යං වේදේති යම යමක් කියන එක යමක් විඳීද. පස්ස පච්චයා වේදනා කියලා යං වේදේති යමක් විඳීද. වේදේති කියන්නේ විඳිනවනේ. යමක් විඳීද යං වේදේති තං විතක්කේති. අනේ ඒක ගැන විතර්ක කල්පනා කරනවා කියන්නේ
සංජානන.
යං වේදේති තං සංජානන. විතක්කනේ. යමක් විඳීද එයා අඳුනා ගන්නවා සංජානාති. යං සංජානාති තං විතක්කේති. යමක් දැනගන්නවා අඳුනා ගන්නවාද ඒක ගැන තමයි විතර්ක. යං විතක්කේති තං පපංචේති. අනේ විතර්ක ටික තමයි ප්‍රපංච බවට පත් වෙන්නේ. එතකොට වචන ගොඩක් එනකොට අමාරුයි. ඊළඟ එකේ තේරෙයි. එතකොට ප්‍රපංච වලට ආවහම කියනවා ටිකක් දිග කතාවක්. තතෝ නිදාන මෙන්න මේක තමයි නිදානේ. ප්‍රපංච සංඥා සංකා සමුදාචරಂತಿ කියලා. කියන්නේ ඒවයි හැසිරෙනවා. කොහොමද? ඇහැගෙනනේ කිවි. චක්කු විඤ්ඤේසු රූපේසු ඇසෙන් දතයුතු රූප. චක්කු විඤ්ඤය රූප. ඇහෙන් දැනගන්න රූප. කියන කතාවට ඔන්නේ එනවා අතීත අනාගත පච්චුප්පන්න. එතෙන්දි ගන්න වෙන්නේ අපිට වර්තමාන කියලා පච්චුප්පන්න. ඒ කියන්නේ එහෙන් දැනගන්න රූප අතීත රූප තියෙනවා අනාගත රූප තියෙනවා පච්චුප්පන්න රූප තියෙනවා. කාල තුනේම රූප තියෙනවා කියලා ඔන්න ඕවයි පැසිරෙන සමුදාචරණ. හරි. ඕක තමයි සාමාන්‍ය කෙනාගේ තත්ත්වය. ඇහෙන් දැනගන්නකොට දැන් ඇහෙන් දත යුතු රූප අතීත රූප අනාගත රූප වර්තමාන රූප කියලා ඒකේ හැසිරෙනවා. දැන් ඒක මං අර උදාහරණයක් කරන්න ඕන. දැන් බල්ලා වතුරට එදිලා බල්ලෙක් ඉන්නවා කියලා දැනගන්නවනේ එයාගේ මට්ටමට නේද? අපේ පැත්තෙන් බැලුවොත් ඉන්න බල්ලෙක්ද දැනගෙන තියෙන්නේ? නැහැ. වතුරේ බල්ලෙ නෑ. නේද? හැබැයි බල්ලගේ මානසිකත්වයෙන් බැලුවොත් බලනකොටම අන්න බල්ලෙක් ඉන්නවා කියලා දැනගන්නවනේ. දැන් ඒ දැනගන්නකම් බල්ලෙක්ගේ අදහසක් එයාට තිබුණද? වතුරේ ඉන්න. නැහැ. එබෙන මොහොතේනේ දැනගන්නේ. හරිද? දැන් ඒක විශ්වාස කරපු ගමන් වෙන වැඩේ මොකද්ද දන්නවද? අය බල්ලෙක් පේන්නේ කියලා හිතපු ගමන් විශ්වාස කරපු ගමන් ඔය බල්ලා කලිනුත් ඉඳලා තියෙනව නේද කියන එකේ එනව නේද? මං දැක්කේ නැතුවට. නේද? කලින් කතාව නෙමෙයි. දැන් බල්ලා වතුරට එබෙන මොහොතකට කලින් බල්ලෙක්ගේ කතාව නැහැ. නේද? වතුර දිහා බලපු ගමන්නේ බල්ලෙක් ඉන්නවා කියලා දැනගන්නේ. දැන් අපේ පැත්තෙන් බැලුවොත් ඒ මොහොතේනේ ඌ දැනගන්නේ බල්ලෙක් ඉන්නවා කියලා. හැබැයි එයාගේ අදහස මොකද්ද? බල්ලෙක් ඉන්නවා පේනකොට ඔය බල්ලා මං දකින්න කලිනුත් වතුරේ ඉඳලා තියෙනවා නේද? ඒ හින්දානේ දැන් දැක්කේ. තේරෙනවද? තේරෙනවද මේ කියන කතාව? දැන් බල්ලා බල්ලෙක් කියලා දැනගන්නේ මේ මොහොතේ. බලන මොහොතේනේ. හැබැයි එයා විශ්වාස කරන්නේ මොකද? බල්ලා පේනවා කියනකොට ඔය බල්ලා වතුරේ හිටියා හින්දානේ මට පේන්නේ. නිකන් අතීතේ ඉඳලා තියෙනවා.
නිකන් අතීතයේ සිතුල්ලක් ඇටවිත් තමයි වර්තමාන මොහොතට හේද සිතුල්ලාවේ.
නෑ නෑ ඒක නෙමෙයි කියන්නේ. අතීත සිතුල්ලක් ආපු කතාවනේ. දැන් මේ දකින මොහොතේම. දැන් ඔන්න මේ මල් පෝච්චිය දකින්නවා කියන්නකෝ. අපි දැන් මල් පෝච්චිය දැක්කා කියලා පිළිගන්න කොටම අතන තියෙන අල්වාසයක් දැක්ක කියන කොටම අපේ තියන නේද අදහස මන් දකින්න කලිනුත් ඕක තිබුණ හින්දානේ දැන් පෙනුනේ නේද
අර සංගතිය කියලා සංගති කියන්නේ ඒක ඔය ටික
මේ වෙන එකක් කියන්න හදා. දැන් බල්ලා කියලා දැනගන්නකොටම එයාව අහු වෙනව නේද? කලිනුත් ඔය බල්ලා ඉඳලා තියෙනවා. ඒ කියන්නේ මං ඉස්සර කලින් බැලුවා නම් ඒත් මට ඔය බල්ලා පේනවා කියන කතාව නේද ඔය කියන්නේ? ඒ කියන්නේ ඇහෙන් දකින්න පුළුවන් බල්ලේ. චක්කු විඤ්ඤය රූපේසු. චක්කු විඤ්ඤය රූපේ දැන් අතීත රූප, වර්තමාන රූප ඊළඟට මම වතනින් එහාට ගියා කියමුකෝ. ගහක් යටට ගිහිනුත් කල්පනා කරනවා අර බල්ලා තාම ඉන්නවද දන්නේ නැහැ. ආයෙ ගිහින් බැලුවොත් හොයාගන්න පුළුවන්. ඒකට අනාගත. අනාගත බල්ලා ගැනත් අදහසක් තියෙනව නේද? ඔය ඔක්කොම එන්නේ මේ මොහොතේ බල්ලෙක් ඉන්නවා කියන විශ්වාසය උඩ නේද? එන මේ මොහොතේ ඇහෙන් දකින්න පුළුවන් බල්ලෙක් ඉන්නවා කියලා පිළිගැනීම උඩ ගිහිල්ලා නේද අතීතේ ඉඳලා තියෙන අනාගතෙත් ඉන්නේ.
ඒ කියන්නේ මොකද ඔයගෙනෙක් කෙනෙක් ඉන්න ඉඳලා එයාට අතීතේ ඒ විදිහට ඉන්නේ අනාගතෙත් ඒ විදිහට ඉන්නේ. මම කියන කෙනෙක් ඉන්නවද මේ
මොහොතේ? අද ඒ උපමාය බලන්න දැන් අපි හොඳටම දන්නානේ වතුරේ බල්ලෙක් මොහතකටවත් පිහිටලා නැහෙනි. ඒ ක්ෂණයකට උපදින බල්ලෙක්වත් නැහැ නේ ඇතිලා නැති වෙන බල්ලෙක්වත් වතුරේ දැන් මෙයාගේ වැරදි විශ්වාසයන් නේ වතුරේ බල්ලෙක් අර ඉන්න බල්ලා පේනවා කියන එක නේද ඒ බලන මොහොතේදී තියෙන වැරදි විශ්වාසනේ ඉන්න බල්ලා පේනවා කියන එක ඒ තුල මොකද්ද තියෙන්නේ මං දකින්න කලිනුත් මෝ ඉඳලා තියෙන තව මොහොතකට පස්සෙත් මූ ඉන්නා. ඒකනේ ආයේ බලන්න හිතේ. ඉන්නාද කියලා බලන්න නේ. ඒකනේ ඇහැ උපද්දන්න ආසාව නිති. එතකොට අනාගතේ. දැන් පේනාද ඔය තුනේ හැසිරෙන්නේ කියලා. චක්කු විඤ්ඤය වූ බල්ලා. අතීත අනාගත පච්චුප්පන්න. චක්කු විඤ්ඤයේසු රූපේසු. ඔන්නෝගේ හැසිරෙන එක තමයි අර ප්‍රපංච සංඥා සංඝා සමුදාචරන් කියන මම අර දිග ටිකක් කිව්වේ මොන විදිහටද අතීත අනාගත පච්චුප්පන්න වූ චක්කු විඤ්ඤාය වූ රූප ඕකේ තමයි දැන් ජීවත් වෙන්නේ අතයි මතුපින්දිකේගේ පළවෙනි එක දැන් තතෝ නිදාන මෙන්න මේකයි නිදානය කියලා කියන්නේ ඒතරේ මේ ප්‍රපංච සංඥා සංඛා වල හැසිරෙන එයා ප්‍රපංච කියන එක දැන් අදහසක් එනවා නේද බල්ලා කියන්නේ ප්‍රපංචයක් කියන දෙයක් නෙමෙයි හදාගත්තු දෙයක් නෙමෙයි එතකොට ඒ අතීත බල්ලා අනාගත බල්ලා වර්තමාන බල්ලා කියලා ඔක්කොම මවාගත්තු ඒවා ඒකයි මම මේ බල්ලාගේ උපමාව ගත්තේ දැන් අපේ මට්ටමින් අපි දන්නවනේ ඒක ඇත්තක් වෙන්නම බෑ කියලා නේද කියන හැක්කක් එම එතකොට දැන් ඔන්න මම පටිච්ච සම්පන්න බවට එනවා මදුමින්දික සූත්‍රයේ ඊළඟට කියනවා ඇස ඇති කල්හි රූප ඇති කල්හි චක්කු විඥාණය ඇති කල්හි සති කියන වචනේ චක්කුස්මින් සති රූපේ සති චක්කු විඥානේ සති ඇති කල්හි සති කියන්නේ ඇති කල්හි කියන එක හරි ඇහැ තිබුණොත් රූප තිබුණොත් චක්කු විඤ්ඤාණි තිබුණොත් සිද්ධ වෙන දේ කියනවා ඊළඟට ගත පස්ස පඤ්ඤත්තියා පඤ්ඤා පෙස්සදීති කියන පස්ස පඤ්ඤත්තියා පනවා ගන්නවා. පස්ස පඤ්ඤත්තියා පඤ්ඤා පෙස්සදීති කියන සිද්ධිය තානමේතං විජ්ජති. ඔන්න ඒ සිද්ධිය විද්‍යමානයි. තේරුණා කියන්නේ? ඇස තියනවා නම්, රූප තියනවා නම්, චක්කු විඥානේ තියනවා නම් පස්ස පඤ්ඤත්තියා පනව ගන්නවාය කියන සිද්ධිය තානමේතං විජ්ජති. ඒ සිද්ධිය තානමේතං කියන්නේ ඒ සිද්ධිය විද්‍යමානයි. මොකද පස්ස පඤ්ඤත්තියා පනව ගන්නවාය කියන සිද්ධිය විද්‍යමානයි. පස්සයක් තියනවා කියලත් නෙමෙයි කියන්නේ. පස්ස පඤ්ඤත්තියක් පනව ගන්නවා කියන එක විද්‍යමාන දකින්න පුළුවන්. එහෙනම් මේ මදුබින්දේ හරි ලස්සනයි කියන විදිය. ඇහැ තිබුණොත්, රූප තිබුණොත්, චක්කු විඤ්ඤාණය තිබුණොත් පස්ස පඤ්ඤත්තියක් පනව ගන්නවා කියන එක තානමේතං විජ්ජති. එහෙම ඒ සිද්ධිය විද්‍යමාන.
මේක තිබ්බොත් අරක හටගන්න එක කියේ ගන්නවා කියන එක.
දැන් බල්ලගේකෙන් බලන්න. දැන් බල්ලගේ මට්ටමට ඇහත් තියනවා, රූපෙත් තියනවා, විඥාණයෙන් ඒක දැනගෙනත් තියනවා. දැන් අපිට විද්‍යමාන මේ පැත්තක ඉඳලා බල්ලගේ සිත් බල්ලා අපේ නෙමෙයි. බල්ලට වෙලා තියෙන්නේ දැන් පස්සපඤ්ඤාතිය පනෝගේ නෑ. හැයි රූපේ චක්කු විඥාණය තුනම තියෙනවා. පස්ස පඤ්ඤත්තියක් පනෝගෙන කියන එක දැන් අපිට විද්‍යමානයි. බල්ලා මෙහෙම සිද්ධියක් පනෝගෙන. ආ
බල්ලා ඔව් මේ එක බල්ලා හිතාගෙන ඉන්නවා කියන්නේ.
ඔව් ඒක පනෝගත්තු එක. ඇත්ත කතාවක් නෙවෙයි.
ඒක අපි දන්නව බොරුවක්.
ඒක අපි දන්නව බොරුවක් නෙවෙයි. ඒ නිසා තමයි අපිට කියන්න පුළුවන් පඤ්ඤත්තියක් පනෝගෙන. ඒක අපිට විද්‍යමානයි. අපි ඒක කරනවා කියන එක නෙවෙයි. බල්ලට ඒක කොහෙත්ම වෙන්නේ. අපි මේ සම්පූර්ණ සිද්ධිය පිටක ඉඳන් දකින හින්දා අපිට කියන්න පුළුවන් අන්න මේ බල්ලට ඇහක් තියෙනවා, රූපෙත් තියෙනවා, ඒ කියන්නේ වතුරේ බල්ලක් තියෙනවා, බල්ලගේ ඇහෙනුත් ඒක දකිනවා, ඒ බව දැනගෙනත් තියෙනවා. ඒ හින්දා අර පස්සපඤ්ඤත්තිය පනෝගෙන කියන එක දැන් අපිට විද්‍යමානයි. අපිට විද්‍යමානයි. නුවණ තියෙනගෙන
බල්ලට
නෑ.
විද්‍යමානයි.
ඔව්. හරි. ඒ සිද්ධියක් වෙනවා කියන එකක් දැන් විද්‍යමානයි. මේ මේ එකක්වත් තියනවා කියන එක නෙවෙයි. ඇත්ත කියන එක නෙවෙයි.
ඕකම තමයි අපි අපි දැන් බල්ලා ඇතුලේ ඉන්නේ.
අපි ඉන්නේ බල්ලාගේ දැන්. එහෙනම් අපි දැන් මේ මල් පෝච්චිය දකිනවා මේක තියෙන හින්දායි පේන්නේ කියනකොට බල්ලාගේ මාන දෙකත් එදී ඉන්නේ. දැන් ඔන්න පස්සපඤ්ඤත්තිය පනෝගෙන කියලා රහතන් වහන්සේ අපි ගැන කියයි. බුදුහාමුදුරුව අපි ගැන කියයි. අපි බල්ලාගෙන කියනවා. හරියටම හරි. ඔන්න ඔය අදහස තමයි මම දෙන්නේ උපමාව. අපි බල්ලාගෙන දකින විදිහ තමයි රහතන් වහන්සේ අපි ගැන දකින එක. අපි ඈ භාවිතා කරනවා. ඒර අපිට දැන් මල් වාස් එක, අතීත වාස් එක, අනාගතේ ඕක තියෙනවා. නේද? එතකොට අර ප්‍රපංච සංඥා සංකා වල හැසිරෙන සමුදාය කරන එතනයි පුතන් ජන ස්වභාවය.
ඔබතුමා ජීවිත තිබුණා.
ඔව්.
දැන් මුත්‍ය හිටක් තියෙනවා.
ඔව්.
ඒ තමයි.
එතකොට තමයි අන්න ඒක කවුද අරගෙන කොහොම නැන්නේ මෙතන. නේද? ඕවා එන්නේ.
ජීවිත තිබ්බ දැන් නෑ.
නැත්නම් ඔක හොරු ගණිත් දන්නේ නැහැ. මම මෙතන තියලා ගියා. මම කල්පනා කර කර ඉන්න පුළුවන්. ඔව්. අර බල්ලා ගහක් යටට ගිහින් කල්පනා කර මට බල්ලා තාම ඉන්නවත් දන්නේ නැහැ. ඔක ඇවිල්ලා මගේ කැමරා ටික හොරෙන් කයිද දන්නේ නැහැ. නේද?
කාල තුන තමයි අපි සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ ස්වභාවයෙන්.
ඒක තමයි. දැන් කාල තුන යෙදුන කියන්නේ ලෝකේ.
ලෝකේ.
ලෝකෙට අහුවෙලා ඉවරයි.
පනෝගත්තු ලෝකෙට අහුවෙලා.
පනෝගත්තු ලෝකෙට අහුවෙලා. කොතෙන්දද පනෝගත්තේ? පේන එක විශ්වාස කරන මොහොතේදී. මේ ඇහෙන් පේන්නේ එළිය තියෙන දේ කියලා හිතන තැන. දැන් බල්ලගේකෙන් හිතන්න. මේ ඇහෙන් දකින්නේ වතුරේ ඉන්න බල්ලා කියලා විශ්වාස කිරීම තුළ මොකද වෙලා තියෙන්නේ? ලෝකේ හදාගෙන කාලයට අහු වෙලා අතීත අනාගත වර්තමාන සේරම හදාගෙන. ඔතන් තියෙනවා දුර රූප ළඟ රූප. බල්ලා දුරයි. දැන් ළඟ. ඕලාරිකද සියුම්ද? අල්ලන්න පුළුවන් ඕලාරික ගතියක්ද නැත්නම් ඇහැට අහු වෙන්නේ නැති නිකන් සියුම් ගතියක්ද නේ? කැමැති අකමැති ගතිය. හීන ප්‍රණීත කියන. දැන් බුරන්නේ හීන හින්ද, අකමැති හින්ද, පටිගේ. වල්ගේ වඩන්නේ කැමැති හින්ද. හීන ප්‍රණීත. එදයකටද දානවා. හරි. හොඳ බල්ලෙන් නම් බුරන්නේ කුං කුං ගාලා යාළු කරගන්න බලන්න. ඔය දෙකද වෙන්නේ. එක ගොරෝ ගොරෝ බුරයි නැත්තම් ඒ වල් ගේනනම් යාළු කරගන්න. හීනද ප්‍රණීත. හරි. දුරද ළඟද? එලහට අජ්ජත්ත බහිද්ද. මම මේ පැත්තේ අරු අර පැත්තේ. අජ්ජත්තයි බහිද්දයි බෙදিলা. එකලොස් ආකාරයෙන්ම තියනවා නේද? ඒකට ඔන්නෝකට කියනවා රූපස්කන්ධය කියලා. එකලොස් ආකාර රූපමය ගතිය ස්වરૂපේ. දැන් බලන්න ඔත්තන අර මතුපෙන්ඩිකේ ලස්සන දේ. ඇති කල්හි කියලා වචනයක් එදුනනේ. සති. ඇති කල්හි කියන්නේ තියනවාම කියන එක නෙමෙයි. තිබුණොත් වතුරේ බැලලා හිටියොත් රූපේ ඇතිකල්ලි. ඒ ඇතිකල්ලි කියන එක බල්ලට නේ දෙන්නේ, අපිට ඒ දෙන්නේ නෑ. නුවණට ඒ දෙන්නේ. ඒතර ඉමස්මින් සති. මෙය ඇතිකල්ලි මෙය වේ. අනෝකයි පටිච්ච සම්පන්න න්‍යායට මේ එන්නේ.
ආතන්හාංශය දකින්න එතන
දැන් ඒකයි මදුපින්දික සූත්‍රයේ ඊළඟට පෙන්වන්නේ ඒක. චක්කුස්මින් අසති ඉස්සලගේ සතයි සතිනේ. දැන් කියන අසතින රූපේ අසති. රූපත් යෙදෙන්නේ නැත්නම් ඇහැ යෙදෙන්නේ නැත්නම් චක්කු විඥානේ දැනගන්නවා කියන එකත් යෙදෙන්නේ නැත්නම් දැන් අහනවා පස්සපඤ්ඤාත්තිය පනෝ ගන්නවාය කියන එක. පස්සපඤ්ඤාත්තිය පඤ්ඤා පෙසතිති කියන එක අහනවා නෙමෙයි කියනවා. නේතං තානං විජ්ජති. මේ ඉස්සලගේ තාන මේතං විජ්ජති දැක්ක. විද්‍යමානයි. දැන් කියනවා දකින්නම බෑ. නේතං තානං විජ්ජති. එහෙම සිද්ධිය විද්‍යමාන නැහැ. ඇස අසතිනං රූප අසතිනං චක්කු විඥානේ අසතිනං පස්සපඤ්ඤාත්තිය පනෝ ගන්නවාය කියන එකක් නේතං තානං විජ්ජති. එයන අපේ මට්ටම. ඒ උපමාවේ අපේ මට්ටම. නැත්නම් රහතන් වහන්සේගේ නුවණට පේන මට්ටම. ඒ අපිට ඒක වතුරේ බැලලා දැන් අසති. අරූට සති. නේද? අපේ මට්ටමට අසති. ඒක අනිත් එකටත් දාගන්න ඕනේ නේද? වතුරේ බැලලා අපි හිතියේ නැත්නම් දකින්න ඇහැට හිතන්නත් බෑනේ. බල්ලාගෙන දැනගන්න විඥානයක්. ඒ සිද්ධිය දැනගන්න විඥානෙ පිහිටන්නත් බෑ. චක්කුස්මින් අසති රූපේ අසති චක්කු විඥානේ අසති නම් ඔබ ඥාන දර්ශනය අසති. දැන් පස්සපඤ්ඤාත්තියක් වෙන වෙනවා කියන එක යෙදෙන්න පුළුවන්. මේ තන්ටාන මිච්ච. හරි. ඔක දිගට දිගට අර ප්‍රපංච දක්වා යනවා. මේක නැත්තම් ඊළඟ එක යනවා. පස්සපඤ්ඤාත්තිය පනව ගන්නවා කියන එක නැත්තම් වේදනා වේදනා පඤ්ඤාත්තිය පැනවෙනවා කියන එකක් විද්‍යමාන වෙන්නේ නැහැ කියන. වේදනා පඤ්ඤාත්තිය නැත්තම් අර සංඥා පඤ්ඤාත්තියක් පැනවෙනවා කියන එක විද්‍යමාන නැහැ. අහහ ප්‍රපංච දක්වාම එනවා ප්‍රපංච කියන එක විද්‍යමාන නැහැ. අසති.
ඉස්සෙල්ලම දකින්න
එක තමයි. දැන් බල්ලගේ මානසිකත්වයෙන් ඉඳන් ඕක දකින්න බෑනේ. අපි ඒක දිහා බලාගෙනනේ ඔය අසති කතාව කිව්වේ, සති අසති කතාව. බල්ලගේ මට්ටමේදී නම් ඇසයි රූපේ චක්ක විඥානයේ හිඳ පස්සේ පස්සපච්චය වේදනා යං වේදේති සංඥානාති ඔය ටිකනේ තියෙන්නේ. ඒ අඳුර ගැනීම ගැන ඊළඟ විතර්ක කරන කල්පනා කරන යං විතක්කේති තම්පපංචේ. මොනවාද මේ ප්‍රපංච කියන්නේ? අතීත අනාගත පච්චුප්පන්න චක්කු විඥානයේ ස්වરૂපේ. ඇසෙන් දත යුතු රූපය. ඇසෙන් දත යුතු රූපයන්නේ දැන් බලලා ඉන්නාද කියලා ඇහෙන්නේ බලන්න ඕන. ඇසෙන් දත යුතු රූපය. ඒ පෘථග්ජන ස්වභාවය. බල්ලගේ ස්වභාව අපි ඉන්න ස්වභාවය සත්‍යයා ඇහැ පාවිච්චි කරන ස්වභාවය ඥාන දර්ශනයේ
එතන අර වේදනාව ගැන කියනකොට හොඳට අර තේරෙනවනේ කෙනෙකුට දැනෙන වේදනාවක් ගැන නෙමෙයි කියලා
අන්න
ඒත් එතන කියනකොට
අපිට එනකොට පේනවා මේක කෙනෙක් සංකායක් ඉන්න පුළුවන්ද සොකීයත්වයක් තියෙන්න පුළුවන්ද මේ ධර්මතාවය
හේතු නිසා ඵලයේ එළියට බල වේදෙන්
දුන්නේ අපේ සතිය අසතිය කියන එක තේරුම් ගන්න ඕනේ දැන් පටිච්ච සමුප්පාද කියන්නේ මස්මින් සතිය ඉදන් හෝති මස්මින් අසතිය ඉදන් නහෝති කියලා මේ ඇතිකල්ලි මේ වේ මේ නැත්තම් අහම වෙන්න බෑ.
රටාවට යන්න බෑ.
ඒක සර් පේන්නේ අනුලෝම පටිලෝම වශයෙන් බැලුවොත් විතරයිනේ.
ඔව්. අනුලෝම පටිලෝම දෙකම තමයි පටිච්ච සමුප්පන්න න්‍යාය කියන්නේ. අච්ඡයා කියන එකයි නිරෝධා කියන එකයි දෙකම එකක් නෙවෙයි. හරි. අනුලෝම කියන්නේ අච්ඡයා කියන එක නිරෝධා කියන්නේ පටිලෝම. ඒ තේරෙනවනේ. සතිනම් අනුලෝම අසතිනම් පටිලෝම නිරෝධ
ඒ දෙකම එකවර දකින්න ඕනේ නැත්නම්
එකක් වෙනම එකක් වෙනම දැක්කට ඒක දකින්න අමාරුයි එකක් දකින්නවා කියන එක ඒක නියම දැක්ම නෙවෙයි
ඒ
නිරෝධය නැත්නම් සමුදය දකින්න බෑ හටගත්තා කියලා කියන්න පුළුවන් නිරෝධය දන්න කෙනාට.
අර දැඩි බී මොහොත් කරනවා. පැත්තකට මැද්දට මොහොත් වෙන්නේ නැහැ. අනිත්
පැත්තම මොකද? මේ පැත්තම නේද? මෙහෙම මෙහෙම තියෙන්නේ. ඔව්. ඒ තව ගැඹුරක් තියෙනවා. ඒ කියන්නේ එක පැත්තක් දැක්කත් දෙපැත්තම දකින්න. ඒකයි සරිතාම් දුරට භාගයයි නේ. ඊයේ තමයි හේතුපබවා කියන පැත්ත විතරයි. යමක් තියනා නම් හේතුන්ගෙන් හට ගන්නවා. හරි. තේ සංකේය නිරෝධෝ කියන එක මුගලන් හැමදුරට ඒකත් ඕනවා. වැර සමුදය කියන එකත් ඇති මේ දර්ශනෙට. ඒකෙත් තියන දෙපැත්තම හැබැයි දකින්න ලේසි. සමුදය හටගත්තා කියන්න නම් Nirodhe දැනගන්න ඕන. දැන් අපි බල්ලගේ උපමාවේ සකස් කළා කියන්නේ අපි සකස්ලා නැති බව ගැන නුවණෙහි. මූ හදාගත්තු එකක් කියන්න පුළුවන් අපිට පැහැදිලිවම මේ Nirodhe ඥානෙ තියෙන හිත.
ඥානෙ
තියෙන හිත.
කියන්නේ
අතන නැත්නම් සහතිකවම කියන්න බෑනේ. හදාගත් සමුදයක් කියලා කියන්න නම් Nirodhe ඥානෙ තියෙන්නම ඕනේ.
අපේ දැක්ම දකින්නත් අපිට අර Nirodhe තියෙන්නම ඕනේ.
ඔව් නැත්තම් බාගෙට අහුවෙලා කියන්නත් පුළුවන් වෙන මොකක්ද?
සර් Nirodhe කියන්නේ
මොකක්ද? හට නොගත්ත බව. නොහටගත්. දැන් වතුරේ අපිට තියෙන නුවණ බල්ලා කියන එක නූපදිච්ච ධර්මයක්. තේරුණා. නෝ ඔක තමයි අනිත්‍යයේ ගැඹුරා. හටගත්තු දේ නැති වෙන කතාවක් නෙවෙයි මේ. උපදුන දේ නැති වෙන කතාවක් නෙවෙයි. ඇති නැති කතාවක් නෙවෙයි. හට ගැනීමයි හට නොගැනීමයි. හිමස්මෙන් සති ඉදං හෝති, හිමස්මෙන් අසති ඉදං නහෝති කියන කතාවක්ම නැහැ. යෙදෙන්නේම නැහැ. නැයි Nirodhe ඥාන
එතනකොට අපිට රූප කතාවකටවත් අහු වෙන්න බෑ. දැන් අපි අර රූපයකට කියලා හරි, ඒ කියන්නේ අපි මල්ලෙක් නෑ කියලා රූපයක් හම්බ වෙනවා නම්. ඒ කියන්නේ අපිට සාමාන්‍ය දැන් එතන ෆොටෝ එකක් කියලා එක ප්‍රතිබිම්බයක් කියලා හරි හම්බ වෙනවා.
ඒක.
ඒක
තමයි මම කියන්නේ. මං කිව්වේ ඔයා ඉස්සෙල්ලා කියනකොට හේතුඵල කිව්වනේ. හේතුයි ඵලයයි යුගලෙ. අපිට අවිද්‍යාව එකක් සංකාරය තව එකක්නේ. ඒක මේ ඇතිකල්ලි එය වේ. මේ ඇතිකල්ලි මේ වේ නෙවෙයි.
හේතුඵලය නේ හේතුප්‍රත්‍යය.
හේතුඵල කියන්නේ ලෝකෙට අයිති දෙයක්.
හේතු
මේකයි ඒකයි. මේ ඇතිකල්ලි එය වේනේ. දැන් මේය කියලා මේ කියලා තව පැත්තක් ඉතින්. මේ මේ නෙමෙයි නේද? මෙයයි එයයි. මේකයි අරකයි.
මධ්‍යම පුරුෂය.
පුතුවා උදුර කියන්නේ මේ මේ කිය.
මේ මේ.
දැන් දෙකක් පෙන්වන්න පුළුවන්. මේ ඇතිකල්ලි මේ වේ. ඒක තව සියුම් ඉතින් තව. එකට කියන්නේ එතනින්ම උපද්දගෙන. මේ වචනයක් එනවා මේ තජ්ජෝ තජ්ජෝ සමන්නාහරෝ කියලා. ඒ කියන්නේ ඒකෙන්ම ඉපදිලා.
තජ්ජෝ තජ්ජෝ.
ඒක නිසා අර ગાත තුනකුත් තියෙනවා නේද?
පටිසම්පාද න්‍යාය න්‍යාය සම්බන්ධයෙන් පැහැදිලි කරනකොට ගාථා තුනකින් බුදුරජාණන් පැහැදිලි කරන්නේ මුලින් අවිල්ලා මුල් දෙක පැහැදිලි කරනවා ඊට පස්සේ ඊළඟ දෙක පැහැදිලි කරනවා ඊට පස්සේ හතරම සම්බන්ධ කරලා තව වචන දෙකක් දාලා පැහැදිලි කරනවා මේ ටික පැහැදිලි
කරනවා මම හැම කියනවා සමුදය ඉස්සෙල්ලා අර කායනපස්සනායම තියෙන සමුදය ධම්මානුපස්සීවා කායස්ම ඊළඟට වය ධම්මානුපස්සීවා කායස්ම ලං සමුදේ වය ධම්මානුපස්සීවා කායස දෙකම එකට ඒක
සමුදේ ඒ කියන්නේ අර
පටිච්ච සම්පාද ධර්ම න්‍යාය පැහැදිලි කරන ගාතාවක් නිසා ධර්ම තුනක් පැහැදිලි කරනවා පළවෙනි ගාතාවෙන් කියනවා මේ පටිච්ච සම්පාද න්‍යාය කරුණු දෙක මුල් කරුණු
සමුදේ ඒ
කියන්නේ එතකොට අනුලෝම පැත්ත
කියනවා
ඊළඟ පැත්තෙන් කියනවා පටිලෝම පැත්ත අනුලෝම පටිලෝම දෙකම සම්බන්ධ කරලා
ඒක තමයි සමුදේ පැත්ත කියනවා වය පැත්ත කියනවා සමුදේ වය එකට දාලා
කියනවා
දෙවිය විදියට කියනවනේ සමුදේ ධම්මානුපස්සී වෙනවා වය ධම්මානුපස්සී වෙනවා සමුදේ වය ධම්මානුපස්සී වෙනවා සමුදේ දකිනවා වය දකිනවා එළං අනුලෝම වශයෙන් මෙනෙහි කරනවා පටිලෝම වශයෙන් මෙනෙහි කරනවා ඊළඟට කියන අනුලෝම පටිලෝම වශයෙන් මෙනෙහි කළා කියන්නේ බුදුහාමුදුරුවෝ එක සතියක මෙනෙහි කළා කියන්නේ නේද
සත් සතිය
එක සතිය ඒක ඉතින් දැන් අද ප්‍රශ්නයක් එන්නේ නැද්ද ඔය සතියක් මෙනෙහි කරන්න දෙයක් තියෙනවා අපිටත් නේ බුදු කෙනෙකුට අපි නම් සතියක් ගියයි නෑ ඒකයි ඔය අර හිතල දරන් ලේසි නෑ
නෑ එක වචනයක් ඇවිල්ලා ඊසරයක් කිව්වත් හිතා ගන්න
ඕවා කියන්නේ ඔය වචන ටික නෙමෙයි අදහසයි
දැන්
මනස කියලා
දුන්නේ
දා 100ක් එක්ක මේ නුවණ. දැන් මේ නුවණ තමයි කියාවෙන්නේ. දහම ඇහුනොත් තමයි නුවණ එන්නේ.
සූත්‍ර ටික අපිට අවශ්‍ය
වෙනවා. ඈ?
සූත්‍ර අවශ්‍ය
වෙනවා. ඉතින් මේකේ අදහස આવොත් සූත්‍ර ඕනේ. සූත්‍රවල තියෙන්නේ මේ අදහස ගන්න හැටි. දැන් පටිච්ච සමුප්පන්න න්‍යාය දකින්න හැටි තමයි සූත්‍රවල විස්තර කරන්නේ. එතකොට පටිච්ච සම්පදාය දැක්කොත් තමයි ධම දැක්ක වෙන්නේ කියලා කියනා නේද? දෙනේම දැක්කට ධම දකින්නේ නැහැ. ඒකට ඔන්නෑ න්‍යාය දකින්නවා. මේ ඇතිකල්ලි මේ නැත්තම් හු වෙන්න බෑ. කියන ධර්මතාවය. ඒක දකිනකොට අපි ඔය කියපු මත ටික ඔක්කොම කැඩෙනවා. දැන් ඔයා හේතුඵල කියලා කිව්වා, කර්මඵල කියලා කිව්වා, ඔක්කොම හැඩෙනවා මේ පටිච්ච සම්පන්න බව දකිනවා. එ겐 ඉතර වෙනවා කියන්නේ ඒක. අපේ මොනවා හරි අදහසක් මේක මෙහෙමයි කියලා තිබුණට ඒක දාන්න බැරි වෙනවා. ලෝකෙන් ඉතර වෙනවා. ඒ කියන්නේ ලෝකයේ අදහසක් ඒක දාන්න බෑ. ගැලපෙන්නේ නැහැ. ඒක කියපුවේ වැරද්ද තියෙනවා. අපි දන්නේ නැතුගයි මේක කිව්වේ. ඉතර වෙනවා කියන්නේ ආයේ කතාවක් නැතිව. නස්මෙන් අදදී දන්නවෝති. එහෙනම් පස්සේ කියන එක උපදින්න විදිහක් නැති වෙනවා. පස්ස පඤ්ඤාත්තිය පනව ගන්නවා කියන එක මේ තත්ත්වයන් විජ්ජති වෙනවා. ඉතින් මේ විදිහට කරේ. ලෝකයාට හිතන්න බැහැ.
ඒ සති අසති කියන එක වලට වැටුන්නේ.
සති කියන්නේ තියනවා නะ. ඇතිකල්. අසති කියන්නේ යෙදිලම නැහැ. දැන් බල්ලට වතුරේ බල්ලා සතිනේ. බල්ලගේ මානසිකත්වයට වතුරේ බල්ලෙක් ඉන්නවනේ. අපිට දෙන්නම බෑ. අසති. යෙදෙන්නම නැහැ එහෙම කතාවක් අදාළ නැහැ. එතන
ඔය යෝගිතම රහතන් වහන්සේලාට අපි කියන්න
පිළින්නේ. රහතන් වහන්සේලා අපි කියලා කියන්නේ ඔන්න ඔය කතාව. උගොල්ලෝ ඇහැ පාවිච්චි කරන එක වතුරේ බල්ලෙක් අදනවා වගේ වැඩ.
සති වගේ.
නොදන්න කමට.
සති.
අවිද්‍යාපත්‍ය සංකාර කියන්නේ ඔකට. නොදන්න කමට සකස් කරගන්න.
රහතන්
වහන්සේ දැන් අපිට මේක ගියක් වුණාට රහතන් වහන්සේ මේක සෙල්ලම් කියන්නේ අර පොඩි ළමයා හදාගෙන ඉන්නකෙ. ඔව්. ඔකේ ලස්සන කතාවක් කියන දැන් ලෝකයාට ඇත්ත ආරෙවිනේදී බොරු. රහතන් බොරු. ලෝකයා ඇත්තයි කියලා කියන ඒවා රහතන් වහන්සේ බොරු. ඊළඟට ලෝකයා බොරුයි කියලා කියන එක රහතන් වහන්සේට ඇත්ත. අර විනේදී කෙලින්ම අනිත්ත අපි මොකක් හරි තියනවා කිව්වොත් රහතන් වහන්සේට ඒක බොරු. අපි නැහැ කිව්වොත් ඒ කියන්නේ බොරුයි කිව්වොත් ඒක රහතන් වහන්සේට ඇත්ත. ඒ කියන්නේ අපි කියන එකේ අනිත්ත තමයි. ඒ කියන්නේ මේක අල්ලන්නම බැහැ. දැන්
අර පස්සම රේගෙනට ගිල්ඩයක් පින්නොත් ඒක දන්නවට වටිනවා කියන්නේ.
ඔව්. අමරාදපුරේ කිනෙක්ට ගිහිල්ලා වෙනොත් එහෙම මේ පුහුණු කරලා ඉසික්ක. අද අර කොහෙද මක්කුදද මොකද්ද කොහෙද නම කු. අර අර අද අපි ගියා කිව්වේ අර කවුද එක්කෙන්නේ කුම දෙහන කන්දට එහා තියෙන
මොකක්ද
මූක්කුවත්. ඒ මූක්කුවත් මේ මිනිස්සු වට කතාවක් කිව්වා ආර්නෝල් හම්බ වුණාම ගල ඇතුලේ පණුවෙක් ඉන්නවා කියලා ඒක විසිකරාලු වලදැල්ව. එහෙමලු මූක්කු කීර කතාව හැදිලා තියෙනවා කියලා හාමුදුරුව කවුරු හරි කිව්වා. එච්චර මොඩයි කියලා මේ මිනිස්සු. ආර්නෝල් ගල් වලලලා මේකේ පණුවෝ ඉන්නවා කියලා. මූලක් යනවා. ඒ මූක්කු මූක්කු නම හිටනේ.
මං අර ඉස්සලා සෝගෙන් පොඩක් පැහැදිලි කරගන්න ඇති අර තව ඒ කියන අර තින්නම් සංගති පස්සෝ කියන එක අපිට නිකන් අර තුනක එකතුවක අදහසක් වෙනවානේ අර සංගතිය කියන එක ගැන තව පොඩ්ඩක් ඒකයි කියන්නේ ටිකක්
ඒකයි ගැඹුරු
ඒක ඒක අපිට සාමාන්‍ය
කපාරට අහුවෙන්නේ නැති ඉඳලා කියන්නේ අපි පස්සේ කියන්නේ මේ ಜಾති තුනක් කියලානේ හිතන්නේ ඇහැයි රූපේ චක්කු විඥානේ ඕකනේ මතක් වෙන්නේ ඕකනේ මේ පස්සේ කියන්නේ සංගතිය කියන්නේ එකතු වෙනවා කියන සිද්ධිය ಜಾති තුන නෙවෙයි
අපිට එන්නේ
මම හිතන්නේ ಜಾති තුන ගැන මොනවද කියනවා කියලානේ ඇහැ ගැනයි රූපේ ගැනයි චක්කු විඤ්ඤාණ
සංගති පස්සෝ කියනකොට
රහතන්
වහන්සේට දකින්න දෙයක් සිද්ධ වෙනවා නේද? නෑ ඔය කතාව එන්නේ නෑ දැනට අපිට ඔහොම හිතුණට
යෙදෙන්නේ.
දැන් ඕකේ ඊළඟට අහන්නේ ඇහැ නිට්ටයද අනිත්‍යද? ඇහැ අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියලා කියනවා. ඇහැ කියන කතාව තියෙන්නේ අවිද්‍යාවයි. රූපේ කියන කතාව තියෙන්නේ අවිද්‍යාවයි. නොදන්න කමක් නැහැ. ඒකයි අර නිට්ටයද අනිත්‍යද කියන අහනකොට දෙන උත්තරේ. අනිත්‍යයි කියන්නේ අපි නිකන් ඔය තියෙන දෙයට ඇහැට මොකක් හරි වෙනවා කියන එකටනේ අනිත්‍ය කියන්නේ. ඒක නෙමෙයි ඇහැ කියන ස්වභාවයක් පණවන්න බෑ. පණවන්නම ලං වෙන්නම බෑ. වතුරේ බල්ලගෙන් හිතන්නකො. වතුරේ බල්ලා නිට්ටයද අනිත්‍යද කියලා ඇහුවොත් බල්ලගෙන් ඇහුවොත් කියන්නේ ඌට වෙන දෙයක් නේ. ඕක වායතට යනවා හරි ගෙවිලා යනවා හරි චිත්තක්ෂණයක් ගන්න ඇති වෙන නැති වෙන ඔය කතානේ. අපිට මොකක්ද කතාවම යෙදෙන්නේ නැහැ නේද? ලං වෙන්නම බෑ නේද? ඔන ඔගයි අනිත්‍ය දර්ශනය බුදු කෙනෙක් පෙන්වන අනිත්‍ය දර්ශනය.
මේ
සරි උත්තරම් දුරෙන් ගුණාම් දුර කියන එක අඳුරගත්
ගාම් දුරුණත්
අඳුරගන්නේ කියන්නේ මෙහෙම මෙහෙම හිතන්නකෝ. අප අපි දැන් කතා කරන්න හදන්නේ රහතන් වහන්සේ ගැනනේ. රහතන් වහන්සේ මෙහෙමයි කියලානේ. ඒක අපිට ගෝචර දෙයක්
නෑ නෑ මම හිතන්නේ නෙමෙයි මම කියන්නේ පස්සේ කියන එක
දැන් පස්සේ නෑ අපි කියන්නේ රහතන් වහන්සේත් රූප දැක්කා කියලානේ කියන්නේ මේ රහතන් වහන්සේත් ඇහැ පාවිච්චි කළා කියලානේ කියන්නේ නේද
අපි ඒක කියන්නේ අපි කෙනෙක් ලයිකන් අපි ගවන්න අපි කියන්නේ
පෙ මේක තමයි එතකොට අපිට රහතන් වහන්සේත් ඉන්නා රහතන් වහන්සේගේ ඇහත් තියෙනවා රහතන් වහන්සේ දකින රූපත් තියෙනවා
බර අපි ඉන්න තැනනේ.
ඔය අපිට පේන හැටි. අපිට රහතන් වහන්සේගේ කෝණයෙන් බලන්න බෑ. තේරුණාද? يعني අපි මෙහෙම ගන්නකොට මම රහතන් වහන්සේ පැත්තක තියන්නකෝ. වා නිකන් අපි බාලාංශපන්ති ඉන්න ළමෙක් ගන්නකෝ. එයාට නිකන් ඕ ලෙවල් හරි ඒ ලෙවල් හරි ගාණක් මොකක් හරි දුන්නෝ. එයා දකින්නේ එයාට අරක ගැන නිකන් අදහසක්වත් ගන්න බෑ නේද? හැබැයි එයාත් මොකක් හරි කියනවා ඒක ගැන. ඔන්න ඔය වගේ වැඩක් තමයි අපි රහතන් වහන්සේ ගැන කතා කරන්නේ. ඒ වගේ
ළමයෙක් තමයි මහාචාර්යවරේ කියලා කියනවා වගේ වැඩක්.
ඔව්.
තේරෙන්නේම නැහැ මොකද්ද
කියන්නේ. ඔන්න දැන් බාලාංශ ළමයාට ඔන්න ડોක්ටර් කෙනෙක් කියනවා. එයත් දන්නවා ડોක්ටර්. ආ ડોක්ටර් කියන්නේ නලාවක් දාගෙන දැන් ડોක්ටර් විදියට රඟපාන. ඒ යා ડોක්ටර් කියන එකයි.
ડોක්ටර් වෙන එකයි කියන්නේ
මෙඩිසින් කරපු කෙනෙකුට ડોක්ටර් කියන එකයි. බලන්න එක අහසයි පොළොවයි වගේ වෙනසක් නේද ඒක? ඔව්
එතන ඒක හරි. මං කියන්නේ අපි අඳුනා ගැනීම සිද්ධ වෙනකොට.
ඉතින් අපි අඳුනා ගැනීම ගැන අපිට කතා කරන්න බලුවා.
ඔව්.
රහතන් වහන්සේ අඳුනා ගැනීම ගැන අපි කතා කරන්නේ කොහොමද? ඒ අපි
මේ මහත්තයෝ
මේ බර චක්‍රය එකම දේ නේද මෙන්නේ කියන එක කියන්නේ පස්සේ කියන තැන අපි අඳුනා ගැනීමයි රහතන් වහන්සේ ඉගෙන ගන්නවා කියන පටිච්ච සම්පදේ තුල. ඔව් ඒක එකම විදියට මේ වෙනවා කියන එක නෙමෙයි කියන එක මම අහන්නේ. ඕක හරියට දැන් අර උපමාවට දාන්නකො. බල්ලා බල්ලා දකින්න හැටි අපි බල්ලා දකින්න හැටි. වතුරේ ඉන්න බල්ලා. බල්ලා බල්ලා දකින්න හැටි අපි බල්ලා දකින්න හැටි අපි දන්නානේ දැන් බල්ලා දකින්න හැටි වතුරේ බල්ලා කියන්නේ දැන් බල්ලාගේ මට්ටමේ ඉඳන් කවදාවත් අපි දකින්න හැටි හිතා ගන්න පුළුවන් බල්ලා
මට්ටමේ
අපි ඔන්න ඕක තමයි දැන් අපි අපිට නැති ඥානයක් ගැන අපි දැන් කතා කරන්න යනවා හැබැයි අපි ඉන්නේ තාම බල්ලාගේ දැන් දකින්න පුළුවන් කියන දැනනේ අපි ඉන්නේ. තේරෙනවද? අපි ඇහෙන් දකින්නවනේ. එතකොට රහතන් වහන්සේ ඇහෙන් දකින්නේ කොහොමද කියලා දැන් අපි කියන්නේ. තේරෙනවද? නෑ ඔය ඔය ප්‍රශ්නේ සාධාරණයි. එහෙනම් ඒකේ වැරද්ද අපිට තේරෙන්නේ. ඒ කියන්නේ අපි ඒ දෘෂ්ටියේ ඉඳන් ඒකෙන් එතර වීම ගැන ඒක මොන වගේද කියලා දැන් කතා කරන්න යන්නේ.
මම කියන උත්සාහ කරේ දැන් අර දැන් අපි දැන් ඔය ඇහැ කියන අපි දැන් අපි ගත්තොත් ඇහැ කියන එක අපි ගන්න සම්පූර්ණ ඇහැයි බාහිර රූපයයි එකතුයෙන් එක නිර්මාණය වෙනවනේ. නිර්මාණය වෙන දේ රහතන් වහන්සේගේ නිර්මාණය වෙනවා නේද කියන එක මම කියන්නේ.
කොහොමද කියන්නේ කියලා මම අහන්නේ. බල්ලගේ වතුරේ බල්ලයි බල්ලගේ ඇහැයි හින්දා පස්සේ නිර්මාණය වෙනවා. අපේ නිර්මාණය වෙනවද ඒ උපමාව?
උපමාවේ අපි ඒ කියන්නේ
අර අපි දැන් වතුරේ බල්ලා කියන
උපමාවේ ළඟින්ද අපි නිර්මාණය වෙන්නේ
නැහැ. අන්න. එතකොට නිර්මාණය වෙන්නේ නැති එකක් ගැන දැන් අහනවා මේ 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 නිර්මාණය වෙන හැටි. පස්සේ වෙන හැටි අහනවා. පස්සේ වෙන හැටි කියන්නේ අර ඒ ඒ සිද්ධිය විද්‍යමානයි කියලා වගේ පස්සපඤ්ඤත්තිය පනෝනවායි කියන එකක් විද්‍යමානයි. නැතු ඒක තියනවා කියන එක නෙවෙයි.
ඔව් මම හිතලා අපිට දැන් මාතර කියන පස්සේ දැන් බල්ලරක් තේරෙනවනේ වතුරේ බල්ලෙක්. අපිටත් තේරෙනවා. නේද? අපිට පිළිදන්නේ නැහැ නේ. බල්ලට පිළිදනවා
කියන්නේ.
ඔව් අපිට පිළිදන්නේ නැහැ බල්ලට පිළිදනවනේ. වැදෙන්නටම අර පෙනීම තියෙනවනේ.
ඔව්.
කියන පේන ස්වභාවය අර ඒ කියන්නේ වතුරේ ඡායාව දැන් අන්න ඒකම
මේ පේන ස්වභාවය කියන එක අපිට හිතෙන්නේ ඒ කොමාව මදි ඔකට يعني අපි හිතන්න යනවා දැන් වතුරේ බල්ලෙක් නැහැ කිව්වට වතුරේ ඡායාවක් වැටිලා තියෙනානේ බල්ලගේ ඕකනේ දැන් ඔය පැත්තෙන් හිතන්න යනවානේ
කෙනෙක් කුජලේ හඳුනාගන්නේ කොහොමද
කියන්නේ මේ ආනන්ද ආනන්ද
කියන්නේ හඳුනාගන්නේ සිද්ධ වෙනකොට මේක මට එතන පැහැදිලිමත් ඒකයි මම
පොඩ්ඩක් ඉතින් නෑ නෑ හරි එතන තමයි අහන්න ඕන
ඔව් ඔව් ඒ කියන්නේ දැන් ලෞක මේකෙන් දකින්නකොටම කොහොමද ඒක
කුල මේ අර ඔව් ජීවිතය සිදුවීම් කොහොමද
ජීවත් වෙන්නකොට
අපි සර සෝනාංශේ දකින්නේ ඒ විදිහටම ඒ කියන්නේ සත්‍යය කියන්නේ ඉගෙනින්ද අතනවාසේ සර සෝනාංශේ කියනවා අපි සර සෝනාංශේ කියනවා දැක්ම වෙනස් වෙන්න පුළුවන් මෙතන ගෞරවත් නැහැ කියන එක රතනවාසේ දකින්න පුළුවන් අපි මෙතන ඉන්නවා කියන දකින්න පුළුවන්
බලන්න පුළුවන් දැන් රහතන් වහන්සේ දැන් ඒ කියන්නේ හඳුනා ගැනීමක් නැහැ කියන එක නුවණක් නේ ඒකට අර ඒ වුණාට අර ඒ ඒකම එතන
අර
ඒක වුණාට බුදුහාමුදුරන්ට සත් බුදුහාමුදුරන් නිරෝධ සමාපත්තිය වැඩි ඉඳලා ඊට පස්සේ අර මේ සක්‍රිය බලනවා දැන් මේ වෙලාවේ තමයි මට පිනක් කරගන්න පුළුවන් හොඳම වෙලාව කියලා අර සුදා පැලගෙන ඇවිල්ලා පැලගෙන ඉන්නවානේ ඊට පස්සේ බුදුහාමුදුර වටනම් පින්නපාතේ එතකොට මේ පින්නපාතේ වටනකොට මේ බොහොම දුකී දුප්පත් මිනිස්සෙ බුදුහාමුදුර වටනවා ඒ පැල ඊට පස්සේ පැලට වැඩලා බුදුහාමුදුරන්ට දානේ පූජා කරනවා බුදුහාමුදුර අර්පණා කරන මෙච්චර සුහද ඇති මෙච්චර ප්‍රණීත ආහාරය මෙයාට කොහොමද පූජා කරන්න පුළුවන් එතකොට අර මිනිස්සයා ගහන මම දිනුවා කියලා කෑ ගහනවානේ එතකොට බලනවා මේ කවුද
ඉන්න දැන් මෙයාගේ ප්‍රශ්නේ ඔක තමයි ගොඩක් අයට එන්නේ මෙහෙම දෙයක් තියෙනවා දැන් ඔකේ ಜಾති දෙකක් තියෙනවා දැන් මාර්ග කෘත්‍ය කියන ඒ කෘත්‍යෙදී ඇත්තට මාර්ග කෘත්‍ය වෙනවා නම් කතාවක් කියෙදෙන්නේ නැහැ හරි අපි දැන් මාර්ග කෘත්‍ය නෙමෙයි අපි මාර්ග කෘත්‍ය ගැන කතා කරනවානේ ඒකට කතා කරනකොට කතා කරන්නේ ලෝකෙට අයිති පැත්තෙන් නැත්තම් කතා කරන්න බෑනේ වචන වලට දාන්න බෑනේ
පැහැදිලි කරන්න බෑනේ
හැබැයි ඒ හැම වචනෙටම අපිට ලෝකෙට අයිති තේරුම් තියෙනවා. ඒවයින් තමයි දැන් කියන්නේ. හරි? එතකොට ඔය මාර්ග කෘත්‍ය කියන එකයි ඒක ගැන ලෝකෙට අයිති විදිහට කතා කරනවා කියන එකයි දෙවිදිහ. ඔව්. හරි? ඒකේ දැන් අර මම බල්ලගේ උපමාවෙන්න කියනවා. දැන් බල්ලගේ මානසිකත් එත තියෙන්නේ බල්ලෙක් ඉන්න බල්ලමයි පේන්නේ කියන එක. හරි? දැන් අපිට එහෙම කතාවක් අදාළම නැහැ නේ.
ඊළඟට බොරු
බල්ලෙක් කියලාවත් අපිට කියන්න කතාවක් යෙදෙන්නේ නැහැ. ඒකනේ ඇත්ත තත්ත්වය. හැබැයි අපිට විස්තර කරන්න පුළුවන් නේද බල්ලට මෙහෙම වෙන්නේ මෙහෙමයි කියලා. බල්ලට බල්ලෙක් පෙනීලා තියෙන්නේ මෙහෙමයි කියලා ඒක කතා කරන්න පුළුවන් විග්‍රහ කරන්න පුළුවන්. ඒ විග්‍රහ කළා කියන්නේ අපි ඒකට අහු වෙලා නෙමෙයිනේ. දැන් ඒක හරියට දැන් වෙන පොඩි ළමයි අර සෙල්ලම්පත් වැලි වලින් සෙල්ලම්පත් උයනවනේ. එතකොට අපි ගිහින් අම්මලා ගිහිල්ලා මේ මේ ටික දුන්නහම නිකන් කාලා පෙන්නනවනේ. හරි? එයාට කියන්නේ නේ ඌක බැලි ගොඩක් මොකද්ද කියලා එහෙම නෙමෙයි. ඒ මට්ටමෙන් ඒගොල්ලන්ට කතා කරනවා. ඒකෙන් කියන්නේ නැහැ නේද අපි කවදාවත් මේක බත් කියලා පොඩ්ඩක්වත් මුලා වෙලා
කියලා.
ඔන්න ඔය රඟපෑම කරන්න වෙනවා ලෝකෙ.
ලෝකෙ ජීවත් වෙන්න.
ඒ කියන්නේ ලෝකයාගේ පැත්තෙන් ඒ එයාගේ මට්ටමට සකස් කරගෙන මේ විදිහට වැඩ කරන්න වෙනවා. හැසිරෙන්න බැරි වෙනවා. එතකොට ලෝකයාට තේරෙන්න කියන්න වෙන්නේ මේ විදිහට. කියන්න වෙන්නේ රඟපෑමක් කියන එක තමයි. ඒක බලෙන් සකස් කරගෙනයි ඒක කරන්නේ. අර වැලිපත් වල බක් කියන එක අපි බලෙන් සකස් කරගන්න ඕනනේ. නැතුව අපි බක් කියන එක වැලි කරන්න හිතන්නම නෙවෙයිනේ. ඔන්න ඔය වගේ තමයි ඥාන දර්ශනය කියන එක මම කියන්නේ. රහතන් වහන්සේත් නෙමෙයි. ඒ ඥානය පිහිටියා කියන්නේ මේ ඒ කියන්නේ
ලෝකේ සත්‍ය ස්වභාවය
දැකලා.
ඔව් දැකලම තමයි උන්වහන්සේ කතා කරන්නේ.
ඔව්. දැන් ඊයේ අපි උදාහරණයක් කිව්වා. ඒක අර මිරිඟුව කියන උදාහරණය. මිරිඟුව කියන්නේ අර ඇත සතුරු වගේ පේන එකනේ. දැන් ඒකේ හිතන්න ඒ මිරිඟුව තියෙන තැන ඔයා හිටියොත් මේ පැත්තේ හිටියොත් අපිට වතුර ගැන කතා කරන්න පුළුවන්, මිරිඟුව ගැන කතා කරන්න පුළුවන්, බොරුවක් කියලා කතා කරන්න පුළුවන්. එතන හිටියොත් අනෝ ඒ වගේ දකින්න මේ ඥාන දර්ශනය කියන එක. රහතන් වහන්සේ වගේ කියලා. හරි. එයාට වතුර කියලා කතාවක් අදාළද යෙදෙනවද? ඒක ශූන්‍යයක් කියලා නෙමෙයි. වතුර නැහැ කියලා කියන වතුරක් කතාවක් යෙදෙනවද? එතන යෙදෙන්නේ නැහැ. එතන ඉන්නකොට මිරිඟුව කියලා කතාවක් තියෙනවද එයාට? දැන් මෙහෙ නෙමෙයි ය.
ඒකත්
අපිට මිරිඟුව පේන දන රහතන්වස් ඉන්නකොට එතන
රහතන් වහන්සේට වතුර කියලාවත් මිරිඟුව කියලාවත් යෙදෙන්නෙම නැහැ. අපිට වතුර කියලා හරි තව ටිකක් හිතුවොත් නැහැ ඔය වතුර නෙමෙයි මිරිඟුව තියෙන දැනක වතුර හදාගෙන අපිට කතාවක් තියෙනවානේ. දැන් අපෙන් අතන ඉඳන් එයා අපි කතා කරන ටික ගැන කිව්වොත් මොකද්ද කියන්න පුළුවන්? එතන කෝණයෙන් බලන්න. ඕනේ ඕක තමයි. ඕක හදාගෙනනේ, සකස් කරගෙනනේ. ඕගොල්ලෝ හදාගත්තු කියන්නේ ඔය කතා කරන්නේ. කොහොමද කියන්නේ? ඔව්. එතකොට දකින්න දැන් දහමේ යෙදෙනවා ඇහැ කියන එක අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කියන. අවිද්‍යාව තියෙනකන් තමයි ඇහැ. එතනයි අර වතුරේ බල්ලෙක් වගේ. මිරිඟුව වගේ. නොදන්න කමටනේ තියෙනවානේ. රූප කියන එකත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන්. ඔබ දැනගන්න විඥාන කියල එකත් එහෙම්ම වයි. එතකොට දැන් අතන අතන කෝණයෙන් බලන්න. දැන් ඒව ගැන කෙනෙක් කතා කරනකොට මොනවද එයාට කියන්න වෙන්නේ? ඒක. හදාගෙන කතා කරනවා. හදාගෙන කතා කරනවා. ඕනෝක තමයි සමුදේ සමුදේ කියන්නේ. දකස් කරගෙන දකස් කරගෙන කියන්නේ. ඕක ඥාන දර්ශන. හරි. දැන් ඔන්නෝක එනකොට දැන් අපිට එයාගේ ඇහැ එයාට මිරිඟුව ඕවා ගැන කතාවක් ඒ පැත්තෙන් බලනවා. හරි. එතකොට පේනවා මේ ප්‍රශ්නේ තියෙන අඩු. අපි ඒක හදාගෙනයි අපි අහන්නේ කියන එක අපිට පේන්නේ නැහැ. අරයට ඒක ඥාන දර්ශන. තේරුණා? ඒකයි දැන් අපි රහතන් වහන්සේ දැක්ක හැටි රහතන් වහන්සේට පේන හැටි ගැන අපි කතා කරනවානේ. ඒක හරියට මිරිඟුව තියෙන තැනට ගිහින් නැතුව අපි මිරිඟුව ගැන කතා කරමු.
විස්තර කතා
කරමු. හරි. එතකොට අර දර්ශනය ඒකයි අපි මේ බලන කෝණේ එහෙම්මම වෙනස් වෙනවා. දහම ඇහුණාම අර කියන්නේ උඩු යටි ගුරු වුණා කියන්නේ. මේ හිතන විදිහේ අපි බලන විදිය එහෙමම අනිත් පැත්ත
ගන්නවා.
කන පිට ගන්නවා. ඒක තමයි මම අර ඉස්සෙල්ලා කියන්නේ දැන් ලෝකයාට ඇත්ත ආර්ය දර්ශනේ බොරු වියේ.
උපමා කියන්නේ මම අතන කිව්වේ දැන් අපි දකින කොට මේ සරුසෝන්නාන්සේ අනුසෝන්නාන්සේ කියනවා වගේ මේ අදිනුත් ඒතකොට මේ ලෝකයේ පරවතදී අර සුවන්නාසේ නිකන් කියන වගේ දෙයක් මේ ඔබතුමා කියන්නේ. ඒ කියන්නේ ලෝකයේ පැත්මට
ඒගොල්ලන්ට එහෙම කතාවක් කියෙදෙන්නේ නැහැ ඇත්තටම.
කියෙදෙන්නේ නැහැ මේ
ලෝකේ.
ඔව්. කතා ආගනන්න ඕනේ ඉන්න භාෂාවෙන් කතා කරන වගේ දෙයක් මේ.
අනේ අනේ ඒ වගේ. ඔව්. ඒක ඉතින් එහෙම දැන් අපිට ඒක හිතන්න හිතලා ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒකයි කියන්නේ මේක අර අර තර්කයට අහුවෙන්නේ අතක්කාව ඉතරයි. තර්කයට අහුවෙන්නේ අපි දැන් ගන්න හදනවා. ඔව්. ගත්තට අපි දන්න ටිකෙන් ඕක ගන්න බෑ.
ඔව් අපි අර කියන අපි අර මොකද
වෙලා තියෙන තර කර විසඳගන්න බැහැ. නෑ නෑ ඔතන හොයන්න ඕන. ඔව්. ඔන්න ඔය විදිහට ප්‍රශ්න කරන්න ඕන. හරි? හැබැයි ඌකේ තියනවා අර උත්තර දෙන්න පුළුවන් කොටසක් තියෙනවා.
අපිට ගෝචර වෙන
ගෝචර වෙන අන්න ඒකයි. දැන් අහන කෙනාගේ මානසිකත්වයටනේ අපි කියන්නේ. ධර්මංකේ බාලාංශ පන්තිය ළමයට ડોක්ටර් ගැන කියන හැටි ඒ ලෙවල් කරන කෙනාට ડોක්ටර් ගැන කියන හැටි වෙනස් නේ. යාට ගෝචර මට්ටමින් තමයි ඒ මානසිකත්වයට තමයි මේ කතා කරන්නේ. එතකොට ඕක පෙන්නනවා මේ මම කියන එක නෙමෙයි. ඕක තියනවා දැන් මජ්ක්‍ධිම නිකායේ පළවෙනි සූත්‍රයේ මූලපරියාය සූත්‍රය. මූලපරියාය සූත්‍රය කියන්නේ ඒකේ දැන් අපි දන්න දැන් පඨවි ආපෝ තේජෝ ආයෝ කියලා හරි දන්නවනේ. ඕකත් මඤ්ඤණාවක් කියනවා.
ඒකත්
පණවගත්තද? පණවගත්තද? ඒ විතරක් නෙමෙයි. දැන් තිස්සෙක් තලයේ ගැනම කියන එකේ ඕකත් පණවගන. ඕකත් පණව
මඤ්ඤණාව.
ඊළඟට නිවන ගැනත් කියනවා. නිවනත් මඤ්ඤණාවක්. ඔව්. ඒ කියන්නේ
සංකතයි.
අපි කතා කරන නිවන, කියන්නේ රහතන් වහන්සේ මෙහෙමයි කියලා කියන්නේ නිවන ගැනනේ. ඒක ඒ කියන්නේ පුතඥයාට මඤ්ඤණාවක්. සේක පුද්ගලයා මා මඤ්ඤති. රහතන් වහන්සේ හරි බුදුරජාණන් වහන්සේ හරි න මඤ්ඤති. ඒ කියන්නේ මඤ්ඤණාව යෙදෙන්නේ නැහැ. හකට දැන් අනිත් දෙන්නටම මඤ්ඤණාව කියන එක තියෙනවා. පුතඥයා මඤ්ඤණාව කියලා දන්නේම නැහැ. එයා ඒක ඇත්ත කරගෙන කතා කරනවා. බල්ලාගේ මානසිකත්වය. සේක කෙනා ඒක වෙන හැටි අර ඥාන දර්ශනයක තියෙනවා. Nirodhe ඥානය කියලා එකක් තියෙනවා නේ සම්මාදිට්ඨිය.
ඒ කියන්නේ අර මිරිඟුව පැත්තෙන් නම් දකින්න
මෙයා. මිරිඟුව පැත්තෙන් දැක්කොත් මෙහෙමයි කියන එක ඥාන දර්ශනය. ඒක ආයතන වලින් හිතන්න බෑ.
ඥානේ
ඒක තමයි අර දහම ඇහුණහම වෙන වෙනස. සද්ධර්ම ශ්‍රවණයෙන් වෙන වෙනස තමයි අර අපි බලන කෝණේ වෙනස් වෙනවා.
ඒ කියන්නේ
අපි එතනින් ඇත්ත තමයි අපිට ලෝකේ යථා ස්වභාවය තමයි අපිට. සකස් වීම තුලින් ඔව් යථා ස්වභාවය තමයි අර කියලා Nirodha පැත්තක් වෙන්න. සමුදය වගේම Nirodha. ඒ කෝණෙන් බලන්න. එතකොට දැන් මේ අපි අර අහන ටික මඤ්ඤණා කියලා පේනවා. එතකොට එයාගේ උත්සාහය මඤ්ඤණාවෙන් නේද? මා මඤ්ඤති
කියනවා.
ඒ ඥාන දර්ශන. ඒ කියන්නේ අපි වතුරේ බල්ලෙක් හදා ගන්නවා කියන එක පේනුණා කියමුකෝ ඥාන දර්ශනේ. හැබැයි අපිට තාම හැදෙනවා. බලනකොට පේනවා බල්ලෙක්. ඒක නැවතිලා නෑ. හැබැයි අර ඥාන දර්ශනේ අර සිහියක්කම ඥාන දර්ශනේ හින්දා ඕක තියෙන එක පේනවා නෙවෙයි කියන නුවණක් කියනවා. ඒක වඩන්න. ඒක තමයි මාර්ග කෘත්‍ය වෙන්නේ.
මාර්ග කෘත්‍ය කියන්නේ මේක අපි පොඩි කාලේ මේක පුටුව කියන්න දන්නේ නැහැ. අපිට පුටුව 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 කියලා වඩලානේ අපි මේක දැන් පුටුව කරගෙන තියෙන්නේ. ඒ වගේ දෙයක් නේද?
ඒක
යථා ස්වභාවය වඩනවා කියන්නේ. ඇත්ත දැක දැක ඒක හැම වෙලාවෙම කරන්න ඕනේ කියන එක.
මම ඒක තමයි මම හිතන්නේ.
ඒක ඒ උපමාවේ අඩුවක් තියෙනවා. නැව තෙන්දි එන්නේ අපි පුටුව කියලා අහගත්තු හිඳයි ඔය ප්‍රශ්න. කවුරු හරි අපිට පුටුව කියලා කියපු
හිඳා.
අර පොඩි පොඩි ළමයා පුටුව කියලා හදාගන්නේ කාගෙන් හරි ඔක අහපු හිඳා කියලානේ. එහෙම නෙමෙයි ඔක. ඇයිත් අපි කතා කළා අර ස්වාමීන් වහන්සේ නමස්ති එකයි. යන්නේ ඒක. එනට ඒක නෙමෙයි මේ ධර්මයේ කියන්නේ. ඊට වඩා වෙනස්. ඇහුණ හින්දා අපි මුලා වෙනවා කියන කතාවක් නෙවෙයි මේ බුදු කෙනෙක් වෙන. අපි ඒකට ගලපන්නහත් අර කන කනින්ම මම ඒක කතා කළේ නෑ එතෙන්. කනෙන් ඇහෙන්න ඕන මුලා වෙන. අපි ඇහුවා දැන් කන නැත්තම් ඒ මුලා වෙන්නේ නැද්ද? නෑ නෑ. කනෙන් ඇහෙන්නම ඕන. අම්මා කියලා ඇහෙන්නම ඕන. පුටුව කියලා ඇහෙන්නම ඕන.
මුලාව මේ ලොකු වුණාට පස්සේ දෙයක් දැනගන්න කෙනෙකුට නෑ
ඒක මුලාව. ඒක ඉස්සලා බලන්න ඒක දහමට ගැලපෙනවද කියලා. කනෙන් විතරද මුලාව?
කනෙන් ඇහුන පරිදිද?
ඔව්. නෑ. ඇහෙන්නම ඕනද මුලාව? නැහැනේ. බුදුහාමුදුරුවෝ වෙන්නන්නේ ආයතන හයම මුලා කරනවා කියන්නේ.
ඔව් ආයතන හයම අපි මුලා කරන්නේ.
ඉතින් අපි කොහොමද කණෙන් ඇහෙන්නම ඕන මුලා කරන්න කියන්නේ?
එතකොට එතනම අපිට නිත්‍ය වෙලා.
ඒ ඒ අපේ අදහසක් නේද? බුද්ධ දේශනාව නෙමෙයි.
ආ ඒකද මම කියන්නේ ආ මේ වටෙන් පිටින් කියන්නේ
කියලා පුටුව පුටුව ඔය කියන්නේ භාෂාවක් ඉගෙන ගන්න හැටි.
ආ
ආ ඔව්. මෙතන මුලාව හැදෙන හැටි නෙවෙයි. පුටුව කියන වචනේ දන්නේම නැහැ කියලා හිතන්න.
ඔව්.
එයාට පුටුවක් හම්බ වෙන්නේ නැහැ කියලාද හිතන්නේ? පුටුව කියන්න දන්නේ නැහැ. හරි? ඒ වචනේ නැති වුණාට දැන් පුටුව කියනකොට හැඟීමක් එනවනේ. ඕක වාඩි වෙන්න පුළුවන් එකක් කියලා හරි. ඒක තියෙන නැද්ද වචනේ දන්නේ නැති වුණා?
ඔ නැහැ අඩතරමේ අපිට මේ දන්නේ නැහැ කියන එකක් හරි හම්බ වෙනවා. ඒ කියන්නේ අපි ඒකට දැන් දෙයක් කියන්න දන්නේ නැතුනාට දන්නේ නැහැ කියන්න අර පිටක කම්බ
වෙනවනේ.
ඔව් පුටුව දෙන්නුනේ. නෑ ඔතන පළවෙනි දේ ගන්න පුටුව කියන වචනේ නෙමෙයි මේ
ප්‍රශ්නේ. ඔව් ඒක තමයි.
දැන් හිතන්නකො වෙන භාෂාවක් කතා කරන කෙනාට පුටුව නෙමෙයි ඉංග්‍රීසියෙන් චයා කියලා නෙන්නේ. පුටුව කියන වචනේ නෙමෙයි චීනෙකුට වෙන වචනයක්.
ඔයක
යා මේක අදාසා නිරූපණය වෙන එක අදහසයි ඔතන. පුටුව කියන එකේ නෑ හැඟීම ගන්නවා අපි. ඔය වචනේ හුණද නැද්ද කියන එක නෙමෙයි. නැත්තම් මේ
සංකල්පේ නෙමෙයි.
නැත්තම් මේ සත්තු මුලා වෙන්නේ නැහැ. මොකද කතා කරන්නේ? දෙයිද? ඒක නෙමෙයි. ඊට වඩා මේ වෙන පැත්තක්. ඒ කියන්නේ යමක් කියලා හම්බ වෙන ස්වභාවය.
හම්බ වෙන ස්වභාවය.
ඒ කියන්නේ එහෙන් දකින්න දෙයක් තියෙනවා කියන තැන අපි ඉන්නවනේ. ඕකට පුටුව කියන එක පස්සේ දාගන්න. දැන් බල්ලා රැවටෙන හැටි බලන්නකෝ. ඉස්සෙල්ලා දැනගන්නේ බල්ලෙක් කියලා නෙමෙයි. ඇහැට පේන යමක් අතන තියෙනවා. ඔන්නෝය යමක් භවෙයි මුලාව
තියෙනවා.
ඕක. ඔන්නෝය යමක අනිත්‍යයි බුදුහාමුදුරුවෝ පෙන්නනවා. යද නිච්චං. යමක් අනිත්‍යයි. තමයි දුක. ඒක තමයි අනත්ත්භාවය කියන්නේ. යතනිච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්ත. හරි. දැන් අනිත්‍ය බව දැක්කේ නැත්නම් දුක දකින්නත් බෑ අනත්ත්භාව දකින්නත් බෑ. යමක් කියන ස්වභාවය මේ මේක ඔක පුටුව කළා කියන එක නෙවෙයි. ඇහැට ගෝචර යමක් තියෙනවා කියන එකම කෙලෙස්. උරගන්නේ පස්සේ ඒ උරගන්න නම් යමක් තියෙන්නේ එකයි. හරි. දකින්න එකම කෙලෙස්. ඒකයි මං කියේ අර කාම භූමිය කියලා කිව්වේ. ඇහැට රූප දකින්න දේවල් තියෙන බවම ඒ බව පිළිගන්න බවම කෙලෙස්. ඒ මට්ටම කාම
භූමිය.
ඒක එතනම අල්ලගැනීමනේ. එතනම අල්ලගැනීම. ඒක තමයි කාම ලෝකය කියන්නේ. කාම තණ්හා කියන්නේ වස්තු තියනවා. ඇහැ උණ වෙන්නේ ඒක දකින්න.
ඒක තමයි පොඩි ළමයා දරුවන්ට නැවත උපදෙස්.
ඔව්. ඒ පොඩි ළමයාගේ ඒක ලිස්ට් එක හැමමම තියෙනවා. වචන ටික දාන්නේ. ඔය කියන්නේ වචන ටික දාන හැටි.
ඔය කියන්නේ
භාෂාව ඉගෙන ගන්න. ආසාව ඉගෙන ගන්න කාගෙන් හරි
අහනවා.
ඒක සිංහල කෙනෙක් කිව්වොත් සිංහලෙන් කතා කරනවා. චීන කෙනෙක් කිව්වොත් චීනෙන් කතා කරනවා. තේරුණාද? ඒ කතා කරන භාෂාව නෙමෙයි. ඒ වචනේ දාන හැඟීමක් තියෙනවානේ. මොකද්ද කියලා. ඕනෝග තමයි යමක් කියන කතිය. මොනයි යමක් කියලා පිළිගන්න ගතිය තමයි නිත්‍ය සංඥාව කියන්නේ. මොහතකට හරි පිහිටේකුවා නම් නිත්‍යයි. දැන් වතුරේ බලක්ෂණයකට හරි චිත්තක්ෂණයකට හරි පිහිටේකුවා නම් නිත්‍ය සංඥාව. ඒ උපමාවයි පේනවා නේද? යෙදෙන්නෙම නැති ස්වභාව පිහිටනවා කියන්නේ නිත්‍ය සංඥා. අනිත්‍ය දැක්කේ නැහැ. ලං වෙන්න බෑ කියලා දැක්කේ නැහැ. ඒක නිරෝධ කරනවා නෙවෙයි. දැන් නිරෝධේ වෙන්න නම් තියෙන්න ඕනනේ. දැන් වතුරේ බැලලා නිරෝධ කරන්න ඕනද? තේරෙනවද? යථා ස්වභාවය දකිනවා කියන්නේ නිරෝධ වෙනවා. ඒක නිරෝධේ ඥානෙ. තියෙනේ නැති කරන එක නෙමෙයි. අපි වඩන්න යන්නේ තියෙන එක නැති කරවන්න. ඒ
යථා ස්වභාවය දකිනකොටම
වෙලා.
වෙලා.
ඒක වෙන දෙයක් නිසා අපිට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.
අපි අපිට කරන්න කාර්යයක් තියෙනවා අපි විතර වඩන්න ඕනේ කියන එක. ඒ කියන්නේ අපිට එකපාරට දැක්කමම
ඒක තමයි කිව්වේ ಜಾති දෙකක් තියෙනවා. සිහිය පිහිටන්න ඕන. දකින්නවා කියන එක සිහිය පිහිටුවේ නැත්නම් දකින්නවා කියලා දන්නේ නැහැ. නුවණය දෙන්න ඕන. එතර වෙන කෘත්‍ය වෙන්න නම් මාර්ග කෘත්‍ය වෙන්න. මේක වෙන්නේ මෙහෙමයි කියන දැක්ම තියෙන්න ඕන. ඒ මොහොතේ ඒක යෙදෙන්න ඕන. සිහිය විතරක් මදි ඥාන දර්ශනේ යෙදෙන්න ඕන. යථා ස්වභාවය දකින නුවණ තියෙන කෙනාට විතරයි. ඒකට කියන්නේ සම්මාදිට්ඨිය කියලා. සම්මාදිට්ඨිය කියන්නේ ඥාන හතරක්. එයාට විතරයි මාර්ග කෘත්‍යය. අන්න පේනවාද දැන් මාර්ග කෘත්‍යයේ කතාවක් දෙන්නේ නැහැ. ඥාන හතරනේ. ඒක ගැන කතාවක් විස්තර කරන්න විදිහක්
ඥානයේ
ඒකට කියන්නේ ඔක මේ සූත්‍රවල තියෙන ප්‍රඥාවේ භාවිතය. ප්‍රඥා අප්‍රමත්තස්ස කියලා කියන්නේ ප්‍රඥාවේ අප්‍රමාදය. ඔක එනවා අර සූත්‍රයක් තියෙන අර මතකද කුක්කුසාති කියලා රජ කෙනෙක් කියන්නේ බුදුහාමුදුරුව හොයාගෙන කුක්කුසාති. හරි ඈත දේශක කෙනෙක් පැවිදි වෙලා එන්නේ බුදුහාමුදුරුව වෙන්නේ. එනකොට රෑ වෙලා අර කුඹල්කේක නවතින. බුදුහාමුදුරුවත් එනවා. ඇවිල්ලා යා අයිතිකාරයෙන් අහනවා මටත් අද ඉන්න පුළුවන්ද? එක්කෙනෙක් ඇවිල්ලා ඉන්නේ යා කෙන දිනම් නවතින්න කියලා කුඹල්කාරයා. ඉතින් ඒ අවසර අරගෙන නැවතිලා දෙන්නා ඉන්නවා. දැන් කුක්කුසාති දන්නේ නැහැ මේ බුදුහාමුදුරුවෝ කියලා. බුදුහාමුදුරුව අහනවා දැන් ඔයා කවුරු වෙනවද පැවිදි වෙන්නේ මොකද්ද කරන්නේ මේමයි කතා ටික අහනවා ඊට පස්සේ කියනවා මං ධර්මය කියන්නම් මේ අහගෙන ඉන්න කියලා කියාගෙන කියාගෙන යනවා ඒ සතර මහා ධාතු ගැනයි ධාතු හයක් ගැන කියන්නේ ඈ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඤ්ඤාණ මේ හය ගැන ඔය හය තමයි පුරුෂයා කියන්නේ මේ එහම කියලා
මේ
ධාතු විභංග සූත්‍රය. ඕකේ එනවා ඒ සූත්‍රයෙන් බලන්න ඕන ඒවා සාකච්ඡා කරන්න ඕන. ඒකේ අන්තිමට එනවා සතර ඥානය කියලා සතර අදිෂ්ඨාන කියලා. හරි? සතර අදිෂ්ඨානය කියන එකේ පළවෙනි එක තමයි ප්‍රඥා අප්‍රමත්තස්ස. ප්‍රඥාවේ අප්‍රමාදය. දැන් මේ කියන්නේ මාර්ග කෘත්‍ය ගැන කියන්නේ ප්‍රඥා අප්‍රමත්තස්ස ප්‍රඥාවේ අප්‍රමාදේ ප්‍රඥා අප්‍රමත්තස්ස ඊළඟට මතකද ඒ ඥාන හතර සත්‍ය මනු රක්කන සත්‍ය ආරක්ෂා කරනවා ඒ කියන්නේ අපිට ඕන දෙයට ගලපනවා නෙමෙයි ඇත්තම දකිනවා. ඒ ඥාන දර්ශනෙන් වෙන්නේ ඒකනේ. යථා භූත ස්වභාවය දකින්න. ඒක තමයි අර ඥානයේ යෙදෙනවා කියන්නේ. සිහිය විතරක් නෙමෙයි නුවණක් යෙදෙනවා. දෙක එකට. තර ප්‍රඥා අපමත්තස්ස ප්‍රඥාවේ අප්‍රමාදය මේ ඥාන මොකද්ද මේ මේ යථාභූත ස්වභාවය දකිනානේ. එතකොට සත්‍යය තමයි ආරක්ෂා කරන්නේ. අපි කැමති ඇත්ත නෙවෙයි. හරි. සත්‍යම අනුරක්කන. ඊළඟට එනවා ඡාගමනු බ්‍රෝහි. ඡාගය කියන එක ත්‍යාග කියන්නේ අපි. දැන් ත්‍යාගීද නැ ඡාග කියන එක තමයි අපි ඔය දන් දීම කියලා එහෙම කියන්නේ අපාරිනවා කියලා කියන්නේ. දැන් ඔන්න ඔතන තියෙනවා නියම අතහැරීම කියන එක ඡාග. කාට ඇහුණත් දන්නේ නැහැ ටික. ප්‍රඥා අපමත්තස්ස කියන්නේ ප්‍රඥාව අප්‍රමාදයි. ප්‍රඥාවයි භාවිතය දැන්. සතර ඥානයි භාවිතයනේ දැන්. සිහිය විතරක් නෙමෙයි සතර ඥානයි භාවිතය. ප්‍රඥාවේ අප්‍රමාදයි. හරි. එතකොට සත්‍යමයි දැන් රකින්නේ. අපිට ඕන ඇත්ත නෙවෙයි දැන්. යථාභූත ස්වභාවය ආරක්ෂා කරගන්න. ඒ කියන්නේ ඒකේ ලෝකයේ ඇත්ත. ඔව්. දකින්නේ ආරක්ෂා කරගන්න. අපි ඇත්තයි කියලා හිතපු එක නෙවෙයි. හරි. සත්‍යමයි. චතුරාර්ය සත්‍ය කියලාත් ගන්න පුළුවන් යථාභූත ස්වභාවය. එතකොට සත්‍යමනු රක්කන ඡාගමනු බ්‍රෝහි කියලා තුන්වෙනි එක කියන්නේ. ඒක තමයි නියම ඡාගය. ත්‍යාගය.
මේක දැනගෙන අතාරින එක අපි
සත්‍යෙම දැන ගැනීම තුල අත ඇරෙනවා. පිහිටන්නේ නැහැ, බල්ලා හැදෙන්නේ
නැහැ. ඒක මොනේ
ස්වභාවයක්? යමක් කියලා පිහිටන්නේ. පිහිටන එකේ වැරද්ද දකින්න. يعني samudayai nirodayai dakinawa kiyanne. විමස්සෙන් සති ඉඳන් හොති එකයි විමස්සෙන් අසති ඉඳන් නහොති එකයි දකින්නවා දැන්. මේ නොයේ දීම තුල යෙදීමක් පනෝගෙන. නිරෝධය තුල පනෝ ගැනීමක්. ඉපදිලාම නැති තැන මොකද්ද හදාගෙන? තේරුණා? දැන් බල්ලෙක් කියලා ඉපදිලාම නැති තැනක හදාගෙන. අනේක තමයි සමුදය දකිනකොට නිරෝධේ ඥානෙ යෙදිලා. ඒ ඥාන හතර එකට යෙදෙන්නේ. ඒවා වෙන් කරන්න බෑ. හරි. එතකොට අන්න ඡාගය කියන එකේ නියමාර්ථය ඔතන ඉන්නේ. ආ ඡාගමනු බ්‍රූහි ඔතන තමයි හික්මීම තියෙන්නේ. සංසිඳීමේ හික්මීම හතර විදිහට. සංසිඳීම කියන එකේ හික්මීම ඔන්න ඔතනයි යෙදෙන්නේ. ඔබ හරි ගැඹුරුයි. ඕක තමයි මාර්ග කෘත්‍ය, ඊතර වෙන කෘත්‍ය කියන්නේ. හරි. ඕක පෙන්නනවා ඒ ධාතු විභංග සූත්‍රයේ අන්තිමට. සතර අදිෂ්ඨාන කියලා. ඔය හතර, ඒ කියන්නේ ඒකේ හරි ගැඹුරු තේරුම අර 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 මංකේ මිරිඟුව ඉන්න තැනින් ඒ කෝණයෙන් බැලුවොත් තමයි ඕක තේරෙන්නේ. නිරෝධේ ඥානය එක එයාටයි මේ අනිත් අය ඔක්කොම කියන ඒවා සකස් කරගෙන ඉන්නේ කියලා පේන්නේ. සමුදය. ඇත්ත ස්වභාවය දකින්නේ එතන ඉන්න කෙනා මිසක් මේ පැත්තේ අය මත හදාගනි. ඕක ඒ වගේ කියලා කියයි. ඒ වුණාට ඇත්ත දකින්නේ නැහැ. ඒ කතාවක් තියනවා මේකලන්ට. අරකට කතාවක්ම නැහැ. කතාවක් එදෙන එකේ මෝඩකම විතරයි
පේන්නේ.
ඒක නයි ප්‍රත්‍යක්ෂ. ඒක ඥාන දර්ශනය කියන්නේ ඕකට. ආයතන වලට අහු වෙන්නේ නැහැ ඒක. එතනයි
තියෙන්නේ.
ඔව්. ඒ අන්නේ සම්මා දිට්ඨිය යෙදෙන්න ඕන සිහියත් එක්ක. වෙනස්
වෙනවා.
අන්න හරි. අන්න ඒක තමයි ඒ කියන්නේ. ඒක තමයි සේක භාවය කියන්නේ. සෝවාන් වුණා කියන්නේ ඔන්න ඕකත් එක්ක. ඒක වෙනස් වෙන්නේ නැහැ.
මොකද අපි දැන් අපේ හිත දෙයක් වෙනස් කරනවා නම් ඒකට ප්‍රබල දෙයක් වැටෙන්නේ
නැහැ. ඔව්. එතකොට දැන් ඒ දැක්ම තියෙන කෙනාට වෙන වෙන මොන විදිහට කරකෝලා කිව්වත් අහුවෙන්නේ
නැහැ.
ඔව්.
ඒක ඇයිද යා ප්‍රබල දෙයක් නැහැ. ඒක තරහද නේ. ඔව්. ඒක තමයි අත්‍යවශ්‍ය භාවය කියන්නේ. දැන් මානසික බොරු කරන්න නම් ඒ බොරුවට එහා දෙයක් දෙන්න එපා. ඒක ඇත්තම ස්වභාවය දුන්නාම ඒ දෙහා දෙයක්
දැක්කට පස්සේ ඉතින් ආ අපි මිරිඟුව ඉන්න තැන හිටියහම මේගොල්ලෝ ඇවිල්ලා මොනවා ඕක ගැන කිව්වත් අහුවෙන්නේ නැහැ. ඒක ඥාන දර්ශනය කියන්නේ. එකට කියනවා සතර ඥාන. දැන් දහමක් ඔය ඉතර වෙන දහම ඇහෙන එකෙන් එන්න ඕන ඕනෝ. අන්න එයා තමයි දැන් උපදින හැටි හරියටම දන්නේ. උපදින හැටි හරියටම දන්නේ මිරිඟුව තියන තැන ඉන්න කෙනා නේද? මේගොල්ලෝ වතුර ගැන හරි මිරිඟුව ගැන මොකක් හරි ගැන කතාවක් උපද්දව ගන්න හැටි හරියටම දකින්නේ අතන ඉන්න කෙනා නේද? මෙහි ඉඳන් ඒක පේන්නේ නැහැ. හරි? ඔන්න ඔය උපදින හැටි හරියටම දකින එකට කියනවා යෝනි සෝ මනසිකාර. උපද්දවන හැටි හරියටම ඒ විදිහටම දකින එක. ඒ අර ඥාන දර්ශනේ කියන එක ඔය කියන්නේ. ඒකට සද්ධර්මය ඇහුනොත් තමයි යෝනිසෝ මනසිකාර. මේක තනියෙන් හිතා ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ බුදු කෙනෙක් පෙන්නන අර්ථෙම ඇහෙන්න ඕන. එතකොට උඩු යටිකුරු එනවා මේ හිතන විදිය. අර කලින් අහපු ප්‍රශ්න ඔක්කොම නිකන් මොනවද කියලා පේනවා. හරි. අපිට සාධාරණයි නේද? රහතන් වහන්සේ එතකොට කොහොමද ජීවත් වෙන්නේ? කොහොමද මේ කෑවේ බීවේ? කොහොමද ඒවා වුන්නේ නැද්ද නේද? ඔය ප්‍රශ්න එනවනේ. ඒ ප්‍රශ්න ටිකයි එන්නේ අර කෝණෙත් එක්ක. මේ සකස් කරගෙනමනේ අපි මිරිඟුව ගැන ප්‍රශ්න ටික අහන්නේ. සකස් කරගෙනමනේ වතුර ගැන ප්‍රශ්න ටික තියෙන්නේ අපිට. අරයට ඒක අදාළම නැහැ. මේ එයාට කියන්න තියෙන්නේ ඕක හදාගත්තා. ඔව සමුදයක්. සමුදයෝ හෝති කියලා ඥානයක් පහළ වෙනවා කියන්නේ නැහැ. ඒක එන්නේ මෙන්න මේ දහම ඇහිලා ඒකත් එක්ක බලන්න ඕන. ඉතර වෙන දහම කියන එක. ඒකයි බුදු කෙනෙක්ගේ දහම කියන එක. ඒකේ ආයේ කතාවක් ඉතුරු වෙන්න බෑ. නෑ අරකෙන් බලනකොට දැන් මිරිඟුව ගැන කතාවක් එයාට තියෙනවද? වතුර ගැන කතාවක් කොහොමත් නෑ. මිරිඟුව කියලාවත් එකක් හම්බ වෙනවද? නෑ. එද මේ හේතුව හින්දා මේ ඵලය කියලා කතාවක් යදෙනවා. එහෙම එකක්වත් යෙදෙන්නේ නැහැ. කතා කරන්නේම නොදන්නකම. හැබැයි ඕක දැන් මේගොල්ලන්ට කියා දෙන්න ගියොත් ඒගොල්ලෝ යදන වචන භාවිතා කරන්නේ. ඒගොල්ලෝ ඉන්න දන්න මට්ටමින් තමයි කියන්නේ. ඒක තමයි මේ අර ලෝකෙට ඇවිත් කතාව කියන්නේ. දහම නම් බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඔක ලෝකයාගේ භාෂාවෙන් කියා දෙනවා. ඒක කරන්න බැරි වැඩක් ඇත්තටම. ඒක අසාමාන්‍ය හැකියාවක්. ඒකයි බුදු කෙනෙක්ට විතරයි මේක විස්තර කරන්න පුළුවන්. කවුරු විස්තර කළත් එතනින් එහාට කියන්න බෑ. අර ටිකම තමයි කියන්නේ. එකයි මේක දු කෙනෙක්ගේ දහමක් විසක් අපේ එකක් නෙමෙයි. අපිට හොයාගත්තා කියන්න බෑ කියන එක කියන්නේ.
එතකොට මේ අවබෝධයේ යන ගමනේදී පංච උපාදානස්කන්ධ අධ්‍යක්ීම සත්‍ය අවබෝධයට උඹට ප්‍රයෝජන
ගන්න. පළවෙනි දේ පංච උපාදානස්කන්ධය කියන එක මම අර ඊයේ කියපු එක මතකද? නැ අපි රූපයක් දකිනවා මල්වාස් එක දකිනවා. මොකද්ද පංච උපාදානස්කන්ධේ? රූප උපාදානස්කන්ධේ මොකද්ද? අපි සාමාන්‍යයෙන් හිතන්නේ අරක තමයි රූපේ නේ. වතුරේ ඉන්න බල්ලා තමයි රූපේ. රැවටිලා හදාගත්තු රූපේ. නේද? දැන් ඒ රූපේ කවදාවත් මම වෙනවද? නෑනේ. ඉතින් ඔය හොයන්නේ මම ගැනද? සක්කාය ගැනද? පංච උපාදානස්කන්ධය ගැනද? සක්කාය පංච උපාදානස්කන්ධය කිව්වේ බුදු කෙනෙක් විතරයි. ඒක මතක තියාගන්න. අනිත් අය ඔක්කොම ගැලපුවේ මට ලැබෙන දේවල් පංච උපාදානස්කන්ධ. ඕක තමයි වෙනස. ඒ අන්නේ තීර්ථ කෝයි බුදු කෙනෙක්. සක්කාය සක්කාය කියනවා. මොකද්ද මේ සක්කාය කියන්නේ? පංච උපාදානස්කන්ධය. සොකීය බව අර තමා කියන හැඟීම කියන්නේ පංච උපාදානස්කන්ධය. ඕක තමයි බුදු කෙනෙක් පෙන්වන දහම. දැන් අපි බුදු දහම කියලා හිතාගෙන මේ කරලා තියෙන්නේ අන්නේ තීර්ථක වෙරනේ. පංච උපාදාන අර රූප උපාදාන ස්කන්ධනේ අරක කියලාද කියන්නේ. මාව නෙමෙයි. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඒක එක්ක මම හේදේ නැහැටි. සොකීයත් හේදේ නැහැටි. හරි. ඔන්න ඔතන. ඒ දකින විදිහ වෙනසක් වෙන්න ඕන.